තෙරුවන් සරණයි සුබ දිනාටම. සුබරුදු වර්ධේ සාධාරණ දේශනාවක් ආරම්භ කරන්න අපි දැන් සියලු දෙනාම නැවතත් සූදානම් වෙසිටින්නේ. සුබරුදු පරිද්දෙන් පින්තුනේ ඔබ මොහොතකට සෝදිසි කරලා බලන්න තමන් දැන් මේ දහම් ශ්‍රවණය කරන්න බණ ටික අහන්න ලෑස්ති වෙන වෙලාවේ වට පරිසරයේ සඳහා සූදානම් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ඔබේ අපේ ජංගම දුරකථනය කියන විතර ගැලසෙනවා නම් පොඩි වෙලාවකට මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ වගේම තවත් මොනෑම් හෝ තමන්ගේ දහම් සමාධියට බාධා වෙන කරුණු තියෙනවා නම් ඒවයින් හැකි පමණින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම තව කෙනෙකුගේ දහම් සමාධියට බාධා නොවන ආකාරයෙන් කටයුතු කරගන්න පුළුවන් තරම් අදිෂ්ඨාන කරන්. එහෙම කරගත්තොත් අපිට තව කෙනෙක්ගේ නිවන් මාර්ගයට බාධා කරන්නෙත් නැතුව අපේ පුණ්‍ය ශක්තියෙන් උපරිම ප්‍රතිඵල ලබා ගන්න විදිහට අද මේ දහම් ශ්‍රවණය කරගෙන අපේ මුඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කරගන්න හැකි වෙයි. හොඳයි. එහෙමනම් සුබුරුදු පරිද්දෙන් තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා දෙවි දේවතාවන් වහන්සේලාට ඒ වගේම අපේ මළගිය ඥාතීන්ට අනන්ත සංසාරය පුරාවට අපිත් එක්ක එකටම කටයුතු කරපු ඒකට ජීවත් වෙච්ච අපේ උදව්වට පදාවට හිටපු ඒ සියලු දෙනාම සිහිපත් කරලා එය අපි වෙනුවෙන් කරපු යහපත පිණිස ඒකට ප්‍රතිඋපකාරයක් විදිහට අපෙන් එයාට වෙන්න ඕන යහපත සිදු කර දෙන්නට එයාට මෙතනට එන්නට කියලා ආරාධනා කරමු. එය අතර යම් පිරිසක් ඇති තාම අභව්‍යගාමීව එය මේ පුණ්‍ය කටයුතු දැක බලාගෙන සිත් පහදවාගෙන අභව්‍ය ස්ථාන වලින් අතුම දෙන්නටත් සුගතිගාමීලයන් යම් තාක් සත්ව පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරගෙන ඉමහත් වූ ශ්‍රද්ධාවට පත් වෙලා තමන්ගේ සසර ගමන කෙටි කරගන්නට කෙලවර කරගන්නට හේතු වාසනා සකසා ගන්නටත් මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරමු. ඉන් අනතුරුව අපි හැමෝම මේ අනාදිමත් සංසාරයේ ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා සත්පුරුෂයන්ට ගරහලා කල්යාණ මිත්‍රයන්ට අපහාස උපහාස කරලා යන්තා කාරිපෝදයන් සිදු කරගෙන තියෙනවා නම් අද මේ නිවන මූලික කරගෙන යන ගමනේ ඒක මොන තරම් අපේ ගමනට බාධාවද කියලා තේරුම් අරගෙන ආන් ඒ සිදුවෙච්ච ආරිපෝද කමා කරගමු. හැබැයි හොද හොද මඩේ දාන එක කිසිම තේරුමක් නැහැ පින්වතුනි. ඒ නිසා ඒ ආරිපෝද කමා කරගන්න මොහොතේම අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ආයෙ කවදාකවත් තමන්ගේ අතින් ඒ ආකාරයෙන් ආරිපෝද සිදු නොවෙන්නට ඔබ බලා ගන්නවා කියලා. ඒ වගේම අවසාන වශයෙන් අපි අදිෂ්ඨානයක් ගමු. මේ සසර පුරාවට කරගත යම් තාක් පුණ්‍ය ශක්තියක් ඇතනම් ඒ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ යදී එන්නේ නැත්නම් කොයි මොහොතේ යදී ආවත් ඒකෙන් ඇති ප්‍රතිඵලයක් නෑ. තථාගතයන් වහන්සේව දකින්නට හම්බෙන ලැබෙන මේ අවස්ථාව තථාගතයන් වහන්සේව දකින්නේ උන්වහන්සේගේ දහමෙන්. ඒ නිසා තථාගතයන් වහන්සේව දැක ගන්නට අවස්ථාව ලැබෙන මේ මොහොතේ තමයි පින්වතුනි ඒ පුණ්‍ය ශක්තිය වැඩිමනක් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ආන්ගේ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ ඔබ අපි කරා යදී ඇවිදින් ඔබට අවශ්‍ය කරන දහම් කරුණු මේ ධර්ම දේශනාව තුළ දේශනාවෙත්වා ඒ දහම හොඳාකාරයෙන් මනසිකාරය කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. එයින් ඔබ බලාපොරොත්තු වන නිවන් සාක්ෂාත් කරගන්නට ඔබ අප සිරු දෙනාටම හැකි වේවා කියන අදිෂ්ඨානයෙන් අපි හැමෝම දැන් දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බයිපින්තරි තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා සිරු දෙනාම මා කීවායින් පසු මේ ආකාරයට සජ්ජායනා කරන්න. ඔබ දැනට ඉන්න පරිසරය මේ සඳහා සුදුසු නම් පමණක් තමන්ගේ අසුන් වලින් නැගිට ශ්‍රී සද්ධර්මස්කන්ධය කෙරෙහි බුද්ධ රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි අප්‍රමාණ ගරුත්වයකින් යුක්තව මේ ආකාරයෙන් ඒ තිසරණේ සමාදන් වෙලා පංච ශික්ෂාපද සමාදන් වෙලා ඉදිරි කටයුතු කරගන්නට සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි පින්වතුනේ, එමනම් ඒ වගේම මම දැන් දේව ආරාධනා කරන මොහොතේ ඔබ සීල දනාම සිතින් මේ ශ්‍රී සම්බුදු ශාසනය මෙතුවක් කාල ආරක්ෂා කරගත්තා වූ සක්‍රදේන්ද්‍ර මහ ප්‍රධාන ඒ සදෙව් ලෝකවාසී සීලම දේව මහරජ දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත්, ඒ වගේම මේ අනන්ත සංසාරය පුරා ඔබත් එක්ක සහසම්බන්ධලා කටයුතු කරගෙන ආව යම් තා පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාවත් අප්‍රමාණ මෙත්තා සාගර චේතනාව යුක්තව අරමුණු කරගෙන සිහිපත් කරගෙන ඒ සෑම සියලු දෙනාට මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරන්න. එවිදින් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත පහදවාගෙන අප්‍රමාණ පින් රැස් කරගෙන ඒ පුණ්‍ය ශක්තිය බල මහිමෙන් අභවගාමි වෙන්නොන ඒ අත මිදලා සුගතිමත් වන්නටත් සුගතිගාමි වෙලා ඉන්න යම් තාක් සත්ව පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාට මේ සද්ධර්මය ආබෝධය වෙලා එයාගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නටත් හේතු වාසනා සකසෙත්වා කියන අදිෂ්ඨානය උත්තරයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. හොඳයි, ඒ වගේම පින්වතුනි සියලු දෙනාම සසර පුරාට තමන්ගේ අතින් සිදු වුණා යම් තා කාර්ය පවාදයක් නැත්නම් ඒ සියල්ලක්ම කමා කර ගැනීම සඳහා මම මේ කිනා ආකාරයට මොහොතක් සිහිපත් කරගන්න. අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මං වෙන ගමන තුළ මගේ සිත, කය, වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේබුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න මගපලලාදී උත්තරීතර ආරණ වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන හිංගයක්, හිංසාවක්, අවඩක් අසාධාරණයක්, කරදරයක්, හිරිහරයක්, බාධකයක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවියත් නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතලා ප්‍රමාණ අනුකම්පාවෙන් මා හට දසදහස පුත්වර කෝටි ලක්ෂයක් පුත්වර කමාකර වැඩවදාරන සේක්වාකට සියලු දෙනාම ආරිපවාදයන් කමා කරගන්. ඒ කමා කරගන මොහොතේ සියලු දෙනාමේ අදිෂ්ඨානයක් ගන්න පින්වතුනි තමන්ගේ අතින් මින්මත්තට සසර වසන තුරාවට සිත කය වචන යන තිදොරින් ඒ උත්තරීතර ආරයන් වහන්සේලාට අපවාදයක් වන්න රිදු දෙන්නේ නැහැ කියන චේතනාව. ඒ වගේම සියලු දෙනාමක මධිෂ්ඨානයක් ගන්න. තමන් සසර පුරාවට කරගත යම් තාප පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇතනම් ඒ සියල්ලක්ම මේ මොහොතේ ඔබ කරා යදී ඇවිදින් මෙදම් සභා මණ්ඩපය තුළදීම දහසක් නැයින් ප්‍රතිවන්දිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටනට හේතු වාසනා සකසෙත්වා කියලා. ඒ වගේම මේ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන යම් පිරිසක් ඉන්නවා නම් ඉතිරි මාර්ග ඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ සද්ධර්ම දේශනාව ඔබ සිදනාටම හේතු වාසනා වෙත්වා කියලා සිල් දනාම අදිෂ්ඨානය කරගෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට දැන් සිල් දනාම සූදානම් වන්න. අද අපි කල්පනා කරා ප්‍රශ්න කීපයක් අරගෙන ඒවට උත්තර සපයගමු කියලා. හැමදාම කල්පනා කරන් හිටියට ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙන මාතෘකාවක් පටන් ගන්න කලින් ඔබ වහන්සේ තියෙන ප්‍රශ්නවලට උත්තර දීලා ඉන්න කියලා අපේ ඔබේ වෙන ප්‍රශ්න ගොනු කරලා මේ දේශනාවට ඉදිරිපත් කරලා දෙන කණ්ඩායමක් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා පිරිසක් තුන්වහන්සේලා එහෙම ඉල්ලීමක් කරලා තිබුණා. ඒ නිසා මට මහා සංඝරත්නය අවසර දීලා තියෙන පරිදි අනපනත් පනවන තියෙන පරිදි කෙලිම ප්‍රශ්න කීපයකට ගිහිල්ලා ඒවලට උත්තර සපයගමු. මම හිතන්නේ මේ ප්‍රශ්නේ පාසල් වයසේ පසු වෙන පුතෙක්ගෙන් හෝ දුවෙක් බොහොම වැදගත් ප්‍රශ්නයක්. අපි බලමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මට ධර්මයේ ඔබයි ආරාමයට සම්බන්ධ දේශනා ශ්‍රවණය කිරීමට ලැබුණේ 2020 ජනවාරි මාස 8 වෙනිදා මගේ පාසලේ බෞද්ධ සමිතිය විසින් සංවිධානය කළ සසර බිය නැමැති වැඩසටහන නැරඹීමෙන් පසුවයි ධර්මයේ ශ්‍රවණය කිරීමට මා උනන්දු වුණේ. මේක නම් හරිම වටිනවා වෙනතුනේ. බෞද්ධ සමිතියක් තියෙනවනේ නෝ වගේ දේවල්. ඔය විවිධ සමිති සමාගම් සංවිධාන තියෙනවනේ ඉස්කෝලේ. ඉස්කෝලේන කාලේ අපි ඒවට සම්බන්ධලා කටයුතු කරා. අදටත් ඒවා තියෙනවා ඉස්කෝලවල. මම කියන්නේ කවුරු හරි ඉස්කෝලේ යන දරුවෙක්ට නිවන මූලික කරගෙන තමන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා නම් ඒ සමිතියෙන් කරපු යම් වැඩසටහනක් නිසා නිකමල හිතලා බලන්න. ඒවා සංවිධානය කළා, ඒ වෙනින් අප කැපෙලා මහන්සිලා කටයුතු කරපු පිරිසට මොන තරම්නම් පුණ්‍ය ශක්තියක් රැස් වෙනවද කියලා ඒ කරපු ක්‍රියාව නිසා. ඉතින් අද ඒ දරුවා මේ දේශනා ශ්‍රවණය කරනවා. ඒ වගේම ප්‍රශ්නෙකුත් ඉදිරිපත් කරලා තියෙනවා. තමන්ගේ නිවන් මගට බාධා වෙනවද කියලා අහලා අපි මේකට උත්තරයක් සපයගමු. එතෙන් පටන් මේ දක්වා මා සසරේ එතර වීමට වෙර වීර ධර්මී. ඉන්පසුව ආරාමයේ විසින් පැවැත්වූ සියලු ආගමික වැඩසටහන් අන්තර්ජාලයෙන් නැරඹ වෙමි. මා කාලසටහනකට අනුව මගේ පාසල් වැඩ කටයුතු අතරතුර මග වැඩීමේ කටයුතුද අත නොහැර කරන්නෙමි. මේ ඉස්කෝල යන දරුවෙක් පින්වතුනි, මට නිරන්තරයෙන් මේ වගේ ලිපි කියවද්දී කල්පනාවට වැටෙන්නේ මං ඉස්කෝල යන කාලේ මට මේ වගේ හම්බුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කාලසටහනක් හදාගෙන මග වැඩ ගැනීමේ කටයුතු කරගන්න කියලා මට කියන්න කවුරුත් හිටියේ නැහැ. මග වඩන්න කියලා කියන්න කවුරුත් හිටියේ නැහැ. සමහරට කිව්වත් ඒවා තේරුම් අරගෙන කරගන්න තරම් පුණ්‍ය ශක්තියක් තිබෙත් නැතුව ඇති. නමුත් ඉස්කෝලේ වයසේ යන පසු වෙන දරුවෙක්ට පින්වතුනි මොකද ඔබ දන්නවනේ ඉස්කෝලේ ගොඩක් පාසල්වල තියෙන පරිසරයේ කෙනෙක්ගේ නිවනට නැඹුරු කරවන පරිසරයක් නෙමෙයි තියෙන ගොඩක් දුරට. මොකද එක පැත්තකින් තියෙන්නේ මේ ලෝකේ අල්ලන්න අවශ්‍ය කරන දේවල් කියලා දෙනවා. ඒක හොඳයි නරක නැහැ. නමුත් අනිත් පැත්තෙන් ගොඩක් දුරට පින්වතුනි ගුරු බෞතුන්ගේ අනුදැනුමෙන් අනුදැනුම නැතුව ඉස්කෝලවල විද්‍යාකාරයේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වුණාට පස්සේ ගොඩක් දුරට අප්‍රමාණ පෞරස් කරගන්නෝ ඒ දරුවෝ අහිංසක දරුවෝ. ඉතින් ඊට පස්සේ ගොඩක් දුරට ඒ කරන කියන දේවල් නිසා තවත් සමාජයේ ජීවත් වෙන මිනිසුන්ට හිඟි හිංසා කරලා අරත් ඇට්ටම් කරලා කරගන්න පව් කන්දරාව නිසා පින්වෙන නිවන සදහටම වැහිලා යනවා. ඒ අද්භවයට ගොඩක් දුරට සතර පායට යන්න අවශ්‍ය කරන සියලු දේවල් කරගෙන ඉවරයි දරුවෙක් සාමාන්‍යයෙන් ඕ ලෙවල් කරන වයසට එද්දි. මැරෙන ප්‍රමාදය විතරයි තියෙන්නේ. මං හිතන්නේ කාලයගේ ඇවෑමෙන් ඒ වයස තව තව අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. සමහර ඉස්සරම කාලේ නම් විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා ඒකෙන් අවුට් වෙනකොට අපායට යන්න අවශ්‍ය කරන ටික කරගෙන නමුත් දැන් කාලේ වෙනකොට පින්නේ සාමාන්‍යයෙන් ඕ ලෙවල් වයසට එනවා කියලා කියන්නේ සතර පායට යන්න අවශ්‍ය කරන සියලු දේවල් ඉෂ්ට සිද්ධ කරගෙන තමයි දරුවෙක් ඕ ලෙවල් නෙමෙයි ඒ ලෙවල් යන සූදානම් වෙන්නේ. තව ටික කාලයක් ඉස්සරහට යද්දී පාහේ ශිෂ්‍යත්ව පන්තියේ විභාගෙ ලියනකොට ඒ දරුවා ශිෂ්‍යත්වේ ෆේල් වුණත් අපායට යන්න සමත් වෙලා තමයි ඉඳෙන්නේ. ඒකට හේතුව කල්යාණ මිත්‍රයෝගේ ඇසුර අද කාලේ ඉන්න දරුවන්ට නොලැබෙන එක. ඒක හරිම අභාග්‍ය සම්පන්නයි. ඒ අතර මේ වගේ පරිසරයක් මේ දරුවට ලැබිලා තියෙනවා කියලා කියන්නේ ඒ පාසල්වල ගුරු බවතුන්, විදුහල්පතිවරුන්, ඒ වගේ මේ සමಿತಿ වල සංවිධානය කරන ඒ අනෙක් ශිෂ්‍යෝ, ඒ වගේම සමහරට ස්වාමින් වහන්සේ නමක් ඉන්නව වෙන්න පුළුවන්, ඒවට අනුශාසනා කරන ඒ හැමෝම පින්තුනේ අප්‍රමාණ කල්යාණ මිත්‍රත්වයක් තමයි මේ දරුවගේ ජීවිතේ මේ ලබා දීලා තියෙන්නේ. මේ වගේ වැඩසටහන් තමයි පින්තුනේ ඉස්කෝලවල කරෙන්න ඕනේ. මේ වගේ වැඩසටහන් තමයි මේ දරුවන්ගේ අනාගතය පෝෂණය කරන්න අවශ්‍ය කරන්නේ. මගේ පෞද්ගලික මතය නම් බෞද්ධ සමිතියේ සමාජිකත්වයේ දරාගෙන ඒ බෞද්ධ සමිතියවල කටයුතු කරන එක ඉස්කෝලේ හැම ශිෂ්‍යයෙක්ටම අනිවාර්ය අංගයක් බවට පත් වෙන්න ඕනේ. නිකන් සමාජිකත්වයේ තියෙනවා කියලා කියන්න නෙමෙයි. ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා පින් අතේ වැඩ කරගන්න එක. මොකද නැත්තම් පින් ගොඩක් දුරට ඉස්කෝලේ වයසේ පසු වෙන දරුවෝ පින් කරගන්නවා කියලා කියන එක සිදු වෙන්නෙම නැති තරම්. අද දරුවෙක්ට පොයටවත් පන්සලකට යන්නවත් සමහරට ඉඩපාසුවක් නැහැ. මොකද ඉස්කෝලේ වැඩ, පන්ති වැඩ එකතු වුණාට පස්සේ පන්සලකට පල්ලියකට යාගන්න දරුවෙක් වෙලාවක් නැහැ. සමහරවිට දෙමාපියවර උනන්දු කරවන්නෙත් නැහැ. සමහර දවස්වලට පොය දවස්වලත් දෙමාපිය වැඩ ඇති. ආච්චි අම්මලා සීලා ඇසුරු කරන්නේ අද දරුවෝ. මොකද ඒගොල්ලෝ දරුවෝ නිය මොඩල්, ආච්චි අම්මලා සීලා ඕල් මොඩල්. ඒ නිසා ඇසුරට යන්න කැමති නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේට තියෙන එකම හවුහරණ නැති වෙලා යනවා. වැඩිහිටියොන්ට ගරු කරන්න, වැඩිහිටියෝ කියන දේවල් අහන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඒක තියෙන ටික තමයි අහන්නේ. ඒ ඉන්ටර්නෙට් එකේ කවුරු ඉන්නවද දන්නේ අනිත් පැත්තේ. තමන්ගේ ලාභය උදෙසා කටයුතු කරන පිරිසක් ඉඳගෙන මේ දරුවගේ මනස සම්පූර්ණයෙන් විකෘති කරනවා. ඒම ගියාට පස්සේ දරුව සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒක අපි මම නම් හිතන්නේ හැම ඉස්කෝලකම බෞද්ධ සමිතියක් තියෙනවා නම් විශේෂයෙන් බෞද්ධ පාසලක් නම් ඒ හැම දරුවෙක්ම ඒ සමිතිය සමාජිකයෙක් වෙන එක අනිවාර්ය අංගයක් වෙන්න ඕනේ. හරියට සිංහල ඉගෙන ගන්න එක වගේ. හැබැයි නිකන් ඉන්න නෙමෙයි. ඒ ඉස්කෝලේ කරන හැම පින් කටයුත්තකටම පුළු පුළුවන් අන්දමින් සම්බන්ධ කරගෙන ඒ දරුවලව පින් කරවන්න ඕනේ පින්තුනේ. අද ඔබයි මායි මේ තැන්වල ඉන්නේ අපි සසර කරගත්ත පින් නිසා. සමාජයේ නිරන්තරයෙන් ඇදිලා යන පින් නිසා සතර පාය පැත්තට අවශ්‍ය කරන පව් කරගන්න. ඔබම දන්නවා ඒක. ඔබ හොඳටම ඒක දන්නවා. ඉස්කෝලේ යනකොට සිද්ධ වෙන දේවල්, සිද්ධ කරගන්න දේවල්, දරුවෝ සමහර දරුවෝ ගහ බැන ගන්නවා, මරා ගන්නවා. අද පී වලින් යනකොට ගන්න තත්ත්වෙට මැවිලා තියෙන බව දන්නවනේ. මෑතකදී එහෙම ආරංචි ආවෙ නැත්නම් පිටින්නේ කොරෝනා නිසා. නැත්තම් සාමාන්‍යයෙන් මේ අපේ බුදුන් වැඩපු ශ්‍රී ලංකාවේ පවා අපි අහලා තියෙනවා ඉස්කෝලේ යන ළමයි පිහි වලින් යන කොටා ගන්න එක. ඒක හරිම අභාග්‍ය සම්පන්නයි ඒ වගේ දේවල්. ඉතින් මේ වගේ අපිට අහන්න ලැබෙනකොට හරිම සතුටුයි. ඒක ගැන පුළුවන් තරම් ඒ වගේ වැඩවලට සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. මගේ පවුලේ සමාජිකයන්ද මේ සඳහා මා හැකි පමණින් පිනට සහ කුසලයට නැඹුරු කරගන්නෙමි. අනිච්ච දුක්ඛ අනාත්ත යදී මේදී ප්‍රායෝගික පැනයක් මතු උනේමි. එනම් මා කලවරට සහ තනියම සිටීමට ඉතා බියවන්නේමි. එතරම් මෙම කෙලෙස කඩා ගැනීමට උත්සාහ කළද ඒ මාහට කළ නොහැක. ඔබ වහන්සේගෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ සෙනසුරාදා දින දේශනාවකදී මේ මාහට විසඳා දෙනමින් ඉල්ලා සිටිමි. මා කවරදාකවත් ආරාමයට පැමිණ නැත. හැකි ඉක්මනින් පැමිණීමට බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව සිටින්න. කලුවරටයි තනීමට තනියම ඉන්නයි බයලු. මොකද ඒ කරගන්නේ? ගොඩක් දුරට පින්විතනේ අපට හොඳටම පැහැදිලි, මේ දරුවටත් පැහැදිලි ඇති. ඒකයි මේ ප්‍රශ්නේ අපිට ඉදිරිපත් කරන්නේ. කලවර කියලා කියන්නේ බය විය යුත්තක් නෙමෙයි කියන එක. බය වෙන්න ඕනේ මොනවටද? ලැජ්ජ බය තියෙන්න ඕනේ පාපයට. පව් කරන්න තමයි ලැජ්ජ බය තියෙන්න ඕනේ. ඉතින් පව් කරන්න ලැජ්ජ බය තියෙන දරුවෙක් කියලා තමයි අපිට නම් විශ්වාස මේ දරුවා. පින්වන්ත දෙමාපියෝ දෙන්නෙක්ගේ දරුවෙක්. කලවර කියන එකට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ, බය වෙන්න ඕනේ නැහැ. ලැජ්ජාව කොහොමත් නැහැනේ, බය නැහැ. බය වෙන්න අවශ්‍ය නැහැ. කලවරට මොකටද බය වෙන්න ඕනේ? දැන් මේක මේ දරුවෙක් විතර නෙමෙයි, සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් යම් ප්‍රමාණයකට මේ ප්‍රශ්නේ ඇති. කලවරට බයයි. සමහරවිට කලවරට බය කලවරේ යනකොට ඔය භූතෙක් අමනුස්සෙක් ප්‍රේතෙක් ඉඳලා තමන්ට හානියක් කරයි කියලා හිතෙනවා. හැබැයි අහලා බැලුව කවදාකවත් එහෙම වෙලා දිනවද කියලා? කවදාකවත් එහෙම වෙලා නැහැ. සමහර කලවරේ ඉන්න ගම එකපාර සද්දයක් ආවොත් බය වෙනවා. සමහරට අපටත් එහෙම වෙනවා ඇති සමහර පිරිසකට. නමුත් සමහර අය ඉන්නවා කලවරට කිසිම බයක් නැහැ. සමහර මිනිස්සු දවල්ට වඩා හොඳට ඉන්නව රැට. කිසිම බයක් නැහැ. එහෙනම් මේ කලවර කියලා කියන්නේ බය වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. කලවර කියලා කියන්නේ රාගෙට නෙමෙයි, කලවර කියලා කියන්නේ ද්වේෂෙට නෙමෙයි, කලවර කියලා කියන්නේ මෝහෙට නෙමෙයි. තව සමහර අවස්ථා තියෙනවා සමහර පිරිස් තවත් දේවල් වලට බය. අපි තුමු දරුවෙක් ඉන්නව වෙන්න පුළුවන්. සමනලෙවන්ට බයයි. කිසිම හේතුවක් නැහැ. සමහර අය ඉන්නෝ ලේවලට බයයි. ලේ දැක්කහම බයයි. ඒක එක ෆෝබියාස් කියලා තියෙනවා මනෝවිද්‍යාවේ හඳුන්වන. ඒක එක දේවල් වලට බය. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ කොහොමද අනිච්ච දුක්ඛනත දාලා ඕක විසඳගන්නේ කියලා. අනිච්ච දුක්ඛනත දාලා ඕක විසඳගන්න පුළුවන්. හැබැයි ඒක හරි සියුම් කරසක්. ගොඩක් දුරට ගොඩාක් ඉස්සරහට මග වඩාගෙන යද්දී මෝහ කොටස් එහෙම ගැලවිලා යනකොට තමයි පින්වතුනි ගොඩක් දුරට ඔය ඒ පැත්තෙන් ඔය බය කියන එක මගහැරෙන්න කටයුතු සැලසෙන්නේ. නමුත් ඊට කලින් කරගන්න යමක් තියෙනවා. ඉතින් සමාහරණතාවට තමන්ගේ ජීවිතය ගත කරගන්න අපහසු වෙන අවස්ථා තියෙන පුළුවන් වෙන්නේ මිනිස්සෙක් යමකට බය වුණාට පස්සේ. දැන් සමහර මිනිස්සු බයයි කාමරයක තනියෙන් ඉන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා. විවිධාකාරයේ ෆෝබියාස් තියෙනවා සමාජෙ. සමහර අය මල් වලට බයයි. සමහර අය කැලපොත්තන්ට බයයි. සමහර අය හූනොන්ට බයයි. සමහර අය මැස්සොන්ට බයයි. සමහරලාට අපි හොඳ ආකාරයෙන්ම දන්නෝ ඒ සත්තුන්ගෙන් කවදාකවත් එහෙම හානියක් වෙන්නේ නැහැ. විස සහිත සත්වයෝ නෙමෙයි නිර්විෂ සත්වයෝ. හැබැයි බයයි. දැන් ලේ වලට බය වෙන්නේ මොකටද? පයින් තායක විතර ලේ තිනුම ඇඟේ. ඒතර එහෙනම් මේ මනුස්සයා බය වෙන්නේ මොකටද කියන ප්‍රශ්නේ එනව නේද? තමන්ගේ ඇඟ ඇතුලේ ලේ තියෙනවද? ඒතර ලේ ළඟ තියෙනවට බය නැහැ. හැබැයි ලේ දැක්කහම බයයි. හැබැයි දකින්න නැතුව ඇඟේ කොච්චර තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒවා තියෙනවා. ඉතින් අපි දැන් කලුවරට බයයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනකොට පින්වතුනි ඒවා කඩාගෙන තියෙන හොඳම විදිහක් තමයි ඔබ බය වෙන්නේ මොකටද? ආන් ඒ දේ කරන්න. එහෙම තමයි බය ඇරෙන්නේ. ඒ කියන්නේ කලුවරට බය නැහැ. ඔබට තියෙන කලුවරට යන්න. කලුවර ඉන්න බය නැහැ. ටිකක් ගිහලා කලුවර ඉන්න. හේතුව එහෙම කරනකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා කලුවර කියලා කියන්නේ තමන්ට හානියක් කරන දෙයක් නෙමෙයි කියලා. ඒක සමහර ටික කාලයක් යනවා. නමුත් අනිච්ච දුක්ඛනාත් වඩාගෙන යන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක කැඩලා යන්න බොහෝ කාලයක් ගත වෙනවා. මම කියන්නේ මේකයි. ඉතින් එහෙම බයක් තියෙනවා කියලා ඒක එකපාරට නැති කරගන්නම අවශ්‍යයි කියලා එකක් නැහැ. මග වඩාගෙන යනකොට පින්වතුනි ඔය හැලෙනවා. හැලෙන්න ඕන කාලට ඔය හැලෙනවා. ඔය අමුතුවෙන් ගලවන්න එහෙම අවශ්‍ය නැහැ. මොකද ඊට කලින් ගලව ගන්න ඕන තරම් දේවල් තියෙනවනේ. නමුත් අපි හිතමු සාමාන්‍ය තමන්ගේ ජීවිතය ගත කරගන්න බාධා වෙන දේවල් තියෙනවා කියලා. සාමාන්‍ය එදිනදා ජීවිතයට බාධා වෙන ඔය වගේ ෆෝබියාස් තියෙනවනම් ඒවා නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන් බය මොකටද පින්වතුනි ආන්ගේ දේ කරන්නයි තියෙන්නේ. ඒ දේ කරාම තමන්ට තේරෙනවා මම බය වෙන්න ඕන දෙයකට නෙමෙයි නේද මේ බය වෙලා තියෙන්නේ කියලා. සමහර ලාවට එකපාරට පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන පටන් ගනි. සමහරට අත් වලින් දාඩි දාන්න පටන් ගන්නවා. මුළු ඇඟම දාඩි දාන්න පටන් ගන්නවා. මේ බය වුණාම වෙන දේවල්. සමහර මිනිස්සු උසට බයයි. උස තැන් වලට. උස තැන් වලට නැගලා බිම් බලන්න බයයි. හොඳටම දන්නවා වැටෙන්නෙත් නැහැ කියලා. අපි මේ මනුස්සයව කඹ වලින් බැඳලා තියෙන්නේ. වැටෙන විදියක් නැහැ කොහොමවත්. සුළු සුළුකක් හැමුවත් ඒ මනුස්සයා වැටෙන විදියක් නැහැ. හැබැයි උස දැන්න කින්දගෙන බිම් බැලුවාම එයාට බයයි. දෙයක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි කියලා අපි හොඳටම දන්නවා. බින්ද මොකද සර්කස් වල ඒ සර්කස් වල ඒ සර්කස් පෙන්වන මිනිස්සු අපිට හිතා ගන්නවත් බැරි තරම් උසවල් වල ඒ කඹයක් ඇඳගෙන ඒකට තමයි තනි කකුලෙන් ඇවිදිනවා. නැත්නම් ඒකට බයිසිකල් පදිනවා. ඒ මනුස්සයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඒ මනුස්සයාට මේ මනුස්සයාටත් එහෙම ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ. සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඒ මනුස්සයා මුලින් මේ වැඩේ කරන්න ගිය දවසේ බය හිතුණ ඇති. නමුත් ඒ බය නැති වුණේ කොහොමද? කරලා කරලම තමයි බය නැති වෙලා තියෙන්නේ. මොකද කරන්න පින්වදින අපිට තේරෙනවා මේ බය වෙලා හිටපු දේ තේරුමක් නැහැ කියලා. තේරුමක් නැති බයක් ඔතනෝ තිබ්බේ කියලා. දැන් කලවරට බය මනුස්සයා පාරේ වාහනයක් ඉස්සරහින් පාර මාරු වෙන්න කිසි බයක් නැහැ. දැන් ওই දෙක සම්භාවිතාවයට දාලා බැලුවොත් පින්වතුනි ඇත්තටම බය හිතෙන්න ඕනේ මොකටද? ඔබ නිකන් හිතලා බලන්න. ඔබ පාර මාරු වෙන්න ඉන්න වෙලාවේ හන්දියක් ගාව මනුස්සයෙක් ඔබ ඉස්සරහා වාහනේ බ්‍රේක් එක පාගගෙන ඔබට යන්න කියන අතවල්ලා. වාහනේ ඉස්සරහින් මාරු වෙන්න කියලා. දැන් ඔතන කොච්චර දේවල් වරදින්න පුළුවන්ද? ඔබ ඉස්සරහ ඊට පස්සේ වාහනේ ඉස්සරහින් පාර මාරු වෙනවා. මේ පණ ගන්නලා තියෙන වාහනේ බ්‍රේක් එක පාගගෙන තමයි වාහනේ නවත්තන්නේ. දැන් බ්‍රේක් එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මනුස්සයර එකපාරට සීහ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මනුස්සයා මොකක් හරි අසනීපයක් හැදිලා එකපාරට කකුල අනිත් පැත්තට ඇදෙන්න පුළුවන්. ඒතර ආයේ බ්‍රේක් එක අතහැරුණා. එහෙම වුණා මොකෝ වෙන්නේ? වාහනේ ඉස්සරහට ඇදෙනවා. නමුත් ඔබට හොඳටම විශ්වාසයි එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි පාර මාරු වෙන්නේ අර වාහනයක් ඉස්සරහින්. සමහරවල් මේ එන වාහන ඉස්සරහින් පාර මාරු වෙන මිනිස්සු. ඒ තරම් මිනිස්සුන්ගේ විශ්වාස. සමහර වෙලේ යන බස් එක ඉස්සරහින් පාර මාරු වෙන්නේ. සමහර මිනිස්සු අත වනාගෙන යනවා බස් එක නවත්ත ගන්න කියලා. එයා දන්නෙත් නැහැ මේ බස් එක නවත්ත ගන්න පුළුවන් වේද බැරිද කියලා. නමුත් එහෙමත් කරන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ මනුස්සයා එහෙම කරාට කලුරට බයයි. සම්භාවිතාවය දාලා බැලුවොත් ඉතින් ඇත්තටම අනුතරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි මොකේද? අර වාහනයක ඉස්සරහින් පාර මාරු වෙන මනුස්සයර නේද? ඒකයි. ඉතින් ගොඩක් දුරට පින්වතුනි ඔතන බැලුවාම තර්කානුකූලව ඒ බය ඇති වුණේ කොහොමද කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඒ බය තාර්කික නෑ. කිසි ලොජික් එකක් නෑ ඒ බයට. ගොඩක් දුරට ඔතන තියෙන පින්වතුනි එහෙම බයක් තියෙනවා නම් තමන්ගේ හිතේ පොඩ පොඩ හරි ඒ දෙයට නිරාවරණේ වුණා නම්, ඒ කියන්නේ අපි තුමු කලුවරට බයයි නම් සමහර ටිකක් වෙලාවක් කාත් එක්කර ගිහිල්ලා ඉන්නවා එතන. තනියෙන් යන බය නෑ. මම මේ කියන්නේ මේවා කරන්න ඕන කියලා නෙමෙයි. දැන් අද ඉඳන් හැමෝම කාත් එක්ක කරගිලා කලවර ඉන්න ඕනේ එහෙම එකක් නැහැ. මග වඩා ගන්න මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙන නිසා අවරේ පොඩි දරුවෙක් ඒ දරුවගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ. මොකද තවත් පිරිසකටත් මේ වගේ ප්‍රශ්න ඇති. ඒ ඔබ කලවර ඉන්න බය නම් තනියෙන් ගොඩක් දුරට තනියෙන් ඉන්න කලවර ඉන්න බය තව කාත් එක්ක කරගිලා පොඩ්ඩක් ඉඳලා බලන්න. ඒ හිටියර පස්සේ අනික් කෙනාට පොඩ්ඩක් විනාඩියක් දෙකක් එළියට ගිහිල්ලා ඔබ තනින් ඉඳලා බලන්න. ආන්න එහෙම ටික ටික කරලා බලන්න. මොකද සමහර වෙලාව තියෙනවා පින්වතුනි ඒ කෙලස් පහ කරගන්න විවිධාකාරයේ උපක්‍රම යොදන්න වෙනවා. පරිවර්ජණයෙන් පහ කරගන්න ඕන කෙලස් තියෙනවා. දෘෂ්ටියෙන් පහ කරගන්න ඕන කෙලස් තියෙනවා. ඔය ආකාරයෙන් එක එක ආකාරයෙන් 44 ආකාරයකට කෙලස් තියෙනවා පින්නේ පහ කරගන්න. ඉතින් මේ වගේ බයක් ඇති වෙනවා නම් කාගෙන් හිතක බය ඇති නොවිය යුතු දෙයක් උදෙසා කරන්න තියෙන හොඳම දේ තමයි එක්කෝ එක ගණන් ගන්න නැතුව ඉන්න, මග වඩාගෙන යද්දී අවශ්‍ය වෙලාවෙදී ඒව හැල්ලයයි. එහෙම නැත්නම් ඇත්තට මේක තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙලා නම් තියෙන්නේ. මොකද අපි හිතමු මොන හරි වැඩක් කරගන්න අනිවාර්යෙන් ඔබට කලවර කාමරයක් හරහා යන්න තියෙනවා කියලා. ඒ නිසා ඒ දරුවට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අපි තුම යා දරුවා ඉස්කෝලේ වැඩ කරගන්න රෑ හැරලා ඉන්න ඕනේ. අනෙක් ගෙදරයි නිදි. ඒතර කාමරේ ලයිට් ඕෆ් කළා. මේ දරුවට මේසෙගාව ලාම්පුවක් විතරයි දාලා තියෙන්නේ කියලා අපි හිතමුකෝ. ඒතර ඒ දරුවට දැන් ගෙදර සාලි මැද්දෙන් යන්න අවශ්‍ය වෙනවා මොනවාට හරි අවස්ථාවක් මතුවෙනවා. දැන් ඒ දරුවා හරි බයෙන් ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට පින්දුනේ කරන්න තියෙන්නේ මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න. ඒ කියන්නේ තමන්ට බය හිතෙන දේ කරන්න. එතකොට තමයි ඒ බය කෙනෙක් කැඩලා යන්නේ. සමහර සත්තු එහෙම තියෙනවා තමන්ට බය. ඉතින් ඒ සත්තුන් අතපත ගන්න යන්න එපා ගොඩක් දුරට. මොකද සමහරවල් ඔබ දන්නේ නැති වුණාට ඒ සත්තුන්ගේ විෂ තියෙන්න පුළුවන්. සමහරට ඒ සත්තුන්ගෙන් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න යන්න එපා. ඔබ හොඳටම දන්නවා නම් ඒ සතාගෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් කරාට කමක් නැහැ. නමුත් හරියටම දන්නේ නැත්නම් කරන්න යන්න එපා. මොකද සමහරවිට ඔබ දන්නේ නැති වුණාට ඒ වලින් ආසාත්මිකතාව පවා ඇති වෙන්න පුළුවන්. සමහර අය පොංචි සලඹේ වහමින් ඉන්නවා. සාමාන්‍ය මනුස්සයෙක් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර සත්ත්වයෝ ඉන්නවා පින්වතුනි. සමහර ලෝකේ එක මනුස්සයෙක් ඉන්නේ. ඒ මනුස්සයා ඒ සතා වැල්ලුවොත් ඒ මනුස්සයාට හුස්ම හිර වෙන තරම් ආසාත්මිකතාවයක් ඇති වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ මනුස්සයා ඔබද කියලා. ඒ නිසා විශේෂයෙන්ම ඔය සත්තු අතපත ගන්න යන ඒවා කරන්න අවශ්‍ය නැහැ. ඒකයි මම කියන්නේ ඒක ගැන ඕනට වඩා හිතන්න අවශ්‍ය නැහැ. මග වඩාගෙන යද්දී අවශ්‍ය කෙලස් ටික හැල්ලයයි. රාග දේශ මොහ තමයි අපිට නැසා ගන්න තියෙන්නේ. ඉතින් බය කියලා කියන්නේ ක්ලේශයක් තමයි, නැතුව නෙමෙයි. නමුත් මග වඩාගෙන යද්දී ඔක හැලෙයි. හැබැයි තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්න අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා නම්, එදිනෙදා කටයුතු කරගන්න අපහසුතාවයක් නැත්නම් ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. නමුත් එදිනෙදා කටයුතු කරගන්න අපහසුතාවයක් බවට පත් වෙලා තියෙන නම් ඔබට ඇදලා තියෙන බය, ආන් එහෙමනම් ඒ බය හිතිලා තියෙන මොකටද ආන් ඒ දේ කරාම ඒ බය ඇරිලයි. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. ඒතර අනේක තමයි තනියෙන් ඉන්න බය. ඉතින් ඒකට කරන්න තියෙන්නේ තනියෙන් ඉන්න තමයි. එින් ගොඩක් දුරට පින්වතුනේ දහම තුල ඉස්සරහට යනකොට මේ දරුවටත් මේ ආකාරයෙන් මේ කටයුතු සිද්ධ වෙයි. ඉස්සරහට යනකොට පින්වතුනේ ඔබට තේරෙයි අපි කොහොම තනියෙන් තමයි ඉන්නේ කියලා. කොච්චර අපි හිතන් හිටියත් අපි වටේ පිරිසක් ඉන්නවා කියලා ඔය කවුරුත් අපි වටේ නැහැ. අපි කොහොම තනියෙන් තමයි ඉන්නේ. ඔබ කොහොමද දන්නේ ඔබේ ගාව අම්මා ඉන්නවා කියලා? ඔය අම්මා දින්නේ නැත්තම් එහාට රූපයක්ද එන්නේ? ඒගෙන ඔබ තනියෙන් නැහැ කියලා කියන්නේ මොකක් නිසාද? රූපයක් නිසාද? ඒතර ඔබේ සුරතල් බල්ලද ඔය ළඟ ඉන්නේ? නැත්තම් ඔබ බල්ලා ඉන්නවා කියලා දන්නේ කොහොමද? ඇහැට රූපයක් පේනවා, කනට ශබ්දයක් ඇහෙනවා. ඒ කියන්නේ ඔබ ගාවට ඇත්තටම ඉන්නේ රූපයක් සහ ශබ්දයක්. ඔබ ඒකෙන් නිගමනය කරනවා බල්ලා ළඟ ඉන්නවා කියලා. සමහර ඔබ යාළුවා ළඟ ඉන්නවා කියලා. මොකද නිගමනය කරේ රූපයකින්, ශබ්දයකින්, ස්පර්ශයකින්. ඒ රූප ශබ්ද ස්පර්ශවල කියන්නේ ඔබ ගාව ඇත්තටම තියෙන රූප ශබ්ද සහ ස්පර්ශ. ඔය හිතන තනියෙන් ඉන්න බෑ කියන්නේ. මිසක් ඔබේ ඇඟ නෙමෙයි. ඇහවත්, කනවත්, ඇඟවත්, ශරීරේවත් කොයි තැනකවත් නෙමෙයි තනියෙන් ඉන්න බෑ කියන්නේ. ඔය හිත තමයි තනියෙන් ඉන්න බෑ කියන්නේ. ඉතින් හිතට මොකද එන්නේ ඇත්තටම ලෝකෙන්? රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. එදර ඇත්තටම එදා ඉඳන් අද දක්වා තියෙනුනේ හිතට තිබ්බේ ওই පහින් එකක්. එතන ඔය පහින් කක් එනකොට හිත කොහමද කියන්නේ? මං දැන් තනියෙන් නෙමෙයි ඉන්නේ, තව කෙනෙක් මං ගාව ඉන්නවා කියලා. කවදාක හිත කෙනෙක්ව දැකලා නැහැ. හිත දැකලා තියෙන මොනවා? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒවා හිතට ආවට පස්සේ අර විඥානයේ නැමැති මායාකාරය මොකද කරන්නේ? බින්දුනේ මේ ටික ඔක්කොම එකතු කරලා විජ්ජුම්බරය පාලා පෙන්නනවා කෙනෙක් ඉන්නවා කියලා. නමුත් ඇත්තට එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඇත්තටම බැලුවම කොහොමත් අපි තනියෙන් තමයි ඉන්නේ. ඔන්න ඔය කතාව තේරුම් ගියා නම් එතනින් එහාට ආයේ බය වෙන දෙයක් නැහැ. මොකද කොහොමත් කෙනෙක් තව කාමරේ හිටියත් නැතත් තනියෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඒක ගැන ඔබට ආයේ ඔප්ෂන් එකක් නැහැ, විකල්පයක් නැහැ. කොහොමත් තනියෙන් තමයි ඉන්නේ. ඒකයි. ඒක අපි දහම තුල ඉස්සරහට යනකොට ඒ දරුවටත් ඒක තේරුම් යාවි. හරි, එතකන් ලෞකික මට්ටමේ කටයුතු කරනවා නම් සරල උත්තරයක් නම් බලාපොරොත්තු වෙන්නේ තනින් ඉන්න නම් බය. එහෙනම් ඒකට කරන් තියෙන තනින් ඉඳලා බලන්න. එතකොට ඔබට තේරෙයි තනින් ඉන්නවා කියන එක කිසිම ප්‍රශ්නයක් ඇති වෙන දෙයක්, බය වෙන කාරණාවක් එහෙම නෙමෙයි කියලා. ඒක මොකද තනින් ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නේ සමාජේ. තව යෝගියෝ එහෙම ඉන්නේ පින්වතුනි. සමහර මිනිස්සු ඉන්නෝ තරුණ කාලෙම යනවා හිමාල කඳු වැටියට ගිහිල්ලා එයා තනින් ඉන්න ඕනේ. හුදකලා වෙනවා. සම්බුද්ධ ශාසනය එහෙම එකක් නැහැ. සම්බුද්ධ ශාසනයේ තියෙන්නේ මහා සංඝය අතර ඉන්න. නමුත් සමහර මිනිස්සු අන්‍ය ශාසනවල හුදකලා වීමේ බලාපොරොත්තු වෙනවා. එයා වෙන්ව වාසය කරනවා. ඒතර ඒ දර්ශනවල, ඒ ආගම්වල ක්‍රමවේද ඒක. ගිහිල්ලා තනියෙන් ඉන්නේ. එතකොට ඉතින් කවුරුත් නැහැ. නමුත් ඒ මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර මිනිස්සු ප්‍රිය කරනවා තනියෙන් ඉන්නේ. නැද්ද ඔබ දන්න දේ වගේ කට්ටිය අහලත් ඇති. ඒ මිනිස්සු හරි කැමති තනියෙන් ඉන්නේ. දැන් සමහර මිනිස්සු හොලිඩේ යන්නේ තනියෙන් ඉන්නේ. ඒගොල්ලෝ නිවාඩුවට කරන්නේ තමන්ගේ ගෙදර කට්ටියයි වැඩ කරන කට්ටිය ඔක්කොම දාලා ගිහිල්ලා ඔය කොහේ හරි කඳු මුඳුනකට හරි නැත්නම් බීච් එකකට හරි කොහේ හරි නැත්නම් අඩුගානේ ගල් ගුහාවකට හරි ගිහිල්ලා සතියක් විතර තනියෙන් ඉඳලා එනවා. ඒ මනුස්සයාගේ විනෝදාංශය ඒක තමයි. නැත්නම් කැලෑවට හරි ගිහිල්ලා තනියෙන් ඉඳලා එනවා. උඹලත් එක්ක ඉන්නවට වඩා හොඳයි තනියෙන් හිටියනම් කියලා එහම මිනිස්සු යනවා එහෙම. ඉතින් මේ මිනිස්සුන්ට තනිය තමයි ඒගොල්ලෝ ප්‍රිය කරන්නේ. ඉතින් මේ මනුස්සයාට තනියෙන් හිටියා කියලා බයක් නැහැ. ඇත්තටම පිටුනේ බය වෙන්න ඕනේ කට්ටියක් එක්ක ඉන්නවද තනියෙන් ඉන්නවද? ඇත්තටම බය වෙන්න ඕනේ මොකටද? දැන් මේ කාමරේ තනියෙන් ඉන්නවා. නැත්නම් මේ කාමරේ තව 3 දෙනෙක් එක්ක ඉන්නවා. තනියෙන් ඉන්නකොට කාටවත් බය නැද්ද ඔබට හානිය කරන්නේ? ඔබ තනියෙන් නම් ඉන්නේ වෙන කවුරුත් නැත්තම් මෙතන. දැන් ඔබට කාටවත් ගහන්න බෑ, වයි ඉන්න බෑ, බෙලමිරි කන්න බෑ, පිහින් අයින් බෑ. ඔය මොකක් කරන්න බෑනේ. හැබැයි තව කෙනෙක් හිටියොත් ඔබට කියන්න බෑ මොන වගේ විපාක ඔබ ගාවට එවිද කියලා. මේ මනුස්සයා හරහා. එහෙනම් ඇත්තටම බැලුවම තනියෙන් ඉන්න බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක මම කියන්නේ මේ ඔය ඔය කියන ෆෝබියාස් පිටින් ගොඩක් දුරට කල්පනා කරලා බැලුවාම මේකට තර්කයක් නැහැ. ලොජික් එකක් නැහැ ඒවට. අර ගොඩක් දුරට හිත බය වෙලා තියෙන්නේ හිත ඒ අත්දැකීම බය වෙන්න ඕන එකක් කියලා දරන් ඉන්න නිසායි. මේ වගේ අවස්ථාවේ මම බය විය යුතුයි. මේක ජීවිතේට තර්ජනයක්. අන්න එහෙම අදහසක් දරන් ඉන්නවා. ඉතින් ඒ අදහස නැති වෙනවා පිටින් ගොඩක් දුරට ඒක කරලා බැලුවා. එහෙනම් ඒකයි කරන්න ඕනේ. කලවර ඉන්න බය නම් තනියෙන් ඉන්න බය නම් පොඩ්ඩක් කලවර ඉඳලා බලන්න. තනියෙන් ඉඳලා බලන්න. එතකොට ඔය බය ඇරලෙයි. නැත්තම් මග වඩාගෙන ඉස්සරහට යද්දි ඒ කෙලෙස් ගැලවෙන්න ඕන කාලෙදි ගැලවිලා යයි. තමන්ගේ ජීවිතයට බාධකයක් වෙලා තියෙන නම් එදිනදා කටයුතු කරගන්න විතරක් අර කිව්වා වගේ පොඩ්ඩක් කරලා බලන්න. එතකොට සමහර කාලයක් යයි. මේක පාට නැති වෙන්නේ නැති. සමහර නම් සමහර මනෝවෛද්‍යවරු ඒවට බෙහෙත් පවා නියම කරලා තියෙනවා. අපි ඒව ගැන අහලා තියෙනවා. ඉතින් මම නම් කියන්නේ බින්දුනේ ඒක තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් නෙමෙයි නං ගොඩක් දුරට ඒකට ප්‍රතිකර්ම කරගන්න වඩා මග වඩාගෙන ගියාම ඒ දේවල් ඇල්ලයි. එනිසා ඒක නේ ඕනට වඩා හිතන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ප්‍රශ්නය තියෙනවා. ස්වාමීන් වහන්සේ සසර ගණදෙනු පිළිබඳ දේශනාව මම අසා ඇත. මගේ ගැටලුව නම් සසර ගණදෙනු ඉක්මවා කටයුතු සිදු නොවේද යන්නයි. උදාහරණයක් ලෙස අන් අයට උදව් කිරීම හොඳ ක්‍රියාවක් නිසා අපි මිනිස්සුන්ට උදව් කරනවා. මෙහිදී අපි අනෙක් සමාන මෙහිදී අපි අතින් උදව් ලැබෙනුවේ අප සමග ගණදෙනු තියන අයටමද මෙහිදී අපි අතින් උදව් ලැබෙනුවේ අප සමග ගනුදෙනු තියන අයටද මට ඒ මිනිසාට උදව් කරන්න හිතෙන්නේ සසර ගනුදෙනුවකටද නැත්නම් මා සතුව ඇති හොඳ ගුණයක් නිසාද? මම වචන පොඩ්ඩක් එහෙමයි වෙලා තිනවා. නමුත් සරලව ගත්තොත් මම හිතන්නේ මේ අහන ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ සත්වයා අතර දේවල් සිද්ධ වෙන්නේ සසර ගනුදෙනු නිසාමද? එහෙම නැත්නම් කෙනෙක් තව කෙනෙකුට උදව් කරන්නේ සසර ගනුදෙනුවක් පියවන්නමද? එහෙම නැත්නම් ඒ උදව් කරන මනුස්සයා හොඳ මනුස්සයෙක් නිසාද? හොඳ මනුස්සයෙක් නිසා එහෙම කරන අවස්ථා නැද්ද? ඒ කියන්නේ උදාහරණයක් ඇරියට අපි තුමු කවුරු හරි බඩගින්න ඉන්නවා. ඒතර ඔබ දකිනවා තා මනුස්සයෙක් ගිහිල්ලා එයා දවල්ට කන්න ගත්ත බත් මුල අර බඩගින්න මනුස්සයට දෙනවා. එතර මේ ආන ප්‍රශ්නේ මේ සසර ගනුදෙනුවක් නිසාද මෙහෙම සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් අර දුන්න මනුස්සයා හොඳ මනුස්සයෙක් නිසාද කියලා? සසර ගනුදෙනු නැතුව එහෙම සිද්ධ වෙන්න බැරිද කියලා? දැන් ගොඩක් දුරට පින්වතනේ මේ වගේ ප්‍රශ්නවලදී ඒකද මේකද කියලා උත්තර හොයනවට වඩා මොකද දැන් ඔබ කරුණු දෙකක් දන්නවනේ මෙතන. සසර ගනුදෙනු කියලා කොටසක් දන්නවා. ඒක ඔබ දහම් දේශනාව තුළින් අහලා තිනවා. මේක කියලා තියෙන හැටිද මම මේ දේශනාව අහලා තිනවා. සසර ගනුදෙනු බොහොම හොඳයි. ඒක ඔබ දන්නවා නේද? සසර ගනුදෙනු කියලා කොටසක් තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවා අපි නිරන්තරයෙන් ඔබට කියනවා මේ සුදු ගති තමන් තුළ ඇති කරගන්න. හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න. අනික ඇර යහපත කරන්. එන් තමන් හොඳ කෙනෙක් බවට පත් වෙන්න කියලා පුළුවන් තරම්. ඒ කියන්නේ හොඳ ගති තියෙන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. දැන් ඔය කරුණු දෙකම ඔබ දන්නවනේ. ඒතර ඒ කරුණු දෙකම පින්වතුනේ දේශනාවක් තුළින් ඔබ දහම තුල නම් අහලා තියෙන්නේ. ඔය දෙකම හරි වෙන්න එපා. නැත එකක් වැරදි නැ එකක් අපි දේශනා කරන්නේ නැහැ නේ පින්වතුනේ. එහෙනම් දෙකම හරි වෙන්න ඕනේ. එතකොට දෙකම හරිනම් ඔබ ගොඩක් දුරට පින්වතුනේ ජීවිතයේ ප්‍රශ්න වලට දහම ගලපගෙන බලද්දී ඒකද මේකද කියලා හිතන්නේ නැතුව දෙකම හරි විදිහට උත්තරයක් හොයන්න උත්සාහ කරොත් ඔබ හොයන උත්තරේ ගොඩක් සාර්ථක වෙයි. ඒ කියන්නේ මේ උදාහරණය ගත්තොත් ඔබේ දකින යහපත් ක්‍රියාව සසර ගනුදෙනුවක් නිසා සහ ඒ බත්මුල දුන්න මනුස්සයා හොඳ මනුස්සයෙක් නිසා කියන මෙන්න මේ දෙකම වෙන්න බැරිද? ඇයි එකක් හරිනම් අනෙක් එක වැරදි වෙන්න ඕනේ? මොකද දෙකම බහාගත්තේ දහම තුල. එහෙනම් එකක් වැරදි කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම කියන්නේ ගොඩක් දුරට ඔබ ජීවිතයේ ප්‍රශ්න වලට දහම ප්‍රායෝගිකව ගලපලා බලද්දී ඔන්න ඔය විදිහට හිතන්න බලන්න. ඔබ සමාන කර්ම ශක්තිය ගැනගෙන ගන්නවා. කර්ම විපාක ගැන. ඊට පස්සේ ඔබ අහලා බලනවා තව දේශනාවක කියනවා මිනිස්සු හොඳට ඉන්න ඕනේ කියලා. එතකොට ඒ කියන්නේ කර්මය නිසාද මෙහෙම සිද්ධ වෙන්නේ නැත්නම් අර මනුස්සයා හොඳ මනුස්සෙක් නිසාද? නැත්නම් ඒ මනුස්සයා නරක මනුස්සෙක් නිසාද? ඒක නිසාද මේක නිසාද? මොකද දෙකම අහගත්තේ දේශනාවක. එහෙනම් ඒකද හරි මේකද හරි? ඔන්න ඔක තමයි ඔය අහන ප්‍රශ්නේ. ඒකද හරි මේකද හරි කියලා හිතන්න යන්නේ නැතුව අපි පුළුවන් නම් හිතන්න බලන්න දෙකම හරි වෙන්න එපා. මොකද දෙකම මම අහගත්තේ එකම දේශනාවකන. නැත්නම් එකම එහෙම නැත්නම් දේශනාවකින් අහගත්තේ. එහෙනම් දෙකම හරි වෙන්න ඕනේ. එතකොට අපි ගොඩක් දුරට ඒකද හරි මේකද හරි කියලා හිතද්දී අපිට හිතෙන්නේ දෙකෙන් එකයි හරි වෙන්න ඕනේ. අනික එක වැරදි වෙන්න ඕනේ. ගොඩක් දුරට එහෙම හිතනකොට අපි තමයි වැරදි. ඒ කරුණු දෙකම හරි. දැන් බලන්න මෙන්න මේ ප්‍රශ්නේ අරගෙන එහෙම එකක් නෙමෙයිද අපිට මෙතන උත්තරයක් විදිහට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. දැන් අපි හිතමු මිනිස්සෙක් ඉන්නව බඩගින්නේ. හරි? එතකොට ඔතනින් යනවා මං පින්ගදෙනේ තව මිනිස්සෙක්. එයා ගාව බත් මුලක් තියෙනවා. අපි මිනිස්සු දෙන්නෙක් යනවා. හරි? එක මිනිස්සෙක් ගාව බත් මුලක් තියෙනවා. අනෙක් මිනිස්සයා ගාවත් බත් මුලක් තියෙනවා. එක මිනිස්සෙක් ඒ යන මිනිස්සයා ගාව නැවතිලා ඒ බත් මුල අර මිනිස්සට දෙනවා. බඩගිනින මිනිස්සයාට. ඔබ කියනවා අර බලන්න කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා. ඊළඟට යන මිනිස්සයා මොකද කරන්නේ? අර මිනිස්සට දැනගෙන යනවා. කාලකන්‍ය මේ වගේ මිනිස්සුන්ට බත් දෙන්න නෙමෙයි තියෙන්නේ. අනික් යට අතපාගෙන ජීවත් වෙන්න හදන්නේ. ඇයි මේ මිනිස්සුන්ට බැරි තමන්ගේ දාඩිය මහන්සෙන් කියා කරේ හොයාගෙන කැමක් වීවලක් හොයාගන්න හැමදාම අතපානෝ කාලකන්‍ය කීකී බැන බැන යනවා. දැන් දෙන්නටම පුළුවන්කම තිබුණා බත් මුල දෙන්න. එක්කෙනෙක් දුන්නා අනික් කෙනා දුන්නේ නැහැ. ඇයි එහෙම වුනේ? දැන් හොඳට තේරුම් ගන්න හැබැයි මේ කියන කාරණාව ඔබේ කෙලෙස් කඩා ගන්න අවශ්‍යම කාරණාවක් නෙමෙයි. මේ කියන කාරණාව අපි මේ ලෝකේ පැවැත්ම පැහැදිලි කරලා දෙන්න තමයි මේ කාරණාව වැදගත් වෙන්නේ. ප්‍රායෝගික ප්‍රශ්නයක් හරි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ මේ උත්සාහ කරන්නේ මේ ලෝකේ ඔබ දකින දේවල් කොහොමද දහම තුලින් විග්‍රහ කරගන්න කියලා. මේක තමයි ඔබේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන කොටස් තුල ඔබේ නිවනට ලොකු දෙයක් ලැබෙන්නේ නැති වෙයි. හැබැයි යම් කාරණාවක් ඔබට පැහැදිලි වෙයි. ඒ තමයි සසර ගනුදෙනු කියලා જાතියකුත් මේ ලෝකේ තියෙනවා. ඒ වගේම පින්වතුනි හොඳ නරක කියලා જાතියකුත් මේ ලෝකේ තියෙනවා කියලා. ඒක තේරුම් ගත්තට පස්සේ ඔබට පුළුවන් මේ ලෝකේ වෙන දේවල් තේරුම් ගන්න. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක දැක්කට පස්සේ බින්න ඔබට පුළුවන් මේ ලෝකේ ගැන උපේක්ෂාවට පත් වෙන්න. ඒ කියන්නේ ලෝකෙත් එක්ක ඇලිලා වැඩකුත් නැහැ, ලෝකෙත් එක්ක ගැටල වැඩකුත් නැහැ. ඔන්න ඔය කාරණාව තේරුම් ගන්න. ඒකෙන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හරි ගැඹුරුයි. ඔබට උඩින් පෙන්වනට නිකන් බොහොම කෙටි උත්තරයක් මේකට දෙන්න තියෙන්නේ කියලා ඇත්තටම බැලුවොත් මේකට උත්තරය හරි ගැඹුරුයි. අපි කතා කරන්නේ නම් ඔබ උත්සාහ ගන්න තේරුම් ගන්න. දැන් සසර ගනුදෙනු කියලා කොටසක් වෙන්නේ මේ ලෝකේ තියෙන. සසර ගනුදෙනු කියලා කියන්නේ සංසාරයේ සිදු කරගත් ගනුදෙනු පියවෙන හැටි. දුන්නොත් ලැබෙනවා කියන න්‍යායය තියෙන සසර ගනුදෙනු කියන කොටසටයි තියෙන්නේ. ඒ කියන්නේ හේතුඵල වාදය. ඒ කොටසක් අනුකූලකයක් තමයි සසර ගනුදෙනු කියලා කියන්නේ. දුන් දේ ලැබෙනවා, දුන්නොත් ලැබෙනවා. ඔය ඔක්කොම සසර ගනුදෙනු. මට කවුරු හරි ගැව්වොත් ඒ කියන්නේ ගොඩක් දුරට පින්වතුනි ගොඩක් දුරට නෙමෙයි අනිවාර්යෙන් මං මේ මනසට ගහලා තියෙනවා. ඒ කියන්නේ සසර ගමන දෙනවා. හැබැයි අපි ගමු මෙහෙම. ඔබ කාටද ගහනවා? හරිද? එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ මනුස්සයා දැන් දහමක් දන්නේ නැති කාලෙක ඔබ කාටද ගහනවා? ඒ මනුස්සයාත් ඔබට අනිත් පැත්තට ගහනවා. දැන් ඒ මනුස්සයා ගැහුවයි කියලා කිව්වම ඔබට කියන්න පුළුවන් මං ගහපු නිසා කියලා. නැත්නම් ඒ මනුස්සයා කියයි අර මට ගැහුවා ඒ නිසා මං ගැහුවේ කියලා. ඒත් ඔබ මුලින්ම ගැහුවේ ඇයි? සමහරලාට ඔබ මුලින්ම ගැහුවේ පින්නදින ඔබ මීට කලින් මේ මනුස්සයෙන් ගුටි කාලා තියෙනවා. ආන් ඒකේ ගනුදෙනුව පියවන තමයි ගැහුවේ. ඒ නිසා ඔබ ද්වේෂයෙන් ගහපු එකට මේ මනුස්සයා ද්වේෂයෙන් තමයි අනිත් පැත්තට ගැහුවේ. හැබැයි අපි තුම ඔබේ ගැහුවේ රහතන් වහන්සේ ළඟට. නැත්නම් අනාගාමි උත්තමෙක්ට. ඔබට අනිත් පැත්තට ගහයිද? ආරයන් වහන්සේ නමක් කියන්නකො. ඔබ අනිත් පැත්තට ගහයිද? අපි නම් මේ මනුස්සයමයි. අනිත් පැත්තට ගහයි. මේ මනුස්සයා පෘථග්ජන කාලේ ඔබ ගැහුවා, ඔබට අනිත් පැත්තට ගැහුවා. මේ මනුස්සයා තව සතියකින් ඔබට හම්බෙද්දී, මේ මනුස්සයා කල්යාණ මිත්‍රෙක් හම්බෙලා, බණ අහලා, මඟ වඩලා, සීල ගැලසුන් නසාගෙන, අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙලා. දැන් ඔබ අර කලින් ගුටි කාපයකට පියවන්න කියලා හිතාගෙන සතියකට පස්සේ ආය යනෝ මේ මනුස්සය හොයාගෙන. දැන් මේ මනුස්සර ගහනවා. අනිත් පැත්තට ගහයිද? දැන් ගහන්නේ. ඇයි එහෙනම් ඉස්සෙල්ලා ගහවම දැන් ගහන්නේ නැත්තේ? සසර ගනුදෙනුවක් නැද්ද මෙතන පියවෙන්නේ? ගනුදෙනුවක් නැද්ද පියවෙන්න? ගනුදෙනුවක් අනිවාර්යෙන් තියෙනවා පෙන්විතරේ. දුන්නොත් යමක් ලැබෙන්න ගනුදෙනුව සැකසලා තියෙනවා. හැබැයි ඒ විපාකය ඔබ කරා එන්න නම් ඒ විපාකේ ඇදෙන පරිසරයක් තියෙන්න ඕනේ. දවොන දැන් පොඩ්ඩක් ගැඹුරට යන්නයි මේ යන්නේ. අපි කතා කරගෙන ආව යම් කාරණාවක් ඒ ඔස්සේ තමයි මේ කරුණු විග්‍රහ වෙන්නේ. ඒ නිසා ඔබට ප්‍රවේශයක් ඊට කලින් දේශනාවල ලැබුණා. අපි කතා කරගෙන යන්න. කලබල වෙන්න එපා. තේරුම් ගන්න පහසු වුණා කියලා. නවත් උත්සාහයක් ගත්තොත් තේරුම් ගන්න බැරිත් නෑ. දබ දන්නවා පින්වතුනි යම් විපාකයක් ඇදෙන නම් පරිසරය තියෙන්න ඕන කියලා. උදාහරණයකින් බලමු. දැන් අපි හිතමු මෙහෙම. දැන් ඔන්න මේ දවස්වල ටිකක් වැහිබර කාලගුණෙන්නේ තියෙන. අපි හිතමු ඔබ ගවයර ගමනක් ගිහිල්ලා. දැන් කොහේර ගමනක් ගියේ පින්වතුනි ඔබ ගෙදර එනකොට හොදපු ඇඳුම් ටික වේලෙන දැම්ම රෙදි වැලේ. ඔන්න ඔබ ගියා කාගේ හරි ගෙදරක. යාළුවගේ ගෙදර ගියා. ඔන්න වහින්න පටන් ගත්තා. ඔය වහින්න පටන් ගන්නකොටම ඔබට මතක් වෙනවා වැලේ දාපු රෙදි ටික. මං අහන්නේ ඇයි වහින්න පටන් ගන්නකම් ඒක මතක් වුනේ නැත්තේ? දැන් ඔබගේ යාළුවා ගෙදර ගියාට පස්සේ යාළුවා අරන් එන ඔබට තේ එකක්. ඒ තේක දැකපු වෙලාවේ ඇයි අනේ මං ගෙදර රෙදි ටික දැම්මනේ වැලේ වේලෙන්. ඒ වෙලාව මතක්ුන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් යාළුවා කියනවා අපි සෙල්ලමක් කරමුද? ඒ වෙලාව මතක්ුන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් යාළුවා කියනවා අපි එහෙනම් බට්ටියක් අමුද? බට්ටියක් කාලම කතා කරමුද? ඒ වෙලාවට මතක් වෙන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්නම් යාළුවා අලුතෙන් එන අපේ වාහනේ ඔබට පෙන්නනවා. එන්නකෝ පෙන්නන් කියලා එකන් ගිහලා ඔබට වාහනේ පෙන්නනවා. ඔබට ඒ වෙලාවේ මතක් වෙන්නේ නැත්තේ ඇයි? ගෙදරින් එනකොට ඇඳුම් ටික වැලේ දාලා ආවා කියලා. හැබැයි වහින්න පටන් ගන්නකොටම පොඩි පොදක් වැටෙන පටන් ගන්නකොටම පින්ගදිනේ සමහරට අහස කළුක කර වීගෙන එනකොටම ඔබට මතක් වෙනවා ගෙදර වැලේ රෙදි ටික දාලා ආවා කියලා ඕදලා වේලෙන්. ඒ කොහොමද එහෙම වෙන්නේ? දැවර මතක් වෙන්නේ පින්වතුනි විපාකයකට. අපි කතා කරගෙන ආවනේ. තිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඇහැයි රූපයයි ගැටෙන්නේ විපාකයට වගේම තමයි මනයි ධම්මයි ගැටෙන්නේ විපාකයට. ඒ කියන්නේ මේ මනසට ධම්මයක් ඇදිලා එන විපාකයට. මේ යමක් මතක් වෙනවා කියලා කියන්නේ පින්නේ ධම්මයක් ඇදිලා එනවා කියන එක මනසට. නාමගොත්ත මතකයන් ඒකත් විපාකයක්, මනත් විපාකයක්, මනයි ධම්මයි එකට ගැටෙන එකත් විපාකයක්. එහෙනම් ওই විපාක සංසිද්ධියක් තමයි තනිකර සිද්ධ වෙන්නේ. ඒ විපාකේ ඒ විදිහට සිද්ධ වෙන නම් පින්තුනේ ඒකට පරිසරය අවශ්‍යයි. මතක තියාගන්න පින්නේ හොඳට තේරුම් ගන්න. මතක තියාගන්න කියලා කියන්නේ ඇත්තටම හොඳට තේරුම් ගන්න මේක. මතක තියාගන්න නම් පළක් නැහැ. තේරුම් ගන්න. පරිසරයේ හැදෙනකොට තමයි ඒ අදාළකන විපාකය එතනට ඇදිලා එන්නේ. පරිසරය කියලා කියන්නේ පිටුදුනි ඒ විපාකේ विद्यमान වෙන්න පුළුවන් පරිසරය. දැන් එහෙනම් අහස කළුවර වීගෙන එනකොට අහස ගුගුරුම් ගිගුරුම් දෙනකොට අර වැහි පොදක් වැටෙන්න පටන් ගන්නකොට තමයි පරිසරයේ හැදිලා ඉන්න පිටුදුනි රෙදි වැලේ දාපු රෙදි ටික මතක් වෙන්නේ. මිසක් ඔබ මතක් ඔබ බලෙන් මතක් කරගත්ත නෙමෙයි. මොකද ඔබ නම් මතක් කරන්නේ. එහෙනම් ඔබට වෙන වෙලාවලුත් ඕක මතක් වෙන්න ඕනේ. එහෙනම් අපි බත් ටිකක් කාලෙමු කියනකොටත් ඔබට මතක් වෙන්න ඕනේ. රෙදි ටික වැලේ දැම්ම කියලා. දැන් සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන්. කෙනෙක් සමහර ගියයි සමහරවට මේ කිසිම සම්බන්ධයක් නැති දේවලුත් මට මතක් වෙලා යනවා අපි හඳුනන්නේ කියලා. එකපාරට මතක් වෙන දේවල් තියෙනවා. සමහර මේ ඉන්නකම එකපාරට මතක් වෙනවා. ඔබ අවුරුද්දක් තිස්සේ නැති වෙලා කියලා හොය හොය හිටපු යතුරු කරල් කොහෙද දැම්මේ කියලා. එකපාරට මතක් වෙනවා. ඒතර ඔබ හිතයි කොහොමද ඒක වෙන්නේ කියලා. ඔබට නොතේරුණාට පින්වතුනි ඒක සිද්ධ වෙන්නේ පරිසරය හැදිච්ච නිසා. දැන් හොඳට තේරුම් ගන්න මොකද මේ ගැඹුරු හරියක් යන්නේ මේ දහම. මේකයි මම කියන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර නොදෙහින්නේ හේතුවක් නිසා. දැන් ඔබට හිතනවා මේක හරි සරල ප්‍රශ්නයක් වගේ නේ. ප්‍රසර ගණතුන නිසාද සිද්ධ වෙන්නේ නැත්නම් මම හොඳ නිසාද? ප්‍රශ්නේ හරි සරලයි. හැබැයි උත්තරේ හරි ගැඹුරුයි. පොඩි දරුවෙක් කියලා අහනවලු අම්මේ අම්මේ අර හඳ ඔච්චර පොඩියයි ඔගේ රොකට බානවලුනේ බදා ගන්න බැරි තරම් රොකට් ඉදන් ගිල්ල බානවලුනේ හඳ උඩ. නමුත් අපිට පේන්නේ මේ මෙච්චරක් විතර මේ පොඩි හඳක් නේ. ඇයි ඒ? ප්‍රශ්නේ නම් හරි සරලයි. උත්තරේ දැන් ওই දරුවට ඔක කියලා දෙන්න කොච්චර දේවල් කියලා දෙන්න ඕනද? අංග එකයි කියන්නේ. ප්‍රශ්නයක් අහනක හරි ලේසින්. ඇයි? ඒක අකුරු දෙකයි තියෙන්නේ. ඇයන්නයි යන්නයි. ඇයි? හැබැයි ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියාම හරි අමාරුයි. මොකද ඒකට හේතුව බින්දුතනි අර පරිසරය සම්පූර්ණයෙන් විස්තර විග්‍රහ කරලා දෙන්න ඕනේ හරියට ඒ ප්‍රශ්නෙට උත්තරේ තේරුම් ගන්න. ඒකයි සමහර ලාට අපි ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න මම ඒ අදාළ ස්වාමීන් වහන්සලා දැනුවත් කරලා තියෙන්නේ දේශනාවලට ඔබ වහන්සලා සුදුසු පරිදි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද ඒ දේශනාව ගලාගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ දේශනාවල ඇත්තම මොකද එකක් පින්වතුනි ඔබ නැහැ මෙතන. ඒ නිසා දැන් මේ දෙන උත්තරේ ඔබට තේරෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපි විස්තර කරනවා. මාත් අහනවා තේරුණා නේද කියලා. ඔබ දෙන උත්තරේ මට ඇහෙන්නෙත් නැහැ මට පේන්නෙත් නැහැ. ඒ නිසා තේරෙනව ඇති කියලා හිතාගෙන අපි උත්තර දෙනවා. ප්‍රශ්නේ නම් ලේසි. හැබැයි උත්තරේ ටිකක් ගැඹුරුයි. හමන්නේ අපි දැන් පිළිමකුත් කරලා තියෙන නිසා ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා අපි උත්තර දීගෙන යන්න. අප පුළුවන් තරම් උත්සාහ ගන්න තේරුම් ගන්න. තේරුම් නැත්නම් ප්‍රශ්නෙ නේ අල්ලලා දාන්න. මොකද මේක තේරුම් නැහැ කියලා ඔබේ නිවරණට බාධාක් වෙන්නේ නැහැ. නිවරණට බාධා වෙන්නේ පින්වතුනි ඔබ gedara නෝනට තලනවා. නිවරණට බාධා වෙන්නේ ඔබ මිනිසුන්ගේ හිතේ දෙන කතා කරනවා. නිවරණට බාධා වෙන්නේ වසල ගති තාම ඔබෙන් අතහැරලා ගිහිල්ලා නැත්තම්. අනිකාර හිඟි හිංසා කරන මානසිකත්වය නම් තියෙන්නේ. ඔන්න ඔයෙන් තමයි නිවනට බාධා වෙන්නේ. සීල බුදුරන්ගේ අනුශාසනාව සසල ගනුදෙනු තේරුම් ගන්න කියන එක නෙමෙයි. සීල බුදුරන්ගේ අනුශාසනාව සීල පාප කර්මයන් අකර්මන්නේ කරගන්න කියන එක. කුසල් දහම් වඩා ගන්න කියන එක. මේ හිත දමනය කරගන්න කියන එක. ඒකට මේ කොටස තේරුන්නේ නැහැ කියලා මාත්‍රයක්වත් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ධර්මයේ ගවේෂණය කරන කෙනෙක්ට මේක රසවත් ඇති. අතන මේක ප්‍රායෝගික ප්‍රශ්නයකට වඩා සෛද්ධාන්තික ප්‍රශ්නයක් යම් පැත්තකින් බැලුවහම නම ප්‍රශ්නයක් නෑ අපි කතා කරගෙන යන්න. හරි. දැන් කොහෙද අපි නැවතුනේ එතකොට? ඉතින් අපි කියාගෙන ආවේ මිනිසෙක් ඉන්න බඩගින්නේ එක මිනිසෙක් යාර බත් මුලක් දීගෙන ගියා අනෙක් මිනිස්ස යාර බැනගෙන ගියා. එතකොට අපි කතා වුණා පින්වතුනි මේ විපාක කියන දේවල් තමයි අපි කරා ඇදීෙන්නේ කියලා. දැන් ඔබට මේ වෙලාවේ මාව පේන්න විපාකයක් නැත්තම් පින්වතුනි ඉන්ටර්නෙට් එක හරහා හරි මොකක් හෝ හේතුවක් සැකසিলা අපිට මාව නොපෙනී යනවා. එක්කෝ දැන් මේ දේශනාව අහන ඔබට විපාකයක් නැත්තම් ඉන්ටර්නෙට් එක ඩිස්කනෙක්ට් වෙනවා. එහෙම නැත්තම් මේ දේශනාව මොකක් හරි හේතුවකට මෙතනින් එහාට කරගන්න බැරි වෙයි. අඩු ධර්මයේ එහෙම නැත්තම් පින්දුන ඔබේ කන් දෙක හරි ඇහෙන්නේ නැතු වෙනවා. తాවකාලිකව හරි. මේ දේශනාව අහන ඔබට විපාක නැත්තම් විපාක නැති දෙයක් ඔබට ලබන්න බෑ කොයි විදිහකින්වත්. ඔබට විතරක් නෙමෙයි තථාගතයන් වහන්සේටවත් බෑ. නැත්නම් එහෙම උදාහරණ එක්තරා දවසක් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිටිපස්සෙන් කවුද වැඩි? ත්‍ෘතීක ශ්‍රාවකයන් වහන්සේ. ඒ කවුද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එක උපාසක අම්ම කෙනෙක් දානයක් පූජා කරගන්න ඕන කියලා හිතාගෙන එතුමිය දුවගෙන එනවා. අතේ තියෙන පණිකැවුමක්. ඒ පණිකැවුම තැන්පත් කරනවා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයේ. පාත්‍රය තැන්පත් කරලා දැන් හරි සතුටුයි. වන්දනා කරගෙන එතුමිය යනවා. ටිකක් වෙලා යනකොට නොතන වඩිනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ. අර උපාසකම්ම දැන් මොකද හිතන්නේ? හත් දෙයියනේ මේ ඉන්නේ. මට දානි පූජා කරගන්න ඕන වෙච්ච උත්තමය. අර ඉස්සලා ආපු හාමුදුරන්ට මම මේ පණිකම් පූජා කරේ. මොන අපරාධද මං කරගත්තේ? දැන් මොකද කරන්නේ? ආයෙ දුවල ගිහිල්ලා. තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙන් අර පණිකම් ඉවතට ගන්නවා. ඔබ අහලා තියෙනවනේ මේ කතාව. නැත්නම් ওই සිද්ධියෙන් පස්සේ තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ අධිෂ්ඨාන කරන්නේ මං ආයෙ තථාගතයන් වහන්සේ එක මේ ජනපදවල ගමින් ගමට වඩමින් පින්ඩපාතේ ලබන වැඩ පිළිවෙල නවත්තලා දාලා මං වනගත වෙනවා කියලා. මොකද උන්වහන්සේලා දෙන්න බාහිර රූපෙන් සමානකම් තිබ්බා. ඒ නිසා ගොඩක් දුරට එක ළඟ ඉන්නකොට උන්වහන්සේලා වඳුන ගන්න බෑ. බාහිර ස්වරූපයෙන් වෙන මම කියන්නේ. එතකොට ඒ උපාසකම්ම රැවටුණා. එතුමිය හිතාගත්තේ එතුමියගේ බුදුහාඳුරෝ කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා. ඉතින් අර ගණිකම අරගෙන ඇවිල්ලා ආයි කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කරගන්නවා. ඉතින් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කල්පනා කරලා බලනවා විෂයසංකේ කල්පලක්ෂයක් තිස්සේ මන්තරං පාරමිතා ධර්ම දාන පාරමිතාව පුරුපු මිනිස්සෙක්ව දෙවියෙක්ව බ්‍රහ්මෙක්ව මේ තුන් ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. මොකද හිටියනම් මම නෙමෙයි බුදු. එයයි බුදු. එහෙව් වෙච්ච මට ඇයි මේ කැවුම ලබන්න හේතු වාසනා නැත්තේ කියලා. ඉතින් හොයලා බැලින්නම් පින්වතුනි. මේ ලෝකේ කාට දන් දීලා තිබ්බත් ඒ අහවල් තැනැත්තියට ඒ උපාසකම්මට කථාගතයන් වහන්සේ කවදාකවත් කිසිම දෙයක් දන් දීලා නැහැ. සමහරක් විට අතට දීලා ඇති. හැබැයි අතර දුන්න දේ කන්න දීලා නැහැ. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද පාත්‍රයට වැටුනේ කියලා. ඒක අපි තේරුම් අරන් ඉන්න විදිහ තමයි අතට දුන්න ඇති. හැබැයි දුන්න දේ කන්න දීලා නැහැ. ඒ නිසා දුන්න දේ කන්න කලින් නැත්නම් උන්වහන්සේ වළඳන්න කලින් ඒ පාත්‍රෙන් එක අයින් වුණා. ඒතර උන්වහන්සේ කල්පනා කරලා බලනවා මම බුදු වුණා මම නොදුන් දෙයක් මට ලැබෙන්න විදිහක් නැහැ කියලා. දැන් ඔගේ අපිට තව කාරණාවක් ඔප්පු වෙනවා පින්වතුනි. මොකද්ද? දුන්නොත් විතරයි ලැබෙන්නේ. දුන් දෙය විතරයි ලැබෙන්නේ. ඔබ මට කියන්න පින්වතුනි, තථාගතයන් වහන්සේ හොඳ ආකාරයෙන්ම දන්නේ නැද්ද? මහරහතන් වහන්සේලා සියක් නමකට දෙන දානේ නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දානෙට වඩා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵලයි මහනිසංසයි කියලා බුදුහාඳුරෝ දන්නේ නැද්ද? අපි බුදුහාඳුරගෙන් නෙමෙයි ඔබ දැනගත්තේ. එහෙමනම් උන්වහන්සේ පින්වතුනි ඒ වෙලාවේ මොකක් හෝ ක්‍රමවේදයක් යොදලා අර උපාසක අම්මා ඒ පාත්‍රයෙන් අර කැවුම ගන්න එක වළක්වනවද නැද්ද? ක්‍රමවේදයක් තිබුණා නම්. මොකද මහත්ඵල මහානිසංස ප්‍රතිඵල ලබා දෙන තමයි උන්වහන්සේලා පින්ඩපාතේ වඩින්නේ. එහෙනම් ඒ අහිංසක උපාසකම්මට තමන් ගැතින් වෙච්ච අර්ථ වැරද්ද නිවැරදි කරගන්න උන්වහන්සේ වෙන ක්‍රමයක් ගණන් හිටියා නම් අනිවාර්යෙන් උන්වහන්සේ ඒ ක්‍රමය යොදනවද නැද්ද ඒ වෙලාවේ? ඒ කියන්නේ අර පාත්‍රයට පූජා කරපු දේ දැන් උන්වහන්සේට කැපයි වළඳන්. එහෙනම් බුදු කෙනෙක්ට පූජා කරපු දානේ ආයේ ගන්න එක උන්වහන්සේට වෙන ක්‍රමයක් තිබ්බනම් උන්වහන්සේ වළක් කරනවා. නමුත් එහෙම ක්‍රමයක් නැහැ. අපි කොහොමද දන්නේ? සර්වඥ වෙච්ච උන්වහන්සේ දන්නෙත් නැත්නම් වෙන ක්‍රමයක් පෙන්වතුනේ. එහෙනම් අපි වෙන ක්‍රමයක් හොයලා වැඩක් තියෙනවා. එහෙනම් දැන් ඔබ තර්කානුකූලව කල්පනා කරලා බලන්න. මේ ලෝකේ ලැබෙන්න නම් දීලා තියෙන්නම ඕනෙමයි. නොදුන් දෙයක් ලැබෙන විදිහක් ඇත්තෙම නැහැ. තිබ්බනම් එදා තථාගතයන් වහන්සේට ඒක අහුවෙනවා. අහුණා නම් අර උපාසකම ඇවිල්ලා ඒ පාත්‍රයෙන් ඒ පැණිකම ගන්න එක උන්වහන්සේ වලක් කරනවා. වලක්වන්නේ නැහැ. උන්වහන්සේ පැණිකම වලඳන්න හරි හරි ආසනිත. ද ඒක මොකට කතාවක් නේ? අර උපාසකමට මහත්ඵල මහානිසංස කර්මයක් කරගන්න අවස්ථාව ලබා දෙන්න. මොකද ඊට පස්සේ කරේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පූජා කරපු කෑම අරගෙන ඒ කෑම කියලා පූජා කරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට නෙමෙයි, ඊටත් වඩා පල්ලෙහා මට්ටමේ ඉන්න මහරහතන් වහන්සේ නමකට. එහෙනම් උන්වහන්සේට ඒක වළක්වන්න පුළුවන්කම තිබුණා නම් උන්වහන්සේ වළක්වනවද නැද්ද? මොකද මහකාශ මහරහතන් වහන්සේට පැණිකම ඕනෙත් නැහැ, තථාගතයන් වහන්සේට පැණිකම ඕනෙත් නැහැ. ඒ දෙනම වහන්සේටම ඕනේ. මොකද අර උපාසකම්මට උපරිම යහපත කරන්න. ඒ නිසාම තමයි කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ගමින් වඩින්නේ ආයේ. ආයේ කවදාකවත් මම මේ ගම්වල පින්නපාතේ වඩින්නේ නැහැ කියලා. එහෙනම් හොඳ ආකාරයෙන් අපිට තේරෙනවා බෙන්ගුතුනි, දෙයක් ලබන්න නම් අනිවාර්යෙන් ඒක දීලා තියෙන්න ඕනේ කියලා. එහෙනම් දැන් බලන්න ඔය කියන සංකල්පයේ ඒ concept එක මෙතන දාලා බලන්න. යමක් ලබන්න නම් පින් අනිවාර්යෙන් ඒක දීලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ සසල ගනුදෙනුවක් තියෙන්න ඕනේද නැද්ද? එහෙනම් කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ නේද? දැන් මම එක පැත්තක් ඔබට දෙන්න. කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. දැන් බුදුහාඳුරෝ නෙමෙයිද ඔබ දන්න හොඳම උත්තමයා මේ ලෝකෙින්? හැබැයි උන්වහන්සේත් තියෙන තුන් මාසයක් යවහල් වළඳලා හිටියා නේද? එහෙනම් කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ නේද? ලැබෙන්න බෑ නේද? ඒකට සසර ගනුදෙනුවක් තියෙන්න ඕනේ සම්බන්ධ වෙලා එන. එතන උන්වහන්සේගේ පෙර අත්භවයක පින්තුනේ කරගත කර්මයක විපාකයක් විදිහට ඒ බමුණට අමතක වුණා. මේ තමන් බාරගත් දානේ කල්පනා කරගෙන හිටියේ තථාගතයන් වහන්සේ වරක් ප්‍රමුඛ භික්ෂු සංඝයාට ඒ වස්තුන් මාසය සම්පූර්ණයෙන්ම දානෙන් මානෙන් සංග්‍රහ කරනවා කියලා. හැබැයි එතුමට අමතකුණා ඒක. දැන් බලන්න මතක් වෙන්නේ කොහොමද එහෙනම්? විපාකයක් ඇදිලා එන්න ඕනේ. එහෙමයි මතක් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඇතුළු වික්ෂු සංඝයාට පින්දුන ඒ වස්තුන් මාසේ විපාක තිබ්බේ යවහල් වළඳන්න මිසක් රසමුසු භෝජන වළඳන්න නෙමෙයි. ආන් ඒ නිසා ඒ දානේ පූජා කරන්න නියමිතව තිබුණේ මේ බමුණට. මතක් වෙන්න විදිහක් නැහැ. මොකද මතක් වෙනවා කියන එක පින්දුන විපාකට සිද්ධ වෙන දෙයක් නිසා. අර මං කලින් කිව්වා වගේ පරිසරයේ හැදිලා වත් තමයි පින්තුනේ මතක් වෙනවා කියන එකත් සිද්ධ වෙන්නේ. මොකද මතක් වෙනවා කියලා කියන්නේ මනයි ධම්මයි ගැටෙනවා කියන එක. එහෙනම් යමක් ඔබට මතක් වෙන්න හේතු නැත්නම් පින්තුනේ කොහොමවත් ඒක මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විපාක නැත්නම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක. දව සමහරලාට උත්සාහ කරන්නේ මොකක් හරි මතක් කරලා බලන්න. අතීත සිදුවීමක් මතක් කරන ඔබ සමහර සෑහෙන මහන්සි වෙනවා. මතක් කරනවා 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 මතක් වෙන්නේ නැහැ. හැබැයි සමහරක් වෙලාවට පින් මතක් කරන්නේ නැති වෙලාවට එකපාර මතක් කරලා එනවා. එහෙම අවස්ථා නැද්ද? අර නැති වෙච්ච අතුරු කරල්ල වගේ. සමහර ඔබ ගේ පුරාම හොයනවා. මේ කොහෙද මම මේක දැම්මේ? ෂෝ මතක නැහැනේ. කේකේ හොයනවා පින් උතුම්. සමහර විභාගෙට ගිහිල්ලා පාඩම් කරපු දේවල් මතක් කරගන්න උත්සාහ ගන්නවා. ඒ විභාගේ ප්‍රශ්න පත්‍රය දීලා දෙනවා පැය 3ක්. පැය 3ම අමාරු වෙලා අර විභාග ප්‍රශ්න පත්‍රයේ ආයේ ඒ විභාග ශාලාධිපතිතුමාගේ අතට පත් කරද්දිම පින්දුන ඔබට ඒ අර ප්‍රශ්න උත්තරේ මතක් වෙනවා. ඇයි ඒ? දැනි පරිසරය හැදුනේ. තමයි ඒ පරිසරය හැදෙන්න පින්දුනේ ඔබට පේන නියමිතව තිබුණේ විභාග ශාලාධිපතිතුමාගේ අතේ බැඳලා තියෙන ඔල්ලොස. ආන්ගේ විපාක ඇදලා එනකොට තමයි පින්දු පරිසරය හැදුනේ. ඒ අවශ්‍ය කරන දේ මතක් වෙලා එන්නේ. එතකන් එක මතක් වෙන හේතු සැකසලා තිබෙන්නේ නැහැ. ඒකයි ඔබ තේරුම් ගන්න පිඟුතුනේ හේතුඵලයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මිසක් ඔබේ කැමැත්ත නෙමෙයි මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. ඔබේ කැමැත්ත ක්‍රියාත්මක වෙනව නම් එහෙනම් ඔබට ඕන ඕන දේවල් ඕන ඕන වෙලාවට මතක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අතන ඔබ මතක් කරනව නෙමෙයි මතක් වෙනවා. මේකයි කියන්නේ. හොඳට තේරුම් ගන්න මේ කරුණ. මෝහයට හොඳ පහරක් දෙන්න පුළුවන් මේ කරුණ හොඳට මානසිකාරය කරලා බලද්දී. අමෝහය වඩා ගන්න පුළුවන් අවස්ථාවක්. මෙවැනි කරුණු ගැන තේරුම් අරගෙන හොඳට මානසිකාරය කරන්න. ඒ වගේම තමයි අපිට යමක් මතක් වෙද්දී. ඒක අමතක කරන්න කියලා අමතක කරන්නත් බෑ. මම හිතන්නේ මේ ගැන නම් අපි පෙර දේශනාවක කතා වුණා. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ජීවිතයේ දුක්මුසු අවස්ථා නිතර නිතර මතක් වෙලා එනවා. පොඩි කාලේ සිදුවෙච්ච නීරස අත්දැකීම් නිතර නිතර මතක් වෙලා එනවා. ඒකට ඒක අමතක කරගෙන බැරි එක ප්‍රශ්නේ. ඒ කියන්නේ මතක් කරනවද නැත්නම් මතක් වෙනවද? සමහර මිනිස්සු ඉන්නවා තමන් ඉස්සර අපි හිතමු ආදරය කරපු මිනිස්සෙක් කාන්තාවක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා පස්සේ මොකක් හෝ හේතුවක් නිසා දෙන්න අතර විරසකයක් ඇති වෙලා මේ දෙන්න වෙන් වෙලා ගියා. හැබැයි දැන් මොකද වෙන්නේ? ඒ මිනිස්සයාට කාන්තාව දකින වාරයක් වාරයක් ගන්න යාට මතක් වෙලා එනවා එයාත් එක්ක ඉස්සර හිටපු අර නෝනා. මෙයාට දැන් ඒක හරි හිසරදයක්. මට ඒකමයි මතක් වෙන්නේ කියලා. මට ඕනෑව මතක් කරලා දාන්න. මොකද මතක් කරන වාරයක් ගන්න යාට දුක හිතෙනවා. දැන් කැමැත්තෙන් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් ඉස්සර උනේ කැමැත්තෙන්ද? ඒ කොහොමද එකපාරට කැමැත්තට වෙලා දැන් කැමැතර නොවෙන්නේ? කවුද ඒ තීරණය ගත්තේ? ඒ කියන්නේ දෙවියන් වහන්සේ විතක ඔබ කැමති දේවල් දෙනවා විතක ඔබ අකමැති දේවල් දෙනවා. එහෙමද? කොයි වෙලාවෙද ඒක තීරණය කරන්නේ? කාසියක් උඩ දාලාද? එහෙම දෙක දෙවිදිහක් වෙන්න බෑනේ තින්නතුනේ. ඒක අපි ලෝකේ විස්තර විග්‍රහ කර ගන්නකොට ලෝකේ තේරුම් ගන්නකොට අපි ගාව තියෙනුනේ මොකක්ද ඒක ක්‍රමයක්. විද්‍යාත්මක ක්‍රමවේදය යන්නේ ඒකනේ. අවස්ථා 100කදී යම් ක්‍රමයක් දැම්මහම එන උත්තරේ හරි වුණත් එක අවස්ථාවකදී ඒ ක්‍රමවේදය ඇප්ලයි කරාම ඒ වුණ උත්තරේ වැරදි නම් එහෙනම් ඒ ක්‍රමවේදය දෝෂ සහිතයි. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය. ඔබ දන්නවා මේ කියන කාරණාව. විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව නම් යමක් තවත් දෙයක් එක්ක සම්බන්ධයි කියලා කියන්න පුළුවන් වෙන්න නම් පින්වතුනි ඒ දේ යෙදෙන හැම වෙලාවකම අනෙක් දේත් සිද්ධ වෙන්න ඕනේ. එක අවස්ථාවක් හරි තිබ්බොත් එහෙම සිද්ධ නොවෙන. එහෙනම් දැන් අපිට නිගමනය කරන්න බෑ මේ කියන කාරණාවයි ඒ කියන කාරණාවයි සම්බන්ධයි කියලා. ඒ නිසා තමයි ඔබ විද්‍යාගාරයේ පරීක්ෂණ පවත්වන්නේ. පරීක්ෂණේ එකම පරීක්ෂණේ කීවතාවක් කරත් එකම ප්‍රතිඵලය එන්න ඕනේ. එහෙම නේද? එතකොට තමයි ඔබ නිගමනය කරන්නේ. එහෙනම් මේ සාධකේ අරකින් ප්‍රතිඵලයට සමානුපාතිකයි කියලා. එහෙනම් අන්නේ වගේ පින්වතනේ අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි අහරවන්නේ බබ නේද මර බාධා වෙනවා. අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි පරිසරය හැදෙනකොට තමයි විපාක බහින්නේ කියන එක. එහෙනම් ඒ පරිසරයේ තමයි විපාකේ අද්දලා දෙන්නේ. දැන් එහෙනම් බලමු. ආරේදා තථාගතයන් වහන්සේට පැණිකෑම පූජා වෙන්න උන්වහන්සේ ඒ පැණිකම වළඳන්න අවශ්‍ය කරන පරිසරය තිබ්බේ නැහැ. ආන් ඒ නිසා තමයි ඒ කෑම පූජා කරාට අනික් පැත්තට ඒ කෑම පාත්‍රයෙන් ඉවත් වුනේ. උන්වහන්සේ සමාධියෙන් යොමු කරලා බැලුවේ පින්වතුනි ඇයි මට එහෙම වුනේ කියලා. ඇයි මේ කෑම මට පූජා වෙන්න අවස්ථාවක් තිබ්බේ නැත්තේ කියලා. බලන් ගියාම උන්වහන්සේට පෙනුනේ පින්වතුනි සසරේ කවදාකවත් ඒ කියන උපාසකම්මට ආහාරය පූජා වෙලා තිබ්බේ නැහැ. නැත්තම් දානයක් විදිහට යමක් දීලා තිබෙන්නේ නැහැ. ඒ නිසා ලබන්න හේතු තිබිලා නැහැ. ඒ කියන්නේ සසර ගනුදෙනු හරි. ගනුදෙනුවක් තිබෙන්නේ නැති නිසා පින්දුනේ පියවෙන්න යමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ විපාකයක් එන්න නියමිතව තිබුණේ නැහැ. දැන් එන ඔබට හිතේ. එතකොට එහෙනම් කොච්චර හොඳ වුණත් එහෙම වෙන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ මෙච්චර හොඳ වෙලත් උන්වහන්සේට ඒ කැම ලැබෙන්නේ නැත්තම් ඇයි අර බඩගිනි හිටපු මනුස්සයාට එක මනුස්සෙක් බත්පතක් දීගෙන ගියා අනික මනුස්සයා බැනගෙන ගියායි ඒ දෙකටම විපාක තිබ්බද? ඒ කියන්නේ ගනුදෙනු එක ගනුදෙනු කොහොමද එහෙම වෙන්නේ? දැන් ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි පින්වතුනි. අර බඩගිනි හිටපු මනුස්සයාට එක විපාකයක් නෙමෙයි ඇදෙන්න තියෙන්නේ. විපාක කෝටි ප්‍රකෝටි ගණනක් තියෙනවා පින්වතුනි ඇදෙන්න. හැබැයි ඒ පරිසරයේදී ඇදෙන්න තියෙන එක විපාකයක්. දැන් මෙහෙම එක තේරුම් ගන්න ඕනේ. අර ඉස්සරහින් ගිහපු මනුස්සයා දරාගෙන හිටපු දෘෂ්ටියක් තියෙනවා. ඉස්සරහින් හිටපු මනුස්සයා කියලා කියන්නේ තමන්ගේ බත් මුල දානයක් විදිහට දුන්නේ. ආන්ගේ මනුස්සයා දරාගෙන හිටපු දෘෂ්ටියක් තියෙනවා. මොකද ඒ දෘෂ්ටිය? බඩගෙන ඉන්න මනුස්සයෙක් දැක්කහම මංගාව කන්නයක් තියෙනවා නම් ඒ දේ ඒ මනුස්සයාට දෙන එක යහපත් ක්‍රියාවක් කියලා. එහෙනම් ඒ මනුස්සයාට ඇයි බඩගිනි ඉන්න වෙලා තියෙන හේතු කාරණා ගැන හිතන්න යන්නේ නැතුව දානයේ තියෙන වටිනාකම ගැන දේරුම් අරගෙන සමහරකට එහෙම වෙන්න පුළුවන් සමහරට එහෙම දානයේ තියෙන වටිනාකම ගැන දන්න කියන කෙනෙක් නෙමෙයි. නමුත් තා මනුස්සයෙක් දුක දැක්කහම අත්තාන උපමංකත්වා කියන කාරණාව එයාට වැටහෙනවා. ඒ මනුස්සයා බඩගින්නේ දුකෙන් නම් ඉන්නේ අනිවාර්යෙන්. මොකද මම බඩගින්නේ මට දුකයි. මට හරි වේදනයි. මට හරි පීඩාකාරයි. එහෙනම් අනිවාර්යෙන් ඒ මනුස්සයාත් බඩගින්නේ ඉන්නවා නම් එයාටත් හරි පීඩාකාරියයි. එහෙනම් මං මගේ බත්මුලේ මනුස්සයාට දෙනවා කියලා එයාට හිතලා දුන්නා. එහෙනම් ඒ මනුස්සයා දරන් හිටපු දෘෂ්ටිය නිසා පින්වතුනි හිතේ ගතිය තිබ්බේ දෙන්න. දන් දෙන්න. හිතේ ගති සැකසෙන්නේ පින්වතුනි තමන් දරන් ඉන්න දෘෂ්ටිත් එක්ක. තමන් හෙවත් ඒ හිත. හිත දරාගෙන තියෙන දෘෂ්ටිත් එක්ක තමයි පින්දුනි හිතේ ගතිය සැකසෙන්නේ. ආන්ගේ ගතියට තමයි පින්දුනි විපාක ආකර්ෂණය වෙන්නේ. ඊළඟ අර ඉදිරියෙන් ගිහපු මනුස්සයා දෙහි හිතේ දෘෂ්ටියක් තිබ්බා. දන් දෙන එක හොඳයි කියලා. සහ අර මනුස්සයා අහිංසකෙක්, ඒ මනුස්සයා පව්, ඒ මනුස්සයා ගැන අනුකම්පාවක් ඇති වුණා. ඔය ඔක්කොම මේ දෘෂ්ටිත් එක්කනේ සිද්ධ වෙන්නේ. සමහරට ඒ මනුස්සයා ඇසුරු කරන පිරිස එයාට නිරන්තරයෙන් කියන්නේ යාචකෙක් දැක්කොත් එයාට දන් දෙන්න කියලා. දජ්ජා පස්මින් පියාචිතෝ කියන ගාතාව සමහරට අහලා ඇති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු. ඒ මනස සමහරට දන්න ඇති. දිව්‍ය ලෝක යන නම් කරන්න ඕන එක දෙයක් තමයි ඒක කියලා. යාචකයන්ට දන් දෙන එක. එහෙනම් සමහරට ඒ බණපද අහගත් මනුස්සයෙක් වෙන්නේ නැති. දැන් එයාගේ දෘෂ්ටිය වෙනස් වෙලා තියෙනවා පින්වතුනි. ඒ මනුස්සයාගේ දෘෂ්ටිය හැදිලා තියෙන්නේ දන් දෙන එක හොඳයි. මොකද ඒක තමයි යාට ලැබිච්ච දෘෂ්ටිය. ආන්ගේ දෘෂ්ටිය නිසා පින්වතුනි ඒ හිතේ ගතිය හැදිලා ඇවිල්ලා තියෙන්නේ දන් දෙන. දන් දෙන ගතිය. ඒක සුදු ගතියක්. ආන්ගේ සුදු ගතිය තියෙන නිසා පින්වතුනි අර බඩගිනින මනුස්සයාට සසරේ ඒ මනුස්සයා කරගත්ත කර්ම අතර තියෙනවා පින්වතුනි ඒ මනුස්සයාත් සසරේ දන් දීලා තියෙනවා. ඒ මොහොතේ බඩගින්න හිටියට ඒ මනුස්සයාත් සසරේ දන් දීලා තියෙනවා. මොකද නොදුන් දෙයක් ලැබෙන්න බෑ. කාටද? ඕනම කෙනෙක්ට. කවුරු ඇතුළුද? බුදුහාමුදුරුවෝ ඇතුළුද? නොදුන් දෙයක් ලැබෙන්න බෑ. එහෙනම් ඒ බඩගින්න මනුස්සයාට පින්නතනේ. එයා දන් දීලා තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒ විපාකේ මේ වෙලාවේ ඇදිලා ඉන්න නම් ඒකට අවශ්‍ය කරන පරිසරය හැදෙන්න ඕනේ. එහෙනම් මෙච්චරලා මදිපාඩුවකට තිබෙති නේ දන් දෙන ගතිය සහිත හිතක් ඒ මනුස්සයා ඉස්සරහින් ගියේ නැති එක. එහෙනම් දැන් අර ඉදිරියෙන් ගිය මනුස්සයා දන් දෙන ගතිය හැදිච්ච හිතක්. මොකද ඒ හිත දෘෂ්ටිගත වෙලා තියෙන්නේ දන් දෙන එක හරි හොඳයි කියලා. දසවස්තුක සම්මා දිට්ඨියට පත් වෙච්ච හිතක්. දන් දීමේ ඵල විපාක තියෙනවා. එහෙම නැත්නම් අදුතරමේ තව මිනිස්සෙක්ගේ දුක දැක්කහම මේ දුකට පිළියම් කරන්න ඕනේ. ඒ දුකට උදව් කරන්න ඕනේ. දුක නසා ගන්න, දුක නිවා ගන්න. සීල සතසෙත් ගිනි නිවන වතුර වෙන්න ඕනේ කියලා ඒ හිත දෘෂ්ටි ගැන්විලා තියෙනවා. ඒ කියන්නේ ඔබ වගේ කෙනෙක්. ඔබ වගේ කෙනෙක් කවදාක බඩගින්න මනුස්සයෙක් ඉස්සරහන් ගියොත් එංගුතුනේ. ඒ මනුස්සයා එතනින් හර බඩගින්න ඉඳීවිද? ඉඳීවිද? ඒක වෙන්න විදිහක් නැහැ. ඇයි ඒක වෙන්න විදිහක් නැත්තේ? ඔබ අසුරු කරන සත්පුරුෂයෝ ඔබේ ඔළුවට දාන දෘෂ්ටි. දිනපතා ඔබේ ඔළුවට දෘෂ්ටි අතුල් කරනවා. සතිපතා ඔබේ ඔළුවට දෘෂ්ටි අතුල් කරනවා. කොයි වගේද? දන් දෙන්න. තියෙන තරමක් දන් දෙන්න. තමන්ට තියාගන්න නැතුව දන් දෙන්න. අග්‍ර ශ්‍රේෂ්ඨ දේ දන් දෙන්න. පළවෙනි කොටස දන් දෙන්න. හැම වෙලාවෙම දන් දීම වර්ණනා කරනවා. දන් දීම අගය කරනවා. දන් දුන්න තැනත්තාට වෙන යහපත කියලා දෙනවා. ඒ නිසා නිරන්තරයෙන් පින්න ඔබේ හිතේ ගති දැන් හැදිලා ඇවිල්ලා තියෙන දන් දෙන්න. සමහර ඔබ අතර ඉන්න පුළුවන් පින්නතන ඉස්සර හරි මසුර. මසුරුකම ජීවත් වෙන මිනිස්සු. ඉන්න පුළුවන්. දෙන්න තියා කවුරු හරි දෙන්න කියලා කිව්වත් ඒ මනුස්සත් එක නයි වෛර ඇති කරගන්න. ගති තිබ්බ මිනිස්සු ඔබ අතර ඉන්න පුළුවන් පින්නතන. සමහර ඒම හාමුදුරුවන්වහන්සේලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ හාමුදුරුවන්වහන්සේ නමක් වෙන්න කලින් පරණ ජීවිතේ, ගිහි ජීවිතේ කවදාකවත් කාටවත් කිසිම දෙයක් දන් දෙන්න හිතිලා නැහැ. හැබැයි යම් දවසක කල්යාණ මිත්‍රයෙක්ගේ දහමක් අහන්න ලැබුණා. දීමේ තියෙන අගය තේරුණා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා දසවස්තුක සම්මා දිට්ඨියට පත් වුණා. දැන් හැම වෙලාවෙම බලන්නේ තව කාට හරි තමන් ගාව තියෙන දෙයක් දෙන්න. පින්නපාත වෙරලා ලැබෙන දාණයෙන් හරි තව කෙනෙක් පෝෂණය කරන්න පුළුවන් නම් තමන් බඩගිනින්න ඉඳලා හරි. උන්වහන්සේ දැන් හිතෙනවා දෙන්න. ඔබත් ඒ වගේ. දැන් ඔබ වගේ කෙනෙක් නම් පින්නතේ මනුස්සයා ඉස්සරහින් ගියේ ඔබට පුළුවන් ද කවදාකවත් ඒ මනුස්සයාගේ බඩගින්න දැක දැක දන දන අහක බලන් යන්න? සමහර වාහනේ පදගෙන ඉස්සරහට ගියා නම් පින්නතේ සමහර වාහනේ නවත්තගෙන ආපහු ඇල්ලයි. ඔබ දැක්කන අපි ඕන තරම් දැකගෙන ඒ වගේ නම් අපි සමහර අවස්ථාවලදී පින්නපාද වැඩෙන අවස්ථාවල් වෙනවද? සමහර ඉස්සර නම් දැන් කොරෝනා එන්න කලින් අපි සමහරක් වෙලාවට දේශනා වලට එහෙම වෙන විහාරස්ථාන වලට වඩින අවස්ථාවල අපේ ජීවිතේ අපිට ලැබිච්ච අවස්ථා අපිට හැම වෙලාවෙම පින්නපාතේ වඩින්නේ ගමේ ඒ පන්සලේ නායක හඳුරගෙන අවස්ථාව අරගෙන අපි පින්නපාතේ වඩිනවා. මේ පින්නපාතේ වඩනකොට බින්දින ඕන තරම් මගේ ජීවිතේ නම් මම ලැබිලා තියෙන ඕන තරම් අවස්ථා සමහර මිනිස්සු ඒ පාර යන වේගයට වාහනේ ඉස්සරහට ගිහිල්ලා පාර මග වාහනේ නවත්තලා සමහර වාහනේ අනිත් පැත්තට හරවගෙන ආපහු එනවා පින්නතුනේ. තමන් සමහරට ඒ මනුස්සයා උදේ කන්න පාන් ගෙඩියක් අරන් එන නැත්නම් බනිස් ගෙඩියක් අරන් එන තමයි කඩේ ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ ගෙදර යන ගම ආයේ වාහනේ අරවන් ඇවිල්ලා ඒ බනිස් ගෙඩිය ඒ හාමුදුරුවන් වහන්සේට පූජා කළා. පතඟ පිහිටලා බිම වන්දනා කළා. ආයේ වාහනේ නැගලා යනවා. මොකද ඒකට හේතුව පින්නතුනේ දැක දැන් පරිසරය හැදිලා ඇවිල්ලා තියෙනවා. දානි ලබන්න විපාක ඇදලා වෙලා තියෙනවා. හැබැයි හැම කෙනාටම හිතෙන්නේ නැහැ එහෙම කරන්න. සමහර මිනිස්සු පින්නපාතේ වඩන හාමුදුරුවෝ දැක දැක නොදකින්මු. උදේ පාන්දර හිඟන්නු. දවස මූසලයි. යමක් හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සු එපා දකින්න උදේ පාන්දර. ජීවිතේ සාර්ථක වෙච්ච මිනිස්සු එපා දකින්න උදේ පාන්දර. කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වගේ දැක ගන්න හම්බුනා නම් කොච්චර හොඳද අද දවසේ. නමුත් දකින්න හම්බුනේ මේ මුඩු මහණු ටික. පාත්‍රය කරගෙන පේන්න දෙන හැටි හිඟමනේ. ඔන්න ඔහම හිතන මිනිස්සුත් ඉන්න ඔය අතර. කවදාකවත් එහෙම කෙනෙක්ගෙන් පින්නපාතයක් ලබන්න හේතු නැහැ. ඇයි ඒ? පින්නපාතයක් ලබන්න බැරි කම නිසා නෙමෙයි. ඒ ගතියට පින්නතුනේ විපාකේ ඇදිලා ඉන්නේ නැහැ. ඒකෙන් අපි කොච්චර දන් දීලා තිබ්බත්, ස්වාමීන් වහන්සේ නමක් කොච්චර දන් දීලා තිබ්බත් සංසාරේ ඒ වගේ හිත හරහා පින්ගතනේ දානේ විපාක එන්න විදිහක් නැහැ. මොකද ඒ හිතට ඒ හිතේ ගතියට ඒ විපාක ඇදෙන විදිහක් නැහැ. ඒ හිතේ ගතිය රැදෙන දෙන විපාක තමයි අනෙක් මිනිසුන්ගේ ගරහපු විපාක. සමහරේ ස්වාමීන් වහන්සේ පෙර අද්දැව්වල කාටද ගරහලා ඇති? කාලකන්ණිය කියලා. මූසලයා කියලා. ආන් එහෙම ගරහපු ඒවල විපාක දැන් ඇදෙන නිමිතයි. නමහතර වාහනේ යන ගමන් කියන්නේ ඇයි? කාලකන්ණියා. හිඟන්න. අන්නේම කියාගෙන යයි. ඒ විපාක ඇදෙනකොට දැන් අර හිතේ ගති ඒ පැත්තට පත් වෙලා තියෙන නිසා තින්ගුතනේ ඒ හිත හරහා තමයි දැන් ඒ විපාක ඇදෙන්නේ. හැබැයි දැන් දැන් ඊළඟට කර්මය කරගන්නේ කවුද? අර විපාක ඇදලා ඉන්නේ දැන් ආන් ඒ දේවල් කියන මිනිස්සු වරහ. දැන් ඒක අපිට මතක ඇති ඉස්සර දින් අතනේ අපි මේ ආරාමයට ආපු කාලේ. ඒ වටේ පිටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ හිතවල ගති වෙනස් කරලා තිබ්බ අපිට මතකද? අපිට ඒක ඉස්සර ඉඳන්ම සම්බන්ධ වෙච්ච පින්වතුන් මේක දන්නවා. ඒව අතුරු කරපු තවත් පිරිසක් මේ ගමේ ඉන්න මිනිසුන්ගේ හිතවලට දෘෂ්ටියක් දාලා තිබ්බා. අපි මහායානකාරයෝ, අපි මේ ධර්මය විකෘති කරන්න ඇවිල්ලා තියෙන්නේ, මේ ශාසනය කෙලසන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ශාසනයේ නාමයෙන් අපිව පන්නලා දාන්න ඕනේ, ගිනි තියන්න ඕනේ, බෙලි කපලා දාන්න ඕනේ, මේ පන්සල විනාශ කරලා දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ පින්වතුනි, ඒ පිරිසත් මේ ගමේ ඉන්න මිනිසුන්ගේ හිතවලට දෘෂ්ටි දන්වා. ඒ දෘෂ්ටි නිසා මොකද වුනේ පින්වතුනි? හිතවල ගති වෙනස් වුණා. කවදාකවත් මැස්සෙට මදුරෙට තරම්වත් කරදරයක් ක්‍රියාවක් කරන්න හිතන් හිටපු මිනිසු නෙමෙයි ඒ. කොටින්ම මේ සම්බුද්ධ ශාසනයේ පින්වතුනි අප්‍රමාණව ආදරය දක්වන මිනිස්සු. සම්මාන තථාගතයන් වහන්සේ කියලා කිව්වොත් පින්වතුනි එකපාරට බිම දිගා වෙලා දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරයි. හැබැයි ශාසනයේ නාමයෙන්ම ඒ මිනිසුන්ගේ දෘෂ්ටි වෙනස් කළා. හිතේ ගති වෙනස් කළා. දැන් ඒ හිතේ ගති වෙනස් වුණාට පස්සේ පින්වතුනි සංසාරය තිස්සේ මේ ආරාමේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ඒ කාලේ අනෙක් මිනිසුන්ට ගරහපු ඒවා, වින්දා කරපු ඒවා, අපහාස කරපු ඒවා, අනෙක් මිනිසුන්ගේ බෙලි කපපියව්, ගල් ගහපියව්, උංග පුච්චපියව්, ඕම් ඔය වගේ කියපු කතා වලට පින්වතුනි විපාකෙන්න පටන් ගත්තා. හැබැයි ඒ විපාක එනකොට ඒ විපාක අද්දලා දුන්න අය ඒ කර්මය කරගත්තා. දැන් ඒ කර්මයටත් විපාකයක් එන නිමිතයි. දැක්කද? කර්මෙ විපාක එනවා, විපාකයම ආයෙ කර්මයක් කරගන්නවා, ආයෙකට විපාකයක් එනවා, ආයෙ විපාකයට ආයෙ කර්මයක් කරගන්නවා. කම්මා විපාකා වත්තන්ති, විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බහෝ ලෝකේ හෝති ඒවං ලෝකෝ පවත්තති. ඕන් විදිහට බින්නේ ලෝක යනවා ඉස්සරහට. කවදාකවත් ඔගේ ගැලවුමක් නැහැ. මොකද හේතුව පින්වතුනි විපාකයේ බාර ගන්න කියලා දෙන්න කවුරුත් නැති නිසා. අර හිතේ ගති වෙනස් කරන්න කවුරුත් නැති නිසා. මේ ඉන්නේ විපාකයක් 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 විතර බාර ගන්න. ඕනෝ ටික කියලා දෙන්න කවුරුත් නැහැ. තමන් කරපු දේවල් විපාකමයි මේ ඇදිලා ඉන්නේ. කම්මස්සකෝ මිකම්ම දායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරනෝ. ඕන් ඔය ටික කියලා දෙන්න පින්වදින කල්යාණ මිත්‍ර සත්පුරුෂය මිනිසුන්ගේ ජීවිතවල නැහැ. ඉන්නේ කවුද? අසත්පුරුෂය. අසත්පුරුෂය මොකද කියන්නේ? ගැහුව ගහපියව. ගැහුවට වඩා හයියෙන් ගහපියව. දැන් ගැහුවට වඩා හයියෙන් ගැහුවම මොකද වෙන්නේ? දැන් ගැහුවොත් ගහපියව කියන වචන ටිකම නේද පින්වදින මේ මිනිසුන් දාපව එන්නේ. ගැහුවොත් මොකද කරන්න කියන්නේ? ගහපියව. එතන තමන් ගැහුවොත් අනිත් පැත්තට ගහපියව වෙනව නේද? ඒව හිතෙන්නේ. ඒකට හේතුව පින්වතුනි මේ ලෝකයේ යථාර්ථය, මේ ලෝකයේ තියෙන සත්‍ය තේරුම් ගන්න තරම් මේ මිනිසුන්ට හේතු වාසන ඇදිලාවිල නැහැ. ඒ කියන්නේ පින්මදි. පින්මදි මොකටද? සසර කරගත පින්මදි පින්වතුනි කල්යාණ මිත්‍රයන්ගේ දහමක් ඇහෙන. ඒකත් විපාකටයි සිද්ධ වෙන්නේ. ඒකනේ වැඩි. සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබෙන එක, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරු ලැබෙන එක, එයාගේ බණපදයක් ඇහෙන එක, ඕවා ටිකක් පින්වතුනි සිද්ධ වෙන විපාකට. මොකද ඇහෙන්නේ කන හරහන. කනට ශබ්දයක් එන්නේ මොකකින්ද? විපාකකින්. ඒ විපාකෙ වෙන්න නම් ඒට අදාළ කරන කර්මයක් කරලා තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ පුණ්‍ය කර්මයක් කරොත් නේද පින්වතුනි බණපදයක් අහන්න ලැබෙන්නේ. ඒ කියන්නේ තමන් දන්න මට්ටමින් හරි තව කෙනෙක්ගේ ගින්නක් නිවලා තිබ්බොත් තමයි පින්වතුනි තමන්ගේ ගින්න නිවෙන්න අවශ්‍ය කරන විපාක හැදෙලා එන්නේ. ඉතින් එහෙම පින් කරලා නැත්තම් කොහොමද මේ විපාකයක් හැදෙලා එන්නේ? ඒකයි කියන්නේ. ඒ නිසා සමහරලාට පින්වතුනි වට කරගෙන ඉන්නවා. මේ ලාත අත ළඟ කල්යාණ මිත්‍රව ඉන්නවා. චුන්දසෝකරට කොච්චර දුරින්ද බුදු වියන මහසී හිටියේ? අල්ලපු වැටේ. නම දවසක්වත් වැඩියද? වැඩිය නැහැ. ඇයි? පින්න. නොදුන් දේ කවදාකවත් ලබන්න විදිහක් නැහැ. ඒකමයි ඔබේ හිතේ දෘෂ්ටි හදන්න පින්න දෙන්න කියලා. දුන් දේ විතරයි ලබන්න පුළුවන්. දුන්නොත් ලැබෙනවා, දුන් දේ ලැබෙනවා කියලා පින්වතුනි ඔබට හැමදාමත් අපි මතක් කරන්නේ ඔන්න ඔය කාරණාව නිසා. ඒ නිසා යහපත් දෙයම දෙන්න. එතකොට ඔබට යහපත් දෙයමයි ලැබෙන්නේ. ඒ වගේම අයහපත් දෙය දුන්නොත් අයහපත් දෙය ලැබෙනවමයි. මෙන්න මේ තියෙන process එකක්. මේක system එකක්. පද්ධතියක්, ක්‍රමවේදයක්. ඕක කරන කෙනෙක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. කරන කෙනෙක් නැති නිසා ගිහිල්ලා කාටවත් යාඥා කළා, කාටවත් කන්න ලව් කළා පින්න ඕක නවත්තන්න බෑ. මොකද ඔබ යාඥා කරනවා නම් කාට හරි එයාටත් පින්නේ දෙන දේ ලැබෙන්නේ. එහෙනම් උඩින් ඉන්න කෙනත් පින්වතුනේ ඔය කියන ප්‍රවාහයට අහු වෙලා නම් ඉන්නේ. එයා කොහොමද තව කෙනෙකුට උදව් කරන්නේ? ඒකෙන් ගැලවෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේට තියෙන දුන් දෙන්න ලැබෙන්නේ. උන්වහන්සේට පුළුවන්ද ඔබට නොදුන් දෙයක් ලබා දෙන්න? නිකන් හිතලා බලන්න. තථාගතයන් වහන්සේට දුන් දෙමයි ලැබෙන්නේ. නොදුන් දෙයක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. දැන් උන්වහන්සේට පුළුවන්ද පින්දින ඔබට ඔබ නොදුන් දෙයක් ලබා දෙන්න? දැන් අපිට තේරෙනවද එහෙනම් ඇයි බෞද්ධයා මෙහෙම බෞද්ධයා පින්දින ගිහිල්ලා යාඥා කරන්නේ නැත්තේ කියලා? අනේ බුදුහාමුදුරනේ මට අහවල් දෙය ලබා දෙන්නකෝ, මට සක්විති රජ පදවිය ලබා දෙන්නකෝ බුදුහාමුදුරනේ, හොඳ බුදුහාමුදුරෝ වගේ මං කියන දැනකට වදින්න බුදුහාමුදුරනේ, මාව ලබනත් බැවේ ලස්සන දෙවියෙක් කරලා දෙන්නකෝ බුදුහාමුදුරහයි. ඔබ දීලාද තියෙන්නේ? එතකොට ඔබට කියන්න පුළුවන් නෑ නෑ මං දීලා නෑ, ඒකයි මම ඔබ හන්සේ ගාවට ඇවිල්ලා ඉන්නන්නේ. ඉල්ලුවම ලැබෙනවා කියලා ක්‍රමයක් නෑනේ මේ ලෝකේ. දුන්නොත් නේ ලැබෙන්නේ. එහෙනම් කුහකකම් අතහැරලා දාලා, වෛරකම් අතහැරලා දාලා, යාචකයන් දන් දුන්න නම් අන්න ඔබට ලබනත් බැවේ දෙවි කෙනෙක් වෙලා උපදින්න පුළුවන්. එහෙම නොකර කොච්චර ඇවිල්ලා මගෙන් ඉල්ලුවත් ඔබට ওই දේ ලැබෙන්න බෑ. මොකද මට ලැබෙන්නේ බොල දුන් දෙහි විතරයි. බුදුහාමුදුර එහෙම කියයි. මොකද උන්වහන්සේට ලැබෙන්නේ දෙන දෙම නම් පින්වතුනි, එහෙනම් උන්වහන්සේ කොහොමද තව කෙනෙක්ට නොදුන් දෙයක් ලබා දෙන්නේ? දැන් අපිට ඒක පැහැදිලි නේද ඒ කාරණා? දැන් එහෙනම් ඉතලා බලන්න. අර බඩගිනින් ඉඳපු මනුස්සයා, පාරේ හිටපු හිඟන මනුස්සයාට, ඉස්සරහින් ගිහපු මනුස්සයා, තමන්ගේ මල්ලේ තිබ්බ බත් මුල ආයි කිසිම ලෝභකමක් නැතුව දෙපාරක් හිතන්න නැතුව පින්දින මල්ලෙන් අරන් දුන්නා මෙන්න කියලා. සමහරවල් දෝතිම්ම දුන්නා, හිනාවකුත් එක්ක දුන්නේ. අර බඩගින්නේ දෙන්නේ එනවා මේ කන්නකෝ. හැබැයි ඊට පස්සේ ගිහපු මනුස්සයා සමහරවල් අමු කුණු හරපෙන් පින්දින අර මනුස්සයාට බැන බැන ගියේ. හේතුව පින්වතුනි, ඒ මනුස්සයා කොයි මනුස්සයාද? අර හිඟන මනුස්සයා. ඔය කර්ම දෙකම කරගෙන තියෙනවා මේ සසරේ. මොන කර්මද? දන් දීලා තියෙනවා. ඒ වගේම පින්වතුනි, මින්දා ගරහුම් දීලා තියෙනවා. ඔය දෙකම දීලා තියෙනවා. ඔය දෙකම දීලා තියෙනවා නම් දෙකම ලබන්න කර්ම කරගෙන තියෙනවා. දැන් පරිසරයේ හැදිච්ච ගමන් අදාළ කරන විපාක ඇදිලෙනවා. ඔය ඉස්සරහින් ගිය මනුස්සයා ගියේ නැත්තම් පින්වතුනි, දෙවෙනි මනුස්සයා නම් මුලින් ගියේ. කවදාකවත් ඒ මනුස්සයාට බත් මුලක් ලැබෙයිද? පිටිපස්සෙන් ගිය මනුස්සයා යන්නේ නැතුව ඉස්සරහින් ගිය මනුස්සයා විතරයි නම් ගියේ. කවදාකවත් යාර නිඳා පහස ලැබෙයිද? එහෙම වෙන්නේ. මොකද ඒකට හේතුව අර හිත්වල ගති වෙනස්. එනවා ඉස්සරහින් ගිය සුදු මනුස්සයෙක් පිටිපස්සෙන් ගිය කළු මනුස්සයෙක්. සුදුගතේ තියෙන හිතක් ඉස්සරහින් ගිහපු නිසා පින්වතුනි පෙර දන් දීපු අය විපාක ඒ හිත හරහා ඇදිලාවා. හිත හරහා ඇදිලාවා කියලා කියන්නේ මොකක්ද? ඒ හිතට හිතෙනවා පින්වතුනි, මේ බඩගිනින මනුස්සයා දැක්කම මං දන් ටිකක් පූජා කරන්න ඕනේ කියලා. නැත්නම් දන් ටිකක් දෙන්න ඕනේ කියලා. බත් ටිකක් දෙන්න ඕනේ කියලා. පවුන කියලා හිතෙනවා. අනුකම්පාව හිතෙනවා. සමහරට මේ මනුස්සයා පෙරත් බැවේක පින්දින්නේ බලු පැටියෙක් වෙලා හිටිය ඇති. අර අද ඉන්න හිඟන මනුස්සයා මේ බලු පැටියව දැකලා සමහරට අම්මගෙන් වෙන් වෙච්ච බලු පැටියෙක්. කන්න බොන්න නැතුව සීතලේ ගැහි ගැහි හිටියේ වැස්සට දෙමි දෙමි. මේ මනුස්සයා මොකද කරේ? අර මනුස්සයා අරගෙන ඇවිල්ලා පිහදාලා උණුසුම් කරලා සමහරට පින්වතුනේ කිරි ටිකක් දෙන්න හරි. බත් ටිකක් දෙන්න හරි. ආන් ඒ විපාකේ. ඒ කරගත කර්ම විපාකේ දැන් ඇදිලා වෙනවා. කොහොමද එන්නේ? සසර ගනුදෙනු පිය වෙන්න අවශ්‍ය කරන පරිසරය දැන් හැදිලා ඉන්න තියෙන්නේ. එදා අර බලුපැටිය උස්සන් ආපු මනුස්සයා එදා බලුපැටිය වෙලා හිටපු මනුස්සයා කියන මේ දෙන්නම දැන් ඔන්න දෙන්න එක ළඟට ආවා. ඒ ආපු වෙලාවේ ඒ මනුස්සයාගේ හිතේ ගතියට අනුව විපාක වෙහැගත්තා. මොකද ඒ ළඟට ආපු මනුස්සයා එදා බල්ල වෙලා හිටියට පස්සේ මනුස්සෙක් වෙලා කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරට වැටිලා දන් දීමේ පළ විපාක ගැන අහගෙන දැන් ඒ හිතේ ගතිය පින්වදිනේ කවදාකවත් බලු ගතිය ඇතිගෙන හිත නෙමෙයි දැන් ඒක උත්තරීතර මනුස්ස ගුණ හැදෙන හිතක් වරපත් වෙලා දැන් ඒ හිතේ පින්වදිනේ හිතරම හිතෙන්නෙම මාන්නකාරකමට අනික්යට දහ බලු වැඩ කර කර ඉන්න නෙමෙයි දැන් හිතෙන පින්වදිනේ අනික්යගේ දුකේදී කරදරේදී පිහිට වෙන්න කියලා ඒ නිසා මේ හිතට දැන් හිතෙන දන් දෙන්න කියලා අන්න හිතේ ගති වෙනස් වුණා ඒ නිසා දෙන්න හිතනවා හැබැයි පිටිපස්සෙන් එන මනුස්සයා දවර මේවායි කතාවක් මතක ඇති නේද? සේරිවාණිජ ජාතකේ. ඉස්සරහින් ආපු මනුස්සයා බෝධිසත්වයන් වහන්සේ. පිටිපස්සෙන් ආපු මනුස්සයා දේවදත්තයන් වහන්සේ. ගති වෙනස්. මොකද එක්කෙනෙක් හිතා ගති අදිෂ්ඨාන කරගත්තෙ මං කොහොම හරි ලෝක සත්‍යව මේ සසරෙන් එතර කරනවා කියලා. අනික් කෙනා අදිෂ්ඨාන තියලා තිබ්බේ. ඒ සසරෙන් එතර වෙන්න හදන කෙනා. මං ආත්මයක් ආත්මයක් ගානේ. පස්සෙන් පන්න පන්න. ඒ මනුස්සයාගෙන් පලි ගන්නවා කියලා. සංසාර ගණ දෙනුවක් තමයි ඒ දෙන්න අතරත් තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ සසරෙන් එතර වෙච්ච නිසා හොඳයි. නැත්තම් අදටත් සසරේ කොහේ හරි තැනක දෙන්න මිඳගෙන සසර ගණ දෙනු පියෝ පියෝ ඉන්නවා. ඒ තමයි ස්වභාවය තියෙන්නේ. නමරන් දේවදත්ත බෝධිසත්වයන් වහන්සේට කොච්චරනම් පින්තුනි හිංගි හිංසා කළාද? ඔබ හිතන්නේ බෝධිසත්වයන් වහන්සේ ත දේවදත්තගෙන් ඒ විපාක එන්න බෝධිසත්වයන් වහන්සේ මුළු සසරෙන් බෝධිසත්වෙක් වගේ ඉන්නති කියලා. මතක තියාගන්න පින්තුනි දුන් දෙයක්මයි ලැබෙන්නේ. නොදුන් දෙයක් හොද්දාකල් ලැබෙන්නේ. ඒක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් දෙපැත්තට මෙහෙමයි. ඔබ අහලා තියෙන්නේ පින්වතුනි දේවදත්ත හරි නරක මිනිසෙක් කියලානේ. මොකද බහලා තියෙන්නේ පින්නි 550 ජාතක පොතේ හැම තැනකම. දේවදත්ත බෝධිසත්වයන් වහන්සේට හිංගි හිංසා කරපු හැටි ගැන. ඒකට හේතුව ඊට කලින් විස්තරය බහලා නැහැ. ඔබ බහලා නැහැ බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්පාර ධර්ම පුරන්න කලින්. ඒ කියන්නේ උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ නමක් වෙන්න කලින්. දේවදත්ත කියන චරිතයට කරපු දේවල් ගැන මම දන්නේ බුදුහාඳුරු කොයි තැනකවත් ඒවා දේශනා කරලා තියෙනවද කියලා. නමුත් තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුකූලව බැලුවොත් පින්වතුනි ඒක එසේ විය යුතුමයි. මොකද ওই තරම් හිංගි හිංසා ලබන්න නම් පින්වතුනි අනිවාර්යෙන් හිංගි හිංසා කරලා තියෙන්න ඕනේ අනිත් පැත්තට. ආන් ඒ සසර ගනුදෙනු පියවිගෙන ගියා. හැබැයි අවසාන අත්භවයේ බෝධිසත්වයන් වහන්සේ තථාගතත්වයට පත් වෙලා මේ සසරින් එතර වුණා. අද හිටියනම් පින්වෙන්නේ තාමත් සසර ගමන් දෙන පිය වෙනවා. හැබැයි බෝධිසත්වයන් වහන්සේ යම් දවසක බෝධිසත්වයන් වහන්සේ නමක් බවට පත් වුණේ කොහොමද අදිෂ්ඨානයක් තියලා? මේ ඕගේ තරණය කරන්න මේ සසර කෙලවර කරන්න මේ ලෝක සත්‍යයට මම උදව් කරනවා. එහෙනම් මේ මුළු මහත් ලෝක සත්‍යයට මම අම්මා කෙනෙක් වගේ කටයුතු කරනවා කියලා. අම්මා කෙනෙක් කවදාකවත් තමගේ දරුවන්ට හිංගි හිංසා කරන්නේ නැහැ. කොච්චර අනිත් පැත්තට කරදර හිරියද වුණා. ආන්නේ අදිෂ්ඨානයේ ගත්ත දවසේ ඉඳන් පින්වතුනි බෝධිසත්වයන් වහන්සේ බඩ පත් වෙච්ච දවසේ ඉඳන් පින්වතුනි හිතේ ගති වෙනස් වෙනවා. ඒ හිතේ ගතියට එතනින් එහාට පින්වතුනි අර දේවදත්ත චරිතය කොයිතරම් කරදර හිරිහැර කරත් කොයිතරම් හිංගි හිංසා කරත් අනිත් පැත්තට ඒ කර්මවල විපාක ඇදෙන්න විදිහක් නැහැ බෝධිසත්වයන් වහන්සේ හරහා. එහෙනම් තේරුම් ගන්න බුදු කෙනෙක්ගේ ලේ හොලෝපේකට විපාක කවදාකවත් පින්වතුනි බුදු කෙනෙක් හරහා එන්න විදිහක් නැහැ. බුදු කෙනෙක්ගේ ලේ හොලෝපේකේ විපාක එන්න නම් ඒ විපාක එන්නේ කොහෙන්ද? අවිති මහ නරකාදී. මොකද දැන් තවදුරටත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ හරහා ඒ විපාක ඇදෙන්නේ විදිහක් නැහැ. මොකද ඒ හිතේ දැන් ගති වෙනස් නිසා. ඒවා අනන්තරීය පාප කර්ම. ඒ කියන්නේ පින්වතුනි ඒ කර්මවල විපාක ගෙවෙන්න අවශ්‍ය කරන ශක්තිය ඒ කර්මය තුලම ගැබ් වෙලා තියෙනවා. ඒකට අනිත් පැත්ත පූර්ණ වෙන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ ඒ සසර ගනුදෙනු පිය වෙන්න තව කෙනෙක් අනිත් පැත්තේ ඕනේ නැහැ. ඒ කර්මයෙන්ම අවශ්‍ය කරන ගින්න මැවිලා එනවා. ඒකයිවට අනන්තරී පාප කර්ම කියලා කියන්නේ. මොකද ගනුදෙනුව පියවෙන පාර්ශව දෙකක් ඉන්න එපේ. නමුත් අනන්තරී පාප කර්ම වල පින්වතුනි ගනුදෙනුව පියවෙන අනිත් පැත්තට කෙනෙක් ඉන්න ඕනේ නැහැ. ඉන්න ඕනෙම නැහැ. ඒවට අවශ්‍ය කරන පරිසරය හැදිලා එනවා ඒ කර්ම විපාකයක් විදිහටම. දේව තේරුම් ගන්න තේරුම් ගන්න ඕනේ කරන්නේ මේ සසරේ ස්වභාවය තේරුම් ගන්න. මේ කියන වචනයක් වචනයක් ගන්න පින් ඔබට තේරුම් යන්න ඕනේ ඔබ කොයිතරම් අනාතයිද කියලා. කොටිම කියනවා නම් ඔබ කැමති කිසිම දෙයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඔබට ඕන කිසිම දෙයක් පින්වදින මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ඉල්ලන නිසාවත් ඔබ යාඥා කරන නිසාවත් ඔය කිසිම දෙයක් නිසා පින්වදින ඔබ ඉල්ලන කිසිම දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. හේතු තියෙනවා නම් ඵල සැකසෙනවා. එච්චරයි. දුන්නොත් ලැබෙනවා. එච්චරයි. දුන්නොත් ලැබෙනවා කියලා කියන්නේ හේතු තියෙනවා නම් ඵල සැකසෙනවා කියන කාරණාවම තමයි. ඒක තමයි හේතුඵලවාදය කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන බින්දේ සියලුම සංකත ක්‍රියාත්මක වෙන්නේ හේතුඵලවාදයට අනුවමයි. ඒකයි කියන බින්දේ අනික්යගේ ගිනි වෙන වතුර වෙන්න කියලා. ඒකෙන් අනික්යර විතරක් නෙමෙයි යහපත වෙන්නේ. ඔබ අනික්යගේ ගිනි වෙන වතුර වුණාම පින්වතුනි ඔබ ඒ ගිනි නිවෙනවා අනික් පැත්තට. ඇයි දුන්නොත් ලැබෙනවා. එරන්ද ඔබට ඒ කාරණාව පැහැදිලිද? අර බඩගිනි හිටපු මනුස්සයාට ඉස්සරහින් යන මනුස්සයා බත් මුලක් දුන්නේ ඒ මනුස්සයා හොඳ නිසා තමයි. එයා නරක නිසා නෙමෙයි. එයා හොඳයි. එයාගේ හොඳකම ඒකට අදාළ නැද්ද? අදාළයි. කොහොමද අදාළ වුනේ? හොඳයි කියලා කියන්නේ මොකද්ද? මොකද හොඳයි කියන්නේ? මේ කායේ පිහිටීමක්ද හොඳයි කියලා කියන්නේ? නැබින් හොඳයි කියලා කියන්නේ හිතේ ගතියට. සු ගතියට. ඒක තමයි හොඳ කියන්නේ. දු ගතියට කියනවා නරකයි කියලා. හොඳ නරක කියලා කියන්නේ ඕන ඕකට. 6 4. දිව්‍ය ලෝක 6යි අපාය ලෝක 4යි. ඔබ දන්නව මේ කාරණා. හොඳ කරාම 6ට යනවා. නරක කරාම 4ට යනවා. එහෙනම් සුගතිය කියලා කිව්වේ ඇයි? ඔය කතා කරන්නේ මොකක් ගැනද? සුගතිය. සුගතිය මොකක් ගැනද කියන්නේ? හිතේ ගතිය ගැන. දුගතිය. හිතේ ගතිය ගැන. එහෙනම් සුගතියටපත් වුණාට පස්සේ තියෙන්නේ මොකද්ද හිත? ආන් ඒ හිත යන්නේ සුගතියට. දුර්ගතියටපත් වුණාට පස්සේ හිත දැන් ඒක ඇදෙන්නේ දුගතියට. කොයි පැත්තටද යන්නේ කියලා තීරණය වෙන්නේ මොකක් මතද? ඔය හිතේ ගතිය මත. ගති තීරණය වෙන්නේ මොකක් මතද? දෘෂ්ටි මත. ආන් ඒ නිසා තමයි ඔබ ඇසුරු කරන පස් දෙනා කවුද කියන එක හරිම වටින්නේ. විතෙන් විත ඇසුරු කරන පස් දෙනා කවුද කියලා හොයලා බලන එක ඔය තරම්ම වැදගත් වෙන්නේ. ආන් ඒ නිසාම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ආහා ආනන්ද ඔය කියපු කාරණාව වැරදි. මේ ශාසනයෙන් අඩක් නෙමෙයි කල්යාණ මිත්‍රයා මත පවතින්නේ. මුළු සම්බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රයා මතයි පවතින්නේ. ඒ කියන්නේ පින්වතුනි කොටින්ම නිවන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර මත. මොකද ඒ කල්යාණ මිත්‍රයා තමයි පින්වතුනි හිතේ ගති වෙනස් කරන්නේ. මතකද අපි කතා කරා සති දෙකකට විතර උඩදී අපාය කියන එක ওই තරම් දරුණුයි කියලා? තේසේ සංසක 3000 ලෝදිය රත් වෙලා තියෙන නිසාද අපාය ওই තරම් බහැනක? කැටි පොළොවෙන් කපන නිසාද? නැබේක. අපාය ওই තරම් බහැනක හිතේ ගති වෙනස් කරගන්න බැරි නිසා. දුගතියටපත් වුණාට පස්සේ ඒ ගතිය වෙනස් කරන්න බෑ. මොකද ඒකට හේතුව පින්නේ දැන් පරිසරය හැදිලා ඉන්නේ නැහැ. සසරේ කරගත්ත පින්වල විපාක ඇදෙන්න. ඒකයි කිව්වේ ඔබට මේ බණ ටික ඇහෙන්න පින් උතුන ඔබ සසරේ පින් කරලා තියෙන්න ඕනේ. ඇයි ඒ? මම බණ කියන නිසා. මේ මිනිසුන්ගේ හිතේ මේ මෝඩ කතාවේ. මගෙන් බණ අහන්න ඕගොල්ලෝ හොඳට පින් කරලා තියෙන්න ඕනේ. එහෙම මහා මෝඩ කතාවක් නේ. එහෙම ගන්න නැහැ පින් උතුන. මේ තනිකර තියෙන සසර ගණන දෙන පියවිල්ල. ඔබ දන්නවද මම ඔබ කොච්චර මිත්‍යා දෘෂ්ටි සමාදන් කරලා ඇද්ද කියලා මේ සසරේ. දන්නවා මේ බණ අහන්න ඉන්නෙත් නැහැ. සසර පුරාට මම ඔබ මිත්‍යා දෘෂ්ටි සමාදන් කරවපු නිසා අද මට සිද්ධ වෙලා තියෙනවා ඔබ සම්මා දෘෂ්ටි සමාදන් කරවන්න. ඒ කරපු ගනුදෙනු පියවන්න. නැත්නම් මේ සසරේ මට යන්න විදිහක් නැහැ. මේක account settle කරනකන් යන්න දෙන්නේ නැහැ. ඒක balance කරන්න ඕන. arrears ඒක ගෙවන්න ඕන. නැත්නම් යන්න දෙන්නේ නැහැ. එනිසා අද ඔබට හිතුණා මේ ස්වාමීන් වහන්සේ හරි හොඳයි අපිට ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. ඔබ මුලාවටපත් කරෙත් මම තමයි. ඔබ මිත්‍යා දෘෂ්ටි සමාදන් කරෙව්වත් මම තමයි. ඒ නිසා තමයි අද ඔබට මේ ධර්ම දේශනා කළා. කොයිතරම් මහන්සි වුණා? කොයිතරම් අමාරු වුණා? කායිකව කොයිතරම් පීඩා වුණා? ඒ සියලු දුෂ්කරතා පැත්තකින් තියලා ඔබ කරගත ගනුදෙනු ඔබ අපි කරගත ගනුදෙනු පියවෙන්න පිණිසම ඒව ඇදිලා එනවා. ඔබ කරගත පුණ්‍ය ශක්තිය නිසා. ඒවා පියවෙනවා. තමා රොබටේම ඔබයි මම අතර එහෙම ගනුදෙනුවක් නැත්තම් මේ බණ ටික කියද්දි ඔබ නිදි. ඒක අපි දන්නවා ඔබයි මම අතර ගනුදෙනුවක් නැහැ කියලා. ඒකත් හොඳින් දැනගන්න. ඒ හැටි. ඒකටින් ඔබ හිතලා කරන එකක් නෙමෙයි. එහෙම බලන් ගියාම. ඒ නිසා අපිට දොස් කියලා අඩකුත් නැහැ එහෙනම්. ස්වභාවය. සසරේ ස්වභාවය. ගනුදෙනුවල ස්වභාවය. එහෙනම් දැන් මම හොඳ නිසා ඔබට බණ කියන්නේ. මන් නරක නිසා. දැන් මේ ප්‍රශ්නේ තේකමනේ. සසර ගනුදෙනුවක් නිසාද නැත්නම් මං හොඳ නිසාද ඔබට මම බන කියන්නේ. එක්ක ඒක නැත්නම් මේකද නැත්නම් දෙකමද? අනේ ඔබ තේරුම් ගන්න ඕනේ. දෙකම බහගත දේශනාවකින් නම් පින්වෙන දෙකම දහමනේ. එහෙනම් දෙකෙන් එකක් තෝරගන්න එපා. බලන්න ඔය දෙකම එකට ගලප ගන්න පුළුවන්ද කියලා. මොකද එක සත්‍යයක් සත්‍ය වෙනකොට අනෙක් සත්‍ය බොරු වෙනවනම් එහෙනම් ඒක සත්‍ය නෙමෙයිනේ. සත්‍යයක් බොරු කරන්න බෑනේ. සත්‍ය නම් සත්‍ය. කොච්චර තව කරුණ ඉදිරිපත් කරත් සත්‍ය බොරු වෙන්න බෑ. එහෙම වෙනවා නම් ඒක අර කලින් කියපු එක සත්‍යයක් නෙමෙයි. එහෙනම් සසර ගණන් දෙනු කියන කාරණාවත් සත්‍යයක්. හොඳ නරක කියලා එකක් මේ ලෝකේ තියෙනවා කියන එකත් සත්‍යයක්. එහෙනම් ඔබට තාමනුස්සයට උදව් කරන්න හිතෙන්නේ පින්වතුනි මේ මනුස්සයා කරදරේදී. සසර ගණන් දෙනු නිසාත් සහ ඔබ හොඳ නිසාත් ඔය දෙකම නිසා ඔබ නරක මනුස්සයෙක් කියලා හිතනනම් පින්වතුනි ඒ මනුස්සයා කරදරේ වැටලා හිටපු වෙලාවේ ගහෙන් වැටිච්ච මනුස්සයට ඔබට හිතෙන්නේ ගොනෙක් වගේ අනින්න. ඒක අනින්න මනුස්සය කියන්නේ ගොනා කියලානේ. ගහෙන් වැටිච්ච මනුස්සයට අනින්න මනුස්සයට මොකක් කියලාද කියන්නේ? ගොනා කියලා. දෙවියා කියලා කියන්නේ කවදාකවත් ඒ ගොනා. මොකද ඒකට හේතුව ගොනා ගොන් වැඩේ කළා ඊළඟට ඒ මනුස්සයා කර්ම රැස් කරගන්නවා ඊළඟ පාර ගහෙන් වැටෙනවා. කරලා තව ගුණෙට කියලා එනගන්න. ආන් ඒ දේ ලෝකේ පවතිනවා. ෂොප්නේ. ඒ කියන්නේ ඔන්න ලෝකේ තියෙන ස්වභාවය තේරුම් ගන්න ඕනේ පින්වතුනි. ඕක තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙයි අපි මොන තරම් අනාතයිද කියලා. මොන තරම් අසරණයිද කියලා. අපේ කැමැත්තන මේ ලෝකේ කිසිම දෙයක් වැලි කැටයක තරම් දෙයක් පින්වතුනි. මේ කැමැත්තට සිදු වෙන කිසිම දෙයක් නැහැ. ඔබ වන්න ඕකයි මේකෙන් තේරුම් ගන්න. මේ අනන්ත ස්වභාවය පින්වතුනි ඔබ හොන්න තේරුම් ගන්න ඕනේ. අසාර ස්වභාවය මේ ලෝකේ තියෙන. ඒකයි මං කිව්වේ පොඩි ප්‍රශ්නයක් වුණාට බලන්න ඒක මොන තරම් හරයක් තියෙනවද කියලා. සාරිපුත්‍ර වහන්සේ මේ දේශනාව කරනනම් උන්වහන්සේ අපට අවුරුද්දක් දේශනා කරයි මේක ගැන. මොතාව කියන්න තරම් ඕන තරම් දේවල් තියෙනවා. නමුත් මේ ටිකෙන් අපට තේරුම් ගන්න ඕන පින්න එක කාරණාවක් තියෙනවා. ඒකනේ හුදෙක් නිවන් ආબોධයේ පිණසයි. ඔබ මොන ප්‍රශ්නයක් අහුවත් ඔබ ගෙනල්ලා අතහරින්න පින්න නිවන ගාව. දැන් එනකොට තේරෙන්න ඕනේ පින්වතුනි මේ අසාරත්වය මොන තරම්ද කියලා. ඔබට කැමති විදිහට මේ ලෝකේ ආරන්න බෑ. ඒ කියන්නේ ඔබට කැමති විදිහට මේ ලෝකේ පවත්වන්න බෑ පින්වතුනි. මොකද ඔබේ කැමැත්ත මේ කිසිම තැනක අදාළ නැහැ. ඔබේ වතේ වත්තේ පොල් ගහක් තියෙනවා. ඒ පොල් ගහේ තියෙනවා පොල් ගිරි 10ක්. මට කියන්න අද වහිනවද නැද්ද කියලා. නෑ අහවගෙන අහන්න එපා. පොල් ගහක් තියෙනවා. ඒකේ ගිරි 10ක් තියෙනවා. මං අහන්නේ ඔන්න ඔය කියන කරුණාසරෙන් මට කියන්න අද වහිනවද නැද්ද කියලා. මොකද කියන්නේ වහිනවද නැද්ද? කියන්නේ වහිනවද නැද්ද? 10ක ඔව් 10ක් තියෙනවා. මොකද උත්තරේ? අදාළ නැහැ. අන්න ඒ වගේ. ඔබේ කැමැත්ත මොකද්ද කියන එක අදාළ නැහැ. අදාළ නැත්තම් කැමැත්තෙන් ඇති වැඩක් නෑ. කැමැත්ත අදාළ වෙන්නේ එකම එක දෙකට තමයි. එකම එක දෙකට විතරයි අදාළ. ඔබට දුකයි. අන්න ඒක නම් කැමැත්ත අදාළයි. ඔය හිතේ හැදෙන දුකට හැරෙන්න පින්වතුනි වෙන කිසිම දෙයකට ඔය හිතේ ඇති කැමැත්ත අදාළ නැහැ. එහෙනම් කැමැත්තක් තියෙනවා නම් වෙන්නේ එකම එක සංසිද්ධියයි මේ තුන් ලෝකේ. ඒ තමයි හිතේ දුක හටගන්න එක. ඒ හැරෙන්න පින්වතුනි වහිනවද නැද්ද කියලා කියන්නවත් බෑ. ගහේ පොල් ගෙඩිය කීයක් තියෙනවද කියලා කියන්නවත් බෑ. මේ මනුස්සයා හොඳ මේ මනුස්සයාට දාන හැම්බෙද නැද්ද කියලා කියන්නත් බෑ. බඩගින්න නිවේද කියලා කියන්නත් බෑ. ලෝක යුද්ධයක් හටගන්නේද කියලා නැද්ද කියලා කියන්නත් බෑ. කියන්න පුළුවන් එකම එක දෙයක් තමයි තියෙනවා. ඒ තමයි හිතේ දුක හටගන්නවද කියලා. මොකද හිතේ දුකට විතරයි පින්වතුනි කැමැත්ත අදාළ වෙන්නේ. විපාක තිබ්බොත් පරිසරය හැදුනොත් ආන්ගේ විපාක බහැලයි. නර කලින් අවස්ථාවක මම හිතන්නේ කෙනෙක් ප්‍රශ්නයකට අහලා තිබ්බා. මොකද ඒ පරිසරය anu විපාක හැදෙනවා කියලා කියන්නේ. දැන් මේ කියපු විග්‍රහත් එක්ක ඔබට ඒක පැහැදිලි වෙන්න ඕනේ. සේරි වාණිජ ජාතකයේ සේරි වාණිජ කියන්නේ අර දුෂ්ට වෙළෙන්දා. කච්චපුඩ කියලා කියේ බෝධිසත්වයන් වහන්සේ. එතකොට දෙන්නම ගියා අර මිත්තණිය හිටපු ගෙදරට. වලුල් ඉල්ලලා අනාද හිටපු දුව හිටපු ගෙදරට. එක්කෙනෙක්ට විපාක තිබ්බා අර රන් හැලිය ලබන්න. අනෙක් කෙනාට විපාක තිබ්බේ නැහැ රන් හැලිය ලබන්න. හේතුව හිතේ ගති වෙනස් නිසා. මොකද එක්කෙනෙක්ගේ හිතේ ගතිය තිබ්බ පින්තුනේ දුෂ්ට ගතිය, කෲර ගතිය, කුහක ගතිය, වංචා කරන ගතිය. වංචා කරන ගති තියෙද්දි, කෲර ගති තියෙද්දි, දුෂ්ට ගති තියෙද්දි පින්තුනේ කුහක ගති තියෙද්දි, වසන ගති තියෙද්දි මේ ලෝකේ යහපත ඇදිලෙන ස්වභාවයක් නැහැ ඒ හිතවලට විපාක විදියට. ඒකයි කියන්නේ දෙන ඔබේ ස්වභාවය තමයි ඔබ කරා ඇදෙන්නේ කියලා. ඔබට නිරන්තරයෙන් අලාභහානි වෙනවනම් ඔබේ ස්වභාවය තමයි පින්නේ ලෝකයට අලාභහානි කරන ස්වභාවය. ඔබට මිනිස්සු නිරන්තරයෙන් ප්‍රශංසා කරනවා නම් ඔබ අගය කරනවා නම් ඔබේ ස්වභාවය තමයි පින්නේ ලෝක සත්‍යයට අගය කරන එක, ලෝක සත්‍යයට යහපත කරන එක, ප්‍රශංසා කරන එක. දුන් දෙය ලැබෙනවා, දුන්නොත් ලැබෙනවා. හැම තැනකම තියෙන ඕක තමයි. ඒක තේරුම් ගන්න කියන වටිනාකම මොකක්ද? ඒක තේරුම් ගන්න පින්නුතනේ අපි අපේ ජීවිත හැඩගස්වා ගන්න ඕනේ ඒ අනුව. කච්චපොට කියන වෙලෙන්දාගේ හිතේ තිබෙන්නේ පින්නුතනේ අවංකකම, පිරිසුදුකම, පිවිතුරුකම. අනෙක් කෙනෙක් රවට්ටන අදහසක් තිබ්බේ නැහැ. මේ අසනලා ඉන්න මෙත්තනියට, අසනලා හිටපාර දරුවට යහපතක් කරන්න. කොච්චර අවංකයිද කිව්වොත් පින්නුතනේ රන්හැලිය අතින් අතට අරගෙන කියනවා මංගාව තියෙන වස්තුව මදි මේකට පියවන්න. ධර්මයේ කොච්චර අවංකයිද කියලා. ඉල්ලුවේ කොච්චරද? වලලු දෙක තුනක්. එදින් තිබ්බා නේද වලලු දෙක තුනක් දීලා, හා ඉතින් කමක් නැහැ එහෙනම් මම මේක ගන්නම්කෝ, මෙන්න වලලු දෙක තුනක් කියලා දීලා යන්න. බාන කොච්චර අවංකයිද කියලා පින්වතුනේ. එහෙම කරේ නැහැ. ඒ ගෙදර ආයෙත් පාඩුවක් නොවෙන්න පින්වතුනේ උන්වහන්සේ කියනවා ඒ ගෙදර මිනිස්සුන්ට, අම්මේ මේ රන්හැලිය අරගෙන මට ඔබට දෙන්න වස්තුව දීපල නැහැ. මං ඇඳිවත ගලවල ඔබට දුන්නත් ඔය රන්හැලිය වටනක මට පියවන්න විදිහක් නැහැ. ඒ නිසා මම මේ කරන වැඩේ හරි නැහැ. මොකද කියන්නේ? ඔබ ආයෙපාව මේක ගන්න. සමහර ඔබට මේකට හරියන වස්තුව දෙන්න පුළුවන් වෙලෙන්දේ කාපහු ඒ දවසක. ආන් එයාට දීලා ගන්න. ඒලා අර මිත්තණිය උඩ ගියා. එයා කල්පනා කරලා බලලා කියනවා වෙලෙන්දෝ කලින් ආවනේ තවත් වෙලෙන්දෙක්. ඒ මනුස්සයා කිව්වේ ඒකට වඩා හාත්පසින් වෙනස් කතාවක්. ඒ මනුස්සයා කිව්වනේ මේක සත පහක වටින්නේ නැහැ නේ කියලා. ඒ මනුස්සයා කියන්නේ මේ නර පරණ වෙලා තියෙන මේ රන්හැලිය, මේ හැලිය රන්හැලිනේ, මේ හැලිය අරගෙන මම මකරන්නද කියලා. මේක නම් කිසිම වටිනාකමක් නැති දෙයක් නෙමෙයි. මං ගිහලා වෙළඳාම් කරන්න යනවා. පස්සේ මොනවා හරි ඉතුරු වුණොත් එන්නම්කෝ මේ පැත්තේ කියලා ගියේ එයා. නමුත් ඔබතුමා කියන ඊට වඩා සම්පූර්ණ වෙනස් කතාවක්. ඔබතුමා කියන විදිහට නම් ඔය වෙලඳ දෙන්නගේම වස්තුව එකතු කරත් මේ රන්හලිය සමාන කරන්න බෑනේ. දැන් ඔබ බලන්න බින්දිනු මේ වලින් ගන්න දෙන පාඩම් කොච්චරද කියලා. ඔබ කඩේකට ගියාට පස්සේ ඔබ සල්ලි දීලා බඩුවක් අරගෙන බින්දිනු ඉතුරු මුදල් හම් වෙනවා ඔබ යතට. ඉතුරු මුදල් හම් වෙන දෙන රුපියල් 200යි. බැරින්න රුපියල් 202ක් ඔබ යතට ඇවිල්ලා තියෙනවා. වැරදිලා. ඔබ මොකද කරන්නේ? ඔක ප්‍රශ්නයක් නෙමෙයි පින්දුන ඔබේ හිතේ ගති හරිනම්. හිතේ ගති සුද්ධයි නම් ඔක ප්‍රශ්නයක් නෙමෙයි. ඔතනදි කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මං කියන්නේ ලෝකේ වැඩි හරයක් මිස මොකද කරන්නේ කියලා. සද්ද නැතුව අර 200 කොළ දෙක ලස්සනට නවාගෙන සාක්කුවේ දාගෙන හොඳයි මුදලාලි ගිහින් නම් කියලා යනවා. එහෙමත් මනුස්සෙක් නේ තවත් මිනිස්සු ඉන්නවා. ඒ 200 සාක්කුවට දාගෙන ආපහු අර වැඩිපුර 200 අරගෙන කියනවා මට තව බඩු ටිකක් ගන්න ඕනේ මුදලාලි. දැන් මුදලාලිගේ බඩු වලින් මුදලාලිගෙන් බඩු ගන්නවා. තවත් මිනිස්සු ඉන්නවා. තමාට වැරදිලා අපින් උදේ කඩෙන් එළියට ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ දැනගන්නේ මං හරිනම් එන්න ඕනේ ගෙදර රුපියල් 200ක් එකේ රුපියල් 400ක් ආවේ කොහොමද සාක්කුවට? එහෙනම් අනිවාර්යෙන් අර මුදලාලි මහත්තයා වැරදුණා ඇති. මට වැඩිපුර සල්ලි දීලා. එහෙමත් මිනිස්සු ඉන්නවා පින්වතුනි. ඒ වෙලාවෙම ආය අනිත් පැත්තට හැල්ලා ආය යනවා කඩේට. කඩේට ගිහිල්ලා අර 200 අර මුදලාලි දීලා කියන මහත්තයෝ මේ ඔබතුමාට වැරදිලා මට වැඩිපුර සල්ලි දීලානේ. මේට ඔබතුමාටයි. පුළුවන් නම් එහෙම කරන 10 දිනක්ම නොවල දෙන්න. ඒ කියන්නේ ඔබ වගේ 10 දිනක්ම නොවල දෙන්න. ඒක ඇති වෙන. හිතේ ගති වෙනස් වෙනකොට මිනිසුන්ගේ ක්‍රියාකලාප වෙනස් වෙනවා. සමහරට ඔය ගති ඔබේ හිතේ පිහිටන කලින් ඔබ කටයුතු කරේ අර ඉස්සර විදියට වෙන්නේ නැති. ඉස්සර බොහොම ඉස්සර වැඩිපුර මාරු සල්ලි ටිකක් අතර හම්බුණා නම් ඒක කාටවත් කියන්නේ නැතුව පොඩ්ඩක් වටපිට බලලා හීන් සීරුවේ සාක්කුවට රිංගවගෙන අනිත් පැත්තට එනවා සද්දයක් නැතුව. දැන් හරි සතුටුයි වැඩිපුර සල්ලි හම්බුණා කියලා. හරි ලාභයක් ලැබුණේ අද දවසේ කියලා. ඔය ලාභයක් නෙමෙයි ලැබෙන දේකට. ඔබ කාටවත් හිතාමතා කාගෙවත් දෙයක් හොරගම් කරා නෙමෙයි. දැන් සමහර මිනිස්සු දෙන ප්‍රශ්නයක් කරනවා. ඉතින් මේ පවුද? මම පවද්ද කරගත්තේ. මම හොරගම් කරා. කාගද්දයක් ඔබ උදුරගත්තේ නැහැ තමයි. හැබැයි ඔය ගතියට පින් නිවන් දකින්න බෑ. ඇයියේ? ඔය හිතේ ගතිය නැහැ. තව කෙනෙක්ට තමන් ඉවදෙන හුලම් පොතකින්වත් කරදරයක් කිරියරක් නොවෙන්න හිතේ ගතිය හැදිලා ඉන්න නැහැ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දිහා බලන විදිහට නෙමෙයි නේද ඔය බලන්නේ. අම්මා කෙනෙක් තව කවදාකවත් තමන්ගේ දරුවාට පාඩුවක් වෙන්න දෙයිද? තමන්ට කන්න තියෙන බත් ටිකක් දරුවාට දීලා තමන් බඩගෙන ඉන්න කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. අම්මා කෙනෙක් වගේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ දිහා බලන විදිහට පිටින් මේ ලෝක සත්‍යය ගැන බලන්න පුළුවන් දවසටයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. මොකද නිවන කියලා කියන්නේ අම්මටත් වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. එහෙනම් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ පිටුතනෙ. ආපහු හැරිලා ගිහිල්ලා තමන්ට අයිති නැති දේ එවත් තව කෙනෙක්ට අයිති දේ එයාට දීලානේ. මොකද පින්දුන ඔය දවස් අවසානයේ ඒ මනුස්සයා 17 කල්පනා කරලා බලනවා. මොකද ඒ මනුස්සයා ගිනි ගන්නවා දවස් අන්තිමට. දවස් අන්තිමට සල්ලි ටික ගණන් කරලා බලන්න එපයි. ලාභ පාඩු කොච්චරද කියලා. ඒ වෙලාවේ මනුස්සයාට අහු වෙනව නේද ඒක? රුපියල් 200ක් අඩු වුණා කියලා. එතකොට ඒ මනුස්සයා කල්පනා කරලා බලනව නේද? දැන් මං දුවගේ ටියුෂන් ෆීස් ගෙවන්නේ කොහොමද? පාඩුවේ. ආන් ඒ වෙලාවට පින්විතනේ මනසගේ හිතේ සාපයක් හටගන්නවා. එයා කල්පනා කරලා බලනවා මේ සල්ලි මට වංචා කරලා අරන් ගිහින් මනුස්සයෙක් නම් හොඳක් වෙන්න එපා කියලා. එහෙම හිතෙන්න පුළුවන්. මොකද අපිට බෑනේ පින්න ලෝකයක් හුද්ද කරන්නේ. ඒ සාපේ කරන වෙලාවට පින්තුනි ඔබ දැනුවත්ව නම් ඒ සල්ලි ඔබ ගෙදර අරන් ආවේ. වැරදිලා අරන් ආව නම් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ දැනුවත්ව නම් ඒ සල්ලි ටික ගෙදර අරන් ආවේ පින්තුනි ඒ සාපේ ඔබ කරා යන වෙලාවට. තව කෙනෙක්ට ගිනි දුන්න නෙමෙයි. තව කෙනෙක්ට ගිනි එන ඔබ බලන් හිටියා. අම්ම කෙනෙක් කවදාකවත් අම්මගේ දරුවට එහෙම කරන්නේ නැහැ. එනිසා නිවනට යන්න ඕනේ ඔබ පින්තුනි. ඔබන් ওই දේවල් හොඳට තේරුම් ගන්නවා. තේරුම් අරන් ඒ ගති හදා ගන්න ඕනේ වෙනස් කර ගන්න ඕනේ. මරව ඔබට දවසක් මම පොඩි කතාවක් කියලා දුන්නා. දවසක් තාත්ත කෙනෙක් තමන්ගේ පුතත් එක්ක යනවලු. ක්‍රීඩාංගණයකට. ටෙනිස් ගහන්නද කොහෙද? කළා එතන බෝඩ් එකක් එළිය දාලා තියෙනවා. ඇඩල්ට් කෙනෙක්ට මෙච්චරයි. ඒ කියන්නේ වැඩිහිටියෙක් නම් රුපියල් 1000 කීමකෝ. 14ට අඩු නම් රුපියල් 500යි. ටිකට් එක ගන්න. මම මේ උදාහරණ කතාවක් කියන්නේ. ඒ වෙලාවේ ඒ ටිකට් විකුණන මහත්තයා ඒ කඩේ ඉඳගෙන බලලා 1500ක ටිකට් කඩලා. අර දරුවා වයස 14ට වඩා අඩුවෙන් පෙනුනට ඒ දරුවට වයස 14ට වඩා වැඩි. එහෙනම් හරිනම් රුපියල් 2000ක ටිකට් කඩන්න ඕනේ. මොකද 14ට වඩා අඩු නම් රුපියල් 500යි. 14 හෝ ඊට වැඩි නම් සාමාන්‍ය වැඩිහිටියෙක්ගේ ටිකට් එකක්. ඒ වෙලාවේ පින්වතුනි අර තාත්තා පුතත් එක්ක ගිහපු තාත්තා කල්පනා කරලා බලනවා. දැන් 1500ක ටිකට් කරන්නේ රුපියල් 2000ක ටිකට් කරන්න නියමිතව තිබුණේ. මම මොකද කරන්න කියලා. ඒලයි තාත්තා කියනවලු මහත්තයෝ මගේ පුතාට හරිනම් ඔයා කඩන්න ඕනේ ඇඩල්ට් ටිකට් එක. මෙන්න අනික 500 මට ඉතුරු දුන්න 500 කන්නා කළා මට ඇඩල්ට් ටිකට් එකක් දෙන්න නැත්නම් වැඩිහිටි එක්ට දෙන ටිකට් එකක් දෙන්න කියලා. ඒ වෙලාවේ අර කඩේ හිටපු මිනිස්සු අහනවලු ඈ මහත්තයෝ හතර බීදි කතාවක් නබතුමා මේ කියන්නේ. සාමාන්‍යයෙන් නම් මිනිස්සු තමන්ගේ දරුවගේ වයස අඩුවෙන් කියලා අඩුවෙන් සල්ලි ගෙවලා ටිකට් එකක් අරන් යන්න තමයි බලන්නේ. ඔබතුමා මොකද ඔය කරන්නේ? ඔබතුමා මම අඩුවෙන් සල්ලි අරගෙන ටිකට් එක දුන්නාට පස්සේ ඔබතුමාම කියනෝනේ නෑ මීට වඩා සල්ලි ඔබතුමා අපිට දෙන්න ඕනේ ලොකු ටිකට් වැඩි රේටින් යන ටිකට් එකක් පුතාට දෙන්න ඕනේ කියලා. ඇයි ඔබතුමා එහෙම කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ තාත්ත කියනවලු පින්වතනේ මහත්තයෝ මං කැමති නැහැ කවදාකවත් මගේ දරුවා හිතනවට මගේ තාත්තා කියලා කියන්නේ රුපියල් 500ට මනුස්සකම පාවා දුන්න කෙනෙක් කියලා හිතනවට රුපියල් 500කට නීච නින්දිත අදමෙක් බවට පත් වෙනවට පත් වුණා කියලා හිතනවට කවදාකවත් මං කැමති නැහැ මහත්තයෝ කියලා රුපියල් 500කට. එනිසා මෙන්න සම්පූර්ණ මුදල අපි දෙනවා ටිකට් දෙයක් දෙන්න කියලා. පින්දේ ඔන්න ඔය ගති තමයි අපේ දරුවෝගේ හිතවලට අපි දාන්න ඕනේ. කවදාකවත් තව කෙනෙක්ට පාඩුවක් වෙනවා කියලා ඔබ දැක්කනම් දන්නවනම් අපේ දරුවන්ට කවදාකවත් ඒ පාඩුව දැක දැක පින්දේ අනිත් පැත්ත හැල්ලලා එන්න කියලා දෙන්න එපා. සමහරවිට ඔබේ දරුවව ඔබ කඩේ යවයි. බඩු ටිකක් අරන් යන්න. සල්ලිත් අතට දීලා. ඒ දරුවා ගෙදර එනවා පින්දේ. ඉදිරි සල්ලි මාරු සල්ලි ගෙන දුන්නහම වැඩිපුර සල්ලි තියෙනවා ඒකේ. රුපියල් 10ක් වෙන්න පුළුවන්. ඒ දරුවගෙන් ඇහුවාම කියයි ඒ මුදලාලි මට වැරදිලා දුන්න රුපියල් 10ක්. මං එක තියාගන්න. හෙට චොකලට් එකක් ගන්න. පුතේ පුතාට චොකලට් එකකට චොකලට් 100ක් මං අරන් දෙන්න. අපව සපත් දෙක දාගන්න. එන්න යන මාත් එක්ක. ගිහලා දරුවා ආයි කඩේ දෙකක් ගිහලා පින් උතුරේ. දරුවත් එක්ක ඔබත් ගිහිල්ලා අර මුදලාලිට ඒ ඉතුරු සල්ලි ටික වැඩිපුර දුන්න සල්ලි ටික ආපහු දෙන්න. දීලා කියන මහත්තයෝ සමා වෙන්න. නොදැනුවත්කමට මේ දරුවා ඔබතුමා අතින් වැරදිලා හම්බෙත් ලැබිච්ච සල්ලි ටික ගෙදර අරන් ඇවිල්ලා තිබ්බා. අපි මේ ආවේ ඒක දීලා යන්න කියලා. අන්න ඒක තමයි මනුස්සකම කියලා කියන්නේ. තව කෙනෙක්ට වෙන්න යන පාඩුව වළක්වනවා නම් පින්වතුනි කවදාකවත් ඔබට පාඩුවක් වෙන්නේ නැහැ. ඒක කවුරු හරි ඇවිල්ලා වළක්වලා දානවා. මොකක් හෝ බලවේගයකින් ඔබට වෙන්න යන පාඩුව වැළකෙනවා. කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂයෙක් ගුරුවරයෙක් ඔබ ඉස්සරහට ඇවිල්ලා ඔබ වරදක් කරන්න යනකොට ඔබ වරදෙන් ගලවනවා. වෙන්න කලින් අපේ පාඩුවක් වෙන්න යන කලින් පින්න ඔබ පාඩුවෙන් ගලවනවා. හේතුව දුන්දේ ලැබෙන නිසා. ඒකයි. එහෙනම් ඒ කරුණ හොඳට තේරුම් ගන්න බෑ නේද? ඔබේ දරුවන් ඔබ එහෙම හදන්න ඕන. චොකලට් එක දෙකට බෙදද්දි අයියටයි මල්ලිටයි අයියටයි මල්ලිටයි දෙන්නටම කියලා දෙන්න බෑ. චොකලට් එක දෙක බෙදුවාම වැඩිපුර කෑල්ල හමුනො නම් කාට හරි ආන් ඒ අයියට හෝ ඒවා මල්ලිට හෝ ඒවා හිතෙන්න ඕනේ. ඒ වැඩිපුර කෑල්ල ආයෙ කඩලා ආයෙ දෙකට කඩලා දෙන්න බෙදා ගන්න. ආන් එහෙම හිතෙන්න ඕනේ බෑ. සාමාන්‍යයෙන් අද කරන්නේ චොකලට් එක දෙකට කැඩුවාට පස්සේ ගණන් කරලා බලනවා. මල්ලිට කෑලි කීයද මට කෑලි කීයද ඒ ගණන් කරලා බලන්නේ මල්ලිට වැඩිපුර වැඩි වෙලාවත් වැඩිලාවත් වැඩිපුර ලැබුණාද කියලා. ගණන් කරාට කමක් නැහැ. ගණන් කරන්නේ ඇයි කියන එක හොඳ අදහසක් නෙවෙයි. ගණන් කරලා බැලුවට කමක් නැහැ. ගණන් කරලා බලන්න ඕනේ තමන්ට වැඩිපුර ඇවිල්ලාද කියලා. තමන්ට වැඩිපුර ඇවිල්ලා නම් මොකද කරන් තියෙන්නේ? ආන් ඒ කොටස ආයෙ දෙකට බෙදලා මෙන්න මල්ලි වාගේ කෑල්ල මට වැඩිදලා වැඩිපුර ඇවිල්ලානේ. මේක මල්ලිගේ කෑල්ලනේ. පින්දුන ඔන්න ඔහම දරුව හදනවා නම් ඔය දරුව කවදාකවත් අසමගි වෙන්නේ නැහැ. ඔය දරුව පණ වගේ ජීවත් වෙයි. මරණ තුරාවට. කවදාක ධම්මර තාත්තට විලාප දෙදී අනන සිද්ධ වෙන්නේ නැහැ. ඉඩමක් නිසා මගේ දරුව දෙන්න විරසක වෙලා කියලා. එහෙම කවදාක වෙන්නේ නැහැ. ඒවට ඉතින් දෙමව්පියෝ තමන්ගේ දරුව හරියට හදන්න ඕනේ. ඕවා තමයි තියෙන්නේ දරුවන්ගේ හිතවල දාන ඕන ගුණධර්ම. ඔය විදිහට හැදෙන දරුවා පින්න කවසක නිවනට යාවි. හැබැයි ගණන් පොතේ දින ඔක්කොම ගණන් ටික හදන්න ඉගෙනුවා වර පින්න මේ දරුවා කවදාකවත් නිවනට යන්නේ නැහැ. විද්‍යාව පේපර් එකට ලකුණු 100න් 100ම ගත්තත් පින්න උතනේ. ඒ දරුවා කවදාකවත් නිවනට යන්නේ නැහැ. නමුත් Tamanට වැඩිපුර හම්බෙච්ච දේ හරිනම් එහෙම හම්බෙන්න නෙමෙයි නම් තිබ්බේ නියමිතව. ආන් ඒ කොටස දෙකට බෙදාගෙන කන්න බොන්න පුරුදු වෙනවා නම් පින්විතනේ ආන්ගේ දරුව පුදුමාකාර සුන්දර මිනිස් බවටපත් වේ. ඒ ගති පින්න අපිට පොඩි කාලේ පුළුවන් දරුවන්ගේ හිතවල දාන බොහොම ලේසියෙන්. ලොකු වුණාට පස්සේ ඔය දරුවන්ගේ හිතවල දාන හරි අමාරුයි. මොකද ඒ හිත ඒ ගති නියත වෙන්න පටන් ගන්නවා. ඒවා ස්ථීරව පවතින ඒ ගති. හරි දැඩි ගති බවටපත් වෙනවා පින්විතනේ. ඒ කියන්නේ පොඩි කාලේ ඒ ගති වෙනස් කරන්න හරි ලේසියි. ඒකයි පොඩි කාලේ අසත්පුරුෂ ළඟ හිටියොත් ඒ ගති ස්ථිර වෙනවා. සත්පුරුෂ ළඟ හිටියොත් ඒ ගති ස්ථිර වෙනවා. මොකද එකම ගතිය පින්නතනේ පුරුදු කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න ඒවා පත්තියන් වෙනවා. ඊට පස්සේ ඒ ගති ගලවන්න ඒ ගති වෙනස් කරන්න හරි අමාරුයි. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතනේ යම් දවසක ඒ ගති නියත වෙනවා. දුර්ගතිය නියත වුණාට පස්සේ පින්නතනේ ඒ මනුස්සයව එතනින් එහෙම ගලවන්න බෑ. දැන් මැරෙන ප්‍රමාදය විතරයි. අන්තිම හුස්ම පොද යනකොට පින්වතුනි අර දුර්ගතිය නියත වෙලා තියෙන නිසා කවදාකවත් මේ මනුස්සයා සුගතියක රැඳෙන්නේ නැහැ. මැල්ල පඩි බල්ලෙක් වෙනවා. ඊට පස්සේ ඒ අලුත බලුවක් බැවින් නිදහස් වෙන්න බෑ. මොකද ඒකට හේතුව ලොක් එක මොකද්ද? මොකද්ද ලොක් එක? ලොක් එක කාලය. ඒ ලොක් එක යතුරක් හොයන්න බෑ. ඒ ලෝකයකට යතුරු කල්යන මිත්‍රයට දාන්න බෑ. අපි කතා කරා මේවා ගැන පෙර දේශනාවල. ඔන්නෝම පින්නෝවා සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔන්නෝ කරුණු හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකම කියන්නේ මේ ප්‍රශ්න අහනක හරි වැදගත්. නමුත් මේ ප්‍රශ්න වලින් පින්නේ තමන්ගේ ජීවිතේ ගන්න තියෙන හරය ගන්න ඕනේ. සයිද්ධාන්තයේ විතර කතා කළා. ඒක ප්‍රායෝගිකව යොදා ගන්න හැටි අපි කතා නොකරොත් පින්නේ මේක ලොකු පාඩුවක්. එතකොට නිකන් කාලේ ගියා විතරයි. දැන් ඔබ සසල ගනු දෙනුද හොඳ නරකද කියලා තේරුම් ගත කියමු. අනිත් හරි තේරුම් ගත. ඉතින් එතනින් යන සුපුරුදු පරිදි කටයුතු කරගෙන යනවා. දැන් අපරාධේ නේද මේ ඒ ටික කියපු කටත් ওই ටික අහන් හිටපු කන් දෙකත්. ඒ දෙකම සඳහා ගත වෙච්ච කාලෙත්. ඒක අප්ලෝඩ් කරන්න වියදම් කරපු ඩේටා ටිකත් අපරාධ නේද? නමුත් ඔබ මේ කාරණාව අහගෙන මේ ලෝකෙ තියෙන අසාරත්වය තේරුම් ගත්තනම් ඒ වගේම දුන් දෙමයි ලැබෙන්නේ. යමක් ලබන්න ඕන නම් ඒ කාන්ත මේ දේ දිය යුතුමයි කියලා අවබෝධ කරගත්තා නම් අනෙක්යාගේ දුකේදී විපතේදී කරදරේදී එයාව දුකෙන් නිදහස් කරන්න ඕනේ වතුර වගේ වෙන්න ඕන කියලා තේරුම් ගත්තා නම් ඒ කියන්නේ පින්න කොටින්ම ඔබ කැමති දේවල් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඔබට යහපත ඕන නම් ඒකාන්තෙම තව කෙනෙක්ට මේ ලෝක සතර යහපත දිය යුතුමයි. ඕනෝක තේරුම් ගත්ත නම් පින් උතනේ. ඔබ මේ දේශනාවට ණය නැහැ. මේ බණ ටික කිව්වර ණය නැහැ. මේ කතර රිදෙනවට ණය නැහැ පින් උතනේ ඔබ. ඔබ මේකෙන් යහපත කරගෙන. එනස හොඳට ඒවා තේරුම් ගන්න. එහෙනම් ඒ කාරණාව පැහැදිලිද දැන්? හොඳ නරක කියලා දැන් මේ ලෝකේ තියෙනවා. හොඳ නරක දැන් මේ ලෝකේ නැහැ කියලා කිව්වොත් මේ එක මිත්‍යා දෘෂ්ටියක්. එනිසා හොඳ නරක කියලා එකක් මේ ලෝකේ තියෙනවා අනිවාර්යෙන්. හොඳ නරක කියලා අපි මේ කතා කරන්නේ ඇත්තටම හිතවල තියෙන ගති ගැන. හොඳ ගති, නරක ගති. සුදු මිනිස්සු හරහා සිද්ධ වෙන්නේ පිටින් නොබව සුදු ගති වලට හරවන එක. මොකද මේ ලෝකේ තියෙන තරමක් තියෙන්නේ දකින්න තියෙන වැඩිපුරම තියෙන 90%ක් තියෙන්නේ 99%ක්ම තියෙන්නේ කළු ගති. එදා හිම නෙමෙයි. එදා මහරහතන් වහන්සේලා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලා මේ ලෝකේ වැඩ හිටපු කාලේ කල්යාණ මිත්‍රයෝ හැමතැනම දකින්න අහන්න ලැබිච්ච කාලෙත් ඉතින් මේ ලෝකේ සුගතිය වැඩිපුර තිබ්බා. ඒ නිසා දිව්‍ය ලෝක පිරලා තිබ්බේ ඒ කාලේ. නමුත් අද කාලේ තියෙන දිව්‍ය ලෝක හිඟයි. දිව්‍ය ලෝක හිඟ වෙනකොට පින්වතුනි අනෙක් ලෝක පිරිලා ඉතිරිලා යනවා. ඒ කියන්නේ 6 නෙමෙයි 4. පිරිලා ඉතිරිලා යනවා. හැබැයි බය වෙන්න එපා, ඒවල මොනතරම් තව ඉඩක් තියෙනවා. මොකද ඒකට හේතුව සමහර පාප කර්ම දිනනවා පින්වතුනි. ඒවා කරගත්තට පස්සේ පරිසරේ හැදිලා ඇවිල්ලා. ඒ කියන්නේ අපාය පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවනම් ඒ පින් අලුත් අපායක් හරි හැදිලා ඒ තරමට දරුණු පාප කර්ම අනන්තරී පාප කර්ම ඥානි කේවා ඊට ළඟින් යන ඒවා තියෙනවා. ඒ වයින් නිදහස් වෙන්න නම් අනිවාර්යෙන් පින් මේ දහම පිළිසරණ පතන්නම වෙනවා. මතක තියාගන්න තථාගතයන් වහන්සේගේ දහම අහලා මිසක් කෙනෙක් කවදාකවත් සතර පහින් සදහම් නිදහස් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ හැර වෙන කිසිම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්ගේ දහමක් අහලා කෙනෙක් කවදාකවත් සතර පහෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් මොන ආගමක් දහමක් විශ්වාස කරත් වෙනතුනේ සතර පහෙන් නිදහස් වෙන්න නම් එයාට තියෙන්නේ තථාගතයන් වහන්සේගේ දහම විතරයි. එනිසා ඔබ මොන දහම ආගම අදහදුවත් කමක් නැහැ. තථාගතයන් වහන්සේගේ දහම අහලා සතර පහෙන් නිදහස් වෙන්න, ඉතුරු ටික තමන්ගේ ආගමෙන් කරගන්න. සතර පහෙන් නිදහස් වුණා කියලා පාඩුවක් නැහැ නේ කාටවත්. කාටවත් ඕනේ නැහැ බල්ලෙක් කෙනෙක් නැල්ලා. නිරසත්තෙක් කෙනෙක් කාටවත් ඕනේ නැහැ. තරි ගෙම්බෙක් කෙනෙක් කාටවත් ඕනේ නැහැ. පිඹුරෙක් කෙනෙක් කාටවත් ඕනේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේගේ දහම පාවිච්චි කරලා ඒකෙන් නිදහස් වෙලා වෙනත් දහමක් පාවිච්චි කරගෙන තමන් ඉතුරු කටයුතු කරගන්න. කොහොම සතර පහෙන් නිදහස් වුණාට පස්සේ වෙන සාසුන් කෙනෙක්ගේ පිළිතරණක් පදන්න ඕන වෙන්නේ නැහැ. මොකද යාර පැහැදිලි වෙනවා පිඹුතනි. නත්ති මේ සරණං ගඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. දුකෙන් සාධාර නිදහස් වෙන්න නම් වෙනත් සරණක්, වෙනත් පිළිසරණක්, වෙනත් පිහිටක් මේ තුන් ලෝක ධාතුවේ කොහෙවත් නැති බව. ආන් එහෙම කෙනා තමයි සතර පහෙන් නිදහස් වෙන්නේ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. ඉතින් ඔබට සතර පහෙන් නිදහස් වෙන ධහමක් ඇහෙන්නත් පින්නේ පින තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ අනික් අයව සම්මා දිට්ඨිය සමාදන් කරලා තියෙන්න ඕනේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය සමාදන් කරවලා තියෙනවා කියලා කියන්න බෑ. මොකද හේතුව ඔබ තව කෙනෙක්ට ලෝකෝත්තර සම්මා දිට්ඨිය දෙන්න නම් ඔබ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පත් වෙලා ඉන්න බෑ. ඒ කියන්නේ ඔබ තව කෙනෙක් සෝතාපන්න ඵලයේ පිළිලා හිටියොත් තමයි ඔබට සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ කියලා කතාව තේරුමක් නේද කතාවන්නේ. හැබැයි ඔබ අනික් අය ලෞකික සම්මා දිට්ඨියට පත් කරොත් කළ අදිෂ්ඨානයක් ගත්තොත් මේ ලෝකේ යම් දුකක් ඇත්නම් ආන් ඒ දුකෙන් නිදහස් වෙන්න මට හැකියාව ලැබේවා මේ කරන පුණ්‍ය ශක්තිය අනුභවයෙන් කියලා. ආන් එතකොට පින්වතුනි ඔබට යම් දවසක කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර ලැබිලා සෝතාපන්න ඵලයේ පිහිටන අවශ්‍ය කරන ලෝකෝත්තර සම්මාදිටියට පත් වෙන ඒ විපාකය ඇදලා එවි. ඒ නිසා ආන් ඒ කරුණ තේරුම් අරගෙන අපි කටයුතු කරනවා. තව ප්‍රශ්නයක් ගමු. පින්වත් ස්වාමීන් වහන්ස, යම් සිතුවිල්ලක් ඇති වූ පසුවයි ඒ සිතුවිලි හොඳ හෝ නරක බව දැනෙන්නේ. හැම විටම හොඳ සිතුවිලි පමණක් පහළ කරගන්නට සිත පුහුණු කරගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. පෙරවන් සර්. ඒක හරි. නම් සිතුවිල්ලක් පහළ වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ ආන් ඒ පහළුණේ හොඳ සිතුවිල්ලක්, ඒ පහළුණේ නරක සිතුවිල්ලක් කියලා. ඒක වෙන්න පුළුවන්. ඔබේ හිතේ රාගයක් ආවට පස්සේ ඔබ දන්න ඕන රාගයක් ආව කියලා. ඔන්න රාගයක් එන්න යනවා කියලා අපිට දැනෙන විදිහක් නැහැ. ඕන තාට ඒකෙන් තව විනාඩියකින් ඉඳලා මට ද්වේෂය හටගනි. ආන් එහෙම හිතාගන්න දෙයක් නැහැ බින්දුවක්. ද්වේෂය හටගත්තට පස්සේ ඔබ දන්නවා ද්වේෂය හටගත්තා කියලා. මොකද කියලා ගෙන්න ගන්න විදිහක් නැහැනේ. එහෙම පිළිවෙලක් නැහැ. හැබැයි ආවට පස්සේ ආවා කියලා දැනගත්තට එන්න කලින් මේක හොඳයි මේක නරකයි කියලා දන්නවනේ. දැන් උපමාවකින් ඔක ගලබල බලමු. තරහකාරයෙක් ඉන්නවා. හොඳම යාළුවෙක් ඉන්නවා. ඔබ ගෙදර ඉන්නවා. කවුරුර ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා ගෙදර දොර තට්ටු කරනවා. දොර ඇරලා බලනවා ඔබ දන්නවා. මේ ඇවිල්ලා ඉන්නේ මගේ හොඳම යාළුවා. නැත්තම් මේ ඇවිල්ලා ඉන්නේ මගේ තරහකාරයෙක් කියලා. ඒක දැනගන්නේ දොර ඇරියට පස්සේ තමයි. ඒ කියන්නේ ඒ අය ගෙදරට ආවට පස්සේ තමයි ඔබ දන්නේ මේ ආවේ කවුද කියලා. හැබැයි එන්න කලින් දන්නේ නැද්ද මෙයා තමයි මගේ යාළුවා, මෙයා තමයි මගේ හතුර කියලා? ආවට පස්සේ ආව වගේ දැනගත්තට එන්න කලින් දන්නේ නැද්ද මෙයා මිතුරාය, මෙයා හතුරාය කියලා? ඒ නිසා නේද මිතුර එනකම බලන් ඉන්නේ, හතුර එන්නේ නැති වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඔය දෙන්නම ගැන ඔබ දන්නවා. හැබැයි තාම ඇවිල්ලා නැහැ. හැබැයි දන්නවා. එහෙනම් ඒක දැනගන්න පින්වතුනි, ඔබ අර කලින් කිව්වා වගේ ඔබ දරන්නේ දෘෂ්ටිය තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මේ ලෝකේ යහපත ගැන ඔබ දැනගත්තාම ඔබ එතනින් එහාට අදිෂ්ඨාන කරනවා පින්වතුනි, ඔබට යහපත් සිතුවිලි විතර පහළ වෙන්න කියලා. මේ ලෝකේ යහපත අයහපත දැනගන්නේ කර තමයි තියෙන්නේ කියන්නේ සම්මාදිට්ඨිය කියලා. සෝතාපන්නය කියලා කියන්නේ සම්මා සංකප්ප සහ මිච්ඡා සංකප්ප අතර වෙනස දන්න කෙනා. ඒ කියන්නේ වචන වලින් දන්නේ නැහැ. නමුත් පහළ වෙන්නේ කාම සංකල්පනාවක්ද, ව්‍යාපාද සංකල්පනාවක්ද, විහිංසා සංකල්පනාවක්ද? එහෙම සංකල්පනා පහළදී සමානට එයා දන්නේ නැහැ මේවට කියන වචන. ඕන්න කාම සංකල්පනාව කාලා පහළ වුණා කියලා ඒකට ලේබල් එකක් ගහන්න සෝතාපන්නෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ පහළ වෙච්ච අදහස කාම අදහසක් බව පින්න එයාට තේරෙනවා. ඒ කියන්නේ මේක නොසුදුසු අදහසක් බව, නොසුදුසු හැඟීමක් බව පින්න සෝතාපන්නෙට තේරෙනවා. ඒ වගේම මෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකල්ප ඕංගව පහළ වෙනකොට පින්න සෝතාපන්නෙට තේරෙනවා මේ જાතියේ කල්පනා සංකල්පනා තමයි පහළ විය යුත්තේ කියලා. ඒ කියන්නේ පින්දුනේ කල් තියා දන්නවා හොඳ මොකද නරක මොකද කියලා. හැබැයි ඒක දැනගත්ත පමණින් ව්‍යාපාද, විහිංසා, කාම සංකල්පනා කියලා කියන ඒවා සෝතාපන්නයාගේ හිතේ පහළ නොවි තියෙන්නේ. ඒවා පහළ නොවි තියෙන්නේ අරහතුන් වහන්සේගේ හිතේ. ඒ කියන්නේ ඒවා පහළ නොවෙන හිතට අපි කියනවා අරිහත් හිත කියලා. එහෙනම් සෝතාපන්නයාගේ හිතේ පින්දුනේ ඕවා පහළ වෙන්න පුළුවන්. බැරි නෑ. හැබැයි පහළ වෙනකොටත් පහළ වෙන කලිනුත් සෝතාපන්නයා දන්නව නේද මේව වැරදි කියලා. ආන්ගේ හරි වැරද්ද තෝර බේර ගන්න පුළුවන් කමට පින්වතුනි කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒ දැක්මින් කළ ගත යුත්තා. එනේ කල් තියා දන්නව. මේ පාරෙන් ගියොත් ගමනාන්තයට යන්න පුළුවන්, මේ පාරෙන් ගියොත් ලෝකාන්තයට යන්න පුළුවන්. ඔය දෙකම දන්නව. හැබැයි දැනගත පමණින් යන පාර මොකද්ද කියලා තීරණය වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? යම් සිතුවිල්ලක් ඇති වූ පසුවයි ඒ සිතුවිල්ල හොඳ හෝ නරක බව දැනෙන්නේ. හරි. ඉතින් ඒ සිතුවිල්ල ඇති වුණාට පස්සේනේ දැනන්නේ ඔන්න සිතුවිල්ල පහළ වුණා කියලා. ඔබට කල්පිත යපේන්නේ නැහැ නේ පිටින් ඔන්න සිතුවිල්ලක් එන්න යනවා කියලා. මොකද සිතුවිල්ලක් එන්න යනවා කියලා හැඟෙන්නේ මොකටමද? ඒ සිතුවිල්ල එකටම තමයි. සිත කරම තමයි ඒ හැම දෙයක්ම ගෝචර වෙන්නේ. මොකද ඔක්කොම විපාකනේ පිටින්. එහෙනම් දැන් පරිසරයේ හැදෙන්න කලින් විපාකන විදිහක් නැහැ නේද? මරකට අපි කතා කරා දරුවෙක් බිහි වෙන්න අම්මයි තාත්තා ඉන්න ඕනේ. එහෙනම් දරුවා පෙන්නලා අහනවා මිසක් මේ අම්මා තාත්තා කවුද කියලා. අම්මා තාත්තා නැතුව දරුවා ඉන්න විදිහක් නැහැ. ඒ කියන්නේ රූපය ඇහැයි ගැටෙන්නේ නැතුව කවදාකවත් ඒ රූපය දැනගන්න හඳුනගන්න හිත පහළ වෙන විදිහක් නැහැ. එහෙනම් ඒ හිත පහළ වෙන්න නම් ඇහැයි රූපය ගැටෙන්න ඕනේ. ඇහැ රූපය ගැටනාම තමයි අදාළ කරන හිත පහළ වෙන්නේ. ඒ කියන්නේ අම්මයි තාත්තා එකතු වුණාම තමයි පින්තුනේ ඒ දරුවා බිහි වෙන්නේ. උපමාවකින් කියනවනම්. එහෙනම් බිහි වුණාට පස්සේ නේද දන්නේ ඔන්න බිහි වුණා කියලා. ඒකයි කිව්වේ ඇහැ රූපයයි පුරේ ජාතයි චක්කු විඥානේ පච්චේ ජාතයි. එහෙනම් බිහි වුණාට පස්සේ තමයි පින්තුනේ දන්නේ ඔන්න බිහි වුණා කියලා. ආන් ඒ වගේ හොඳ සිතුවිල්ලක් පහළ වුණාට පස්සේ තමයි දන්නේ ඒක හොඳ සිතුවිල්ලක් මේ පහළ වුණේ කියලා. ඒ කියන්නේ ඒ පහළ වෙච්ච සිතුවිල්ල හොඳයි කියලා දන්නේ පස්සේ. ඒ පහළ වෙච්ච සිතුවිල්ල නරක එකක් බව දැනගන්නේ පස්සේ. හැබැයි ඒ වගේ සිතුවිලි හොඳයි නරකයි කියලා කල්තිය දැනගන්න බැරිද? දවර මේ වෙලාව හිතන්නේ හොරගම් කරන්න කියලා. හරිද? අපර මේ වෙලාවේ මේ බණහන වෙලාවේ කවදාකවත් හොරගම් කරන එක හොඳයි කියලා හෝ හොරගම් කරන්න කියලාත් අපර හිතෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නේ නැද හොරගම් කරන එක වැරදි කියලා? දන්නවා. හැබැයි දැන් පහළ වෙන්නේ නැති වුණාට ඒ හිත සමහරට පින්නේ තාපය දෙකක් ඇවැන්නේ. ඔබ ආසම කරන දේක් දැකලා අපිට හිතෙන්න පුළුවන් නිකන් ලුණු පොල් කට්ටකින් හරි ලුණු ටිකක් හරි හොරගම් කරන්න ඕනේ කියලා. සීනි ටිකක් හරි හොරගම් කරන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි දැන් දන්නේ දෙක වැරදි කියලා. එහෙනම් අදහස පහළ වෙන්න කලින් අපිට දැනගන්න පුළුවන් පින්නතනේ ඒකේ හරි වැරද්ද කොහොමද කියලා. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සංකල්පනාව පහළ වුණාට පස්සේ තමයි දන්නේ ඕන සංකල්පනාව පහළ වුණා කියලා. ඒක ඇති වරදක් නැහැ. වරදක් නැහැ කියන්නේ නරක සිතුවිල්ල පහළ වෙන එක වරදක් නැහැ කියලාද කියන්නේ? ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක තමයි වෙන විදිහ. ඒක ඔබට වෙනස් කරන්න බෑ. හැබැයි වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හොඳ නරක තෝර බේර ගත්තට පස්සේ පින්වතුනේ ඔබේ හිතේ ගති වෙනස් වෙනවා. මොකද ඔබ තේරුම් ගත්තාම පින්වතුනේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් වෙන්නේ හිත දුකටපත් වෙන එක කියලා. ඔය හිත කැමති නැහැ දුක් විඳින්න. හිත දුක් විඳින කැමති නැති නිසා කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් වෙන් වෙන්න හිත විසින්ම කටයුතු කරගන්නවා. මොකද සම්මා දිට්ඨියෙන් හිත තේරුම් ගත්තා මේ කියන සංකල්පනා ඒකාන්තයෙන්ම දුක කෙලවර කරගෙන පිටිලා තියෙන්නේ කියලා. එහෙනම් ඔක තේරුම් ගත්තට පස්සේ ඒ හිතට තවදුරටත් ඕනේ නැහැ පිළිඳින දුක් විඳින්න. ඉතින් මෙච්චර කාලයක් හිත දුකටපත් උනේ ඇයි? කාම ව්‍යාපාද සහ විහිංසා කියන සංකල්පනවල එයින් හැදෙන දුක බව තේරුම් ගත නැති නිසා. ඒ නිසා තමයි ලෝකෙන් නිදහස් වෙන්න කටයුතු කරගත යුතුව තිබෙද්දී ලෝකෙට ඇලිලා බැඳිලා කටයුතු කරගන්න අදහස් පහළ වුණේ. ඒකට හේතු වෙන්නේ හිතේ ගතිය පින්කරේ. ඉතින් මේ හිතේ ගතිය තීරණය වෙන්නේ දෘෂ්ටි මත. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකනේ මේ අහලා තියෙන්නේ. හොඳ සිතුවිලි පමණක් පහළ කරගන්නට හිත පුහුණු කරගන්නේ කෙසේද? කරන්න තියෙන්නේ පින්කට ඉස්සලා තේරුම් ගන්න. මේ ටික හොඳයි මේ ටික නරකයි කියලා. සම්මා දිට්ඨිය කියලා කිව්වෙ ඔන්න ඕකට. හොඳ නරක දෙක හරියට තේරුම් බේරුම් කරගන්න. වැරද්ද වැරද්ද විදිහටත් නිවැරදි දෙයි නිවැරදි විදිහට දැක ගන්න එක. ආන්න එකට කියන සම්මා දිට්ඨිය කියලා. ඕන් ඔය සම්මා දිට්ඨිය සමාදන් වුණා නම් දැන් අපිට දෙකේ වැරද්ද තේරෙනකොට අපිට වැටහෙනවා පින්විතනේ හරි දේ කරනකොට ඔබට යහපත සිද්ධ වෙනවා කියලා. වැරදි දේ කරනකොට ඔබට අයහපත සිද්ධ වෙනවා කියලා අපිට තේරුම් යනවා. ඕන් ඔය අවබෝධයට පත් වෙනකොට පින්විතනේ හිත විසින්ම එතනින් එහාට වැරදි සංකල්පනා, වැරදි අදහස්, නරක අදහස් පහළ වෙන්න තියෙන පරිසරයේ හිතේ වෙනස් වෙනවා. දැන් ආයෙත් මේ තේරුම් කරලා දෙන්න අර කලින් කියපු කාරණාව. දැන් ඔබට හොඳට තේරුම් යන ඕනේ පිටින් මේ පරිසරයත් එක්ක ගති වෙනස් වීම කියන සම්බන්ධය. හිතලෙන දෘෂ්ටියක් නිසා, ඒ කියන්නේ සත්පුරුෂයෙක්ගෙන් අහගන්න දේ හෝ අසත්පුරුෂයෙක්ගෙන් අහගන්න දේ. ඒ දෙකම දෘෂ්ටි. අසත්පුරුෂයෙක් ඔබට කියලා දෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. සත්පුරුෂයෙක් ඔබට කියලා දෙන්නේ සම්මා දෘෂ්ටිය. ලෞකික වේවා ලෝකෝත්තර වේවා. එහෙනම් ඒ ලැබෙන අසුර නිසා එතනින් තමයි ඔක්කොම පටන් ගන්න පින්වතුනි. මේ හැම දෙයක්ම පටන් ගන්න එතනින්. හැබැයි ඒ පටන් ගැනීම සිද්ධ වෙන්නේ පින නිසා. එන ඔක්කොම පටංගනේ එහෙම බැලුවම පින නිසා. හැබැයි පින් කරන්නේ හිතෙන්නේ ඇයි? සත්පුරුෂයන්ගේ ඇසුරු නිසා. සත්පුරුෂයන්ගේ ඇසුරු ලැබෙන්නේ ඇයි? පින නිසා. පින් කරන්නේ හිතෙන්නේ ඇයි? සත්පුරුෂයන්ගේ ඇසුරු නිසා. සත්පුරුෂයන්ගේ ඇසුරු ලැබෙන්නේ ඇයි? පින නිසා. දැන් දෙරණේ මේ දේශනාව රිපීට් වෙනවා කියලා. ඒ සංස්කරණය කරගන්න බැරි වෙච්ච නිසා නෙමෙයි. මේ ලෝක ස්වභාවය ඔක. ඒකයි කියන්නේ මුල හොයන්න යන්න එපා කියලා. මුල හෙව්ව කියලා වැඩක් නැහැ. ඒකෙන් ඔබට මුලින්ම හම්බුනේ සත්පුරුෂයෙක්ද නැත්නම් මුලින්ම පිනක් කරන්න හිතුණාද කියන ප්‍රශ්නේ හොයලා වැඩක් නැහැ. මොකද ඒ ප්‍රශ්නේ හොයන්න පිංගුනේ දුකට පිළිම හොයන මනුස්සයා නෙමෙයිනේ. නේද? දුකට පිළිම හොයන මනුස්සයා හොයන්නේ නැහැ නේද? මුලින්ම ආවේ සත්පුරුෂයාද නැත්නම් මුලින්ම ආවේ මං කරගත්ත පිනද කියලා? ඔය දෙක හොයාගත්ත කියලා ඔබ දුකෙන් නිදහස් වෙනවා. දුකට පිළියම හොයන මනුස්සයා තේරුම් ගන්න ඕනේ ඉන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නෙත් මං දුකටපත් වෙලා ඉන්න නිසායි කියලා. කළා ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන එක නවත්තලා. එයා කරන්න උත්සාහ කරන පින්නේ එතනින් එහාට ලැබිලා තියෙන පුණ්‍ය විපාකයෙන් පළවිම විඳගෙන කල්යාණ මිත්‍රාගේ ඇසුරක් ලැබිලා තියෙනවා නම් ඒක ලබාගෙන සත්පුරුෂ ඇසුරට වැටිලා වැරදි අදහස් සුද්ධ කරගෙන සුදු ගති හිතේ හදාගෙන ඒ සම්මාදිටිට පත් වෙන කටයුතු කරගන්න. ඒකයි කරන්නේ. එනිසයි කියන්නේ බුදුහාඳුරෝ මුල හොයන්න යන්න එපා කියලා. මොකද මුල හෙව්වා කියලා පින්දුන ඔබට සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ගන්න බෑ. සම්බුද්ධ ශාසනයක් මේ ලෝකේ තියෙන්නේ ඔබට මුල හොයලා දෙන්න නෙමෙයි. බුදුරම මේ ලෝකෙට පහළ වෙන්නේ ඔබට මුල හොයලා දෙන්න නෙමෙයි. මොකක් හොයලා දෙන්නද? කෙලවර හොයලා දෙන්න. අග කෙලවර හොයලා දෙන්න. මොකද අග කෙලවරින් තමයි පිටින ඔබ නිදහස් වෙන්නේ. මුල් කරගෙන තියෙන ඔබ පටන් ගත්ත හැටි. පටන් ගත්ත හැටි හොයාගෙන ඉති වැඩක් නැහැ. මොකද දැන් තියෙන පින්විතනේ අග කෙලවරින් නිදහස් වෙලා යන්නේ. එනිසා එන ඔබ කරන්නේ මොකද? කොහොමද පුහුණු කරන්නේ? පුහුණු කරන්න තියෙන්නේ තේරුම් ගන්න අහවල් දේ වැරදි, අහවල් දේ හරි. හරි වැරද තෝරබේර ගත්තාම ඔන්න සම්මාදිටිට පත් වෙනවා. ඒ සම්මාදිටිට පත් වුණාට පස්සේ පින්වදනේ එතනින් එහාට ඔබට එන සිතුවිලි ගැන ඔබ හොඳ අවධානයෙන් ඉන්නේ. හොඳ සිතුවිල්ල පාලන ඔබ දන්නෝ මේ ආවේ හොඳ සිතුවිල්ලක් බව. නරක සිතුවිල්ල කාම ඔබ දන්නෝ මේ ආවේ නරක සිතුවිල්ලක් බව. ඒ අනුව පින්දිනේ යෝනිසෝ මානසිකාරය කළ බලන්න ඕනේ. ඒ කියන්නේ ආවේ කාම අදහසක් නම් දැන් නරක සිතුවිල්ලක් කියලා කියන්නේ ওই තුනේ එකක් නේ. මොන තුනේ එකක්ද? කාම සංකල්පනාව, එහෙම නැත්නම් ව්‍යාපාද සංකල්පනාව, නැත්නම් විහිංසා සංකල්පනාව. ඔය තුන එකක්නේ පින්දිනේ නරක සිතුවිල්ලක් කියලා කියන්නේ. එහෙනම් ඔය තුන ආවට පස්සේ ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මේක අරහා තමන්ව විනාශයට පත් වෙන හැටි. තමන්ගේ හිතේ දුක හට ගන්න හැටි. කොහොමද වෙන්නේ? කාම සංකල්පනාව කියලා කියන්නේ ඔබ රාගෙන් ලෝකෙට බැඳෙනවා. ඊට පස්සේ රාග ජාතිය හට ගන්නවා. ජාති හට ගත්තාම 11 මහගින්න රහ වෙනවා. ආයෙත් දුකටපත් වෙනවා. ව්‍යාපාද සංකල්පනාව කියලා කියන්නේ ද්වේෂයට අහු වෙනවා. ඉතින් ද්වේෂයට අහු වුණාට පස්සේ ආයෙත් ද්වේෂ ජාතිකේ හට ගන්නවා. ආයෙත් 11 මහගින්න රහ වෙනවා. විහිංසා සංකල්පනාව කියලා කියන්නේ මෝහයට අහු වෙනවා. ඊට පස්සේ මෝහ ජාතිකයා බිහි වෙනවා. ආපෝසරයක 11 මහගින්නට අහු වෙනවා. එහෙනම් කාම සංකල්පනාවක් වේවා, ව්‍යාපාද සංකල්පනාවක් වේවා, විහිංසා සංකල්පනාවක් වේවා. ඔය තුනෙන් කෝක පහළ වුණා පින්තුනේ? එක්ක රාග ජාතිය, ද්වේෂ ජාතිය, නැත්නම් මෝහ ජාතිය කියන ඔය තුන් ජාතියෙන් එකකට පත් වෙනවා. තුන් ජාතියෙන් එකකට පත් වුණා කියලා කියන්නේ ඒකාන්තයෙන් පින්තුනේ 11 මහා ගින්න පත් වෙනවා. ඒ කියන්නේ ඔබ ඒකාන්තයෙන්ම දුකට පත් වෙනවා. එහෙනම් ඕන් ඔය කියන හිතුවිලි ඔබේ හිතට නැගිලා එද්දී මේ කෙලවර වෙන්නේ දුකෙන් බව දැනගත්තාම පින්තුනේ ආන්ගේ දුකට හේතුව නේද දැන් මේ මගේ ගාව හැදිලාවිලා තියෙන කියලා ඔබට වැටහෙනවා. ඊරසක තේරුම් කරලා බලනවා, කල්පනා කරලා බලනවා මේ තුරුම හටගත් එකේ මුල කොහෙද තියෙන්නේ කියලා. ඒකයි යෝනිසෝ මනසිකාරය කරනවා කියලා කියන්නේ. දුක දැකලා දුකේ මුලට යනවා. යෝනි ඉස්සරට යනවා. ආන්ගේ මනසිකාරය කරනවා. විස කියලා කියන්නේ මුදුනට. මුදුනේ තියෙනවා පින්වතුනි අවිද්‍යාව සහ තෘෂ්ණාව. තණ්හාව නිසායි කාම සංකල්පන හටගන්නේ. තණ්හාව නිසා ව්‍යාපාද සංකල්පන හටගන්නේ. තණ්හාව නිසා විහිංසා සංකල්පන හටගන්නේ. ඔය තණ්හා තුන් ගොල්ලම හැදිලා ඉවිල්ල තියෙන පිංගුතුනේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ තණ්හාව නිසා දුක හට ගන්න බව නොදන්න කමට අවිද්‍යාව කියලා කියනවා. ඒකයි කියන්නේ දුකට හේතුව අවිද්‍යාව නෙවෙයි කියලා. දුකට හේතුව තණ්හාව. අවිද්‍යාව කියලා කියන්නේ තණ්හාව නිසා දුක හට ගන්න බව නොදන්න කම. තණ්හාව නිසා දුක හට ගන්නා බවත් දුක හටගන්නේ තණ්හාව නිසා බවත් නොදන්න කමට අවිද්‍යාව කියලා කියනවා. මිසක් අවිද්‍යාව නිසා දුක හට ගන්නව නෙමෙයි. ඒකයි දුක්ඛ සමුදය ආර සත්‍යය තථාගතයන් වහන්සේ අවිද්‍යාව පැනෙව්වේ නැත්තේ. දුක්ඛ සමුදය උන්වහන්සේ පැනෙව්ව තණ්හාව. ආන් ඒ බව නොදන්න කමයි අවිද්‍යාව. එහෙනම් දැන් ඒ කාරණා පැහැදිලිද? එතකොට එහෙනම් ඔන්නෝ සත්‍ය වැටහුණාට පස්සේ එතනින් එහාට මොකද සිද්ධ වෙන්නේ? ওই සත්‍ය අවබෝධ වීමත් එක්ක එතනින් එහාට පින්නතුනේ අර ව්‍යාපාද සංකල්පනා, විහිංස සංකල්පනා සහ කාම සංකල්පනා කියන සංකල්පනා ධාතු තුන. හිතේ හටගන්න තියෙන හේතු වැයවිවියන. මොකද ඒවා හටගන්නේ මිත්‍යා දෘෂ්ටිය හිතේ තියෙන තාක්කල්. මේ මිත්‍යා දෘෂ්ටිය හිතේ තියෙනකොට ඔය අදහස් තමයි පහළ වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය සම්මා දෘෂ්ටියෙන් සුද්ධ වුණාට පස්සේ එතනින් එහාට ව්‍යාපාද විහිංස කාම සංකල්පනා හටගන්නේ. එතනින් එහාට හටගන්නේ නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන සහ අවිහිංස සංකල්පන. දැන් පින්නතුනේ හොඳ සිතුවිලි තමයි පහළ වෙන්නේ. ඒ හොඳ සිතුවිලිත් පහළ වුණාට පස්සේ තමයි දන්නේ මේ පහළුනේ හොඳ සිතුවිල්ලක් බව. හැබැයි කල්තිය දැනගත්තා මේවා හොඳ සිතුවිලි, මේ සිතුවිලි තමයි පහළගේ යුත්තේ කියලා. ආන් එක දැනගෙන ඒ දිසා කටයුතු සිද්ධ වුණා. යන්නේ ඒකයි කරන්න තියෙන්නේ. එහෙනම් පුහුණු වෙනවා කියලා කරන්න තියෙන්නේ මොකද්ද? යහපත් සිතුවිල්ලක් පහළ වෙද්දී. යහපත් කියලා කිව්වේ අර තුන. මොකද්ද? නෙක්ඛම්ම සංකල්පනාව, අවිහිංස සංකල්පනාව සහ අව්‍යාපාද සංකල්පනාව. ඕම් වෙ සිතුවිලි පහළ වෙද්දී ඔබ තේරුම් කරගන්න මේ පහළ වෙන්නේ හොඳ සිතුවිල්ලක්. පිළිගන්න ඔබ රැවටෙන්නේ නැහැ ඔය වෙලාවට. ඔබ හොඳටම දන්නවා. හිතර කාමදාසාවක් ඉදේ ඔබ දන්නේ නැද්ද මේ කාමදාසාවක් ආවේ කියලා? ඒ කියන්නේ ඔබට ඔබ වංචාවකට පත් කරගන්න බෑනේ. ඔබට තේරෙනවද පිළිගන්න? ඔබට යමක් තේරුණාට ඒක තේරුන්නේ නැහැ වගේ ඉන්න පුළුවන්. අන්න ඒකට ආත්ම වංචාව කියලා කියන්නේ. සමහරට අපි හිතමු මෙහෙම. බඩගිනිත් නැහැ. කේක් කෑල්ලකුත් තියෙනවා. ෆ්‍රිජ්ජෙකේ. කුස්සියේ ගියර වාසේ ෆ්‍රිජ්ජෙකේ වලම කේක් කෑල්ල තියෙනවා. දැන් ඔබ හොඳටම දන්නවා මේ කේක් කෑල්ල මට දැන් අවශ්‍ය නැහැ. හැබැයි ඔබේ හිත ඔබට කියා ගන්නවා මම ඉතින් පොඩ්ඩක් කන්න බඩගිනිත් ඇතිනේ. සමහර බඩගිනි වෙන්න පුළුවන්නේ. දැන් ඔහොම හිතන වෙලාවට පින්දුන ඔබේ හිතට හරි අමුත්තක් දැනෙනවා. ඔබේ හිතට හරි ඒකේ තියෙන පොඩි අමුත්තක්. ඔබේ හිතේ සියුම් ඝට්ටනයක් ඔබට දැනේ ওই වෙලාවට. නැද්ද බලන්න. ඒ කියන්නේ ඔබ වංචාවටපත් කරගන්න හදද්දී ඔබේ හිත වංචාවටපත් කරගන්නයි මේ යන්නේ කියන එක පින්දුන ඔබට දැනවෙනවා. ඔය හිත හොඳටම දන්නවා මේ වංචාරපත් කරන්නේ මේ යන්නේ කියලා. තමන්ම තමන් වංචාරපත් කරගන්නවා කියලා හිත දන්නවා. ඔබට බෑ ඔබ නොදන්නත් ඔබ වංචාරපත් කරගන්න. තව කෙනෙක් රවට්ටන්න පුළුවන් වුණාට ඔබට බෑ ඔබව රවට්ට ගන්න ඔබ නොදනුවත්. එතන මම කියන්නේ. ඒ නිසා ඒ කේක් කෑල්ල කන්න යනකොට ඔබ හොඳටම දන්නවා. දැන් මර බඩගිනි නෑ. මේ කේක් කෑල්ල මට දැන් ඕනෙත් නෑ. ඔය කේක් කෑල්ල කන්න කියලා කියන කතන්දර ඔක්කොම බොරු. ඒකම හොඳටම දන්නවා. හැබැයි දැනගෙන නෑ නෑ ඕන කියලා කියාගෙන එක කනවා. හිත හොඳටම දන්නවා මේ කරේ වංචාව කියලා. ඒ නිසා තමයි කාලේ ඉවරුනාට පස්සේ ඔබට හිතෙන්නේ අයියෝ අපරාධේ මං කෑවේ කියලා. අයියෝ ඒ වෙලාවේ මට තිබ්බනේ තා පොඩ්ඩක් ෆයිට් කරන්න එක. තා පොඩ්ඩක් ඒක ඉවසන්න තිබ්බනේ. ඔය ඔක්කොම පස්සේ හිතෙනව නේද? ඔය දෙන්නේ පශ්චාත්තාපය. පසුතැවීම. ඔය පසුතැවීම දැන් එන්න පටන් ගත්ත එකක් නේ මේක කල්තියම ආවා. කල්තියම පින් ඔබ දැනන් හිටියා මේ කරන්නේ වැරද්දක් කියලා. හැබැයි ඔබ ඒකට ඉඩ දුන්නා. ආන් ඒ නිසා තමයි දැන් කන්න කියලා අදහසක් එන්නේ නැහැ. දැන් ඉතුරුලා තියෙන ඒ කරපු දේ වැරදි කියන අදහස විතරයි. ඒ නිසා අපිට ඒක හොඳට දැනෙනවා. ඉස්සලා දැනුනේ නැති හේතුව කන්න එපා කියලා කියදී අනිත් පැත්තෙන් කිව්වා කන්න කියලා. දෙකෙන් ප්‍රබල වුණේ කන්න කියන එක නිසා කෑවා. හැබැයි දැන් කන්න කියන එක එන්නේ නැහැ මොකද කාලි ඉවරයි. දැන් තියෙන්නේ අපරාධ කෑවේ කියන එක. දැන් තියෙන්නේ පසුතැවීම. එහෙනම් ඔක කල්තියම ආවා. ඒ වෙලාවේ ඔබ ඒක අඳුනගත්තේ නැහැ මොකද ඒකට හේතුව කන්න කියන කීට වඩා ප්‍රබල නැ කියලා ඇවිල්ලා තිබ්බා. ඒකයි කියන්නේ ඔබට ඔබ ඔබට ඔබව රවට්ට ගන්න බෑ ඔබට වහන් කරලා. කොලේ වහන්න බෑ ඔබට ඔබ ඔබ වෙනුවෙන්. කොච්චර බොබෝ රවට්ට ගත්තද ඔබ දන්නෝ මේ ඔබ ඔබ රවට්ට ගන්න බව. ආන් ඒ නිසා ආත්ම වංචාව කරන්න පුළුවන්. හැබැයි ඔබ ආත්ම වංචාව කරන්න කියලා ඔබ හොඳටම දන්නවා. ඒක නොදැනගෙන කරන්න බෑ. හොඳට බලන්න මම මේ කියන කතාව ඇත්ත නෙමෙයිද කියලා. ඔබ හොඳටම දන්නවා. අවදිම ටී එක දාලා තියෙන්නේ. දැන් ටී එක ඕෆ් කරන්න වෙලාව හරි. දැන් තවට ගැළපෙන්නේ නැති වැඩ කරනක් දැන් මේ යන්නේ. දැන් ඔබේ හිත කියනවා දැන් ඔය බලන්න ගැළපෙන්නේ නැති කන දැන් මේ යන්නේ. දැන් වහලා දාන්නකෝ. හැබැයි අනිත් පැත්තෙන් ආයේ අදහසක් එනවා. නෑ නෑ පොඩ්ඩක් බලන්න. මග වැඩිලාද කියලා බලන්නත් එපා ඉතින්නේ. පොඩ්ඩක් බලලා බලන්න එපා මග වැඩිලාද කියලා. හිතට රාගය එහෙම එනවාද කියලා පොඩ්ඩක් බලන්න එපා. නැත්තම් කොහොමද දන්නේ? ඔබ හොඳටම දන්නෝ ඔය ඕක චෙක් කරන්න නෙමෙයි ඔය බලන්න කියලා. තව කෙනෙක්ට ඔබ කියයි සමහරට. මම ඒ වෙලාව එක බැලුවේ මට තාම රාගය එනවාද කියලා බලන්න. ඊට මම දැනගත්ත මට රාගය තාම රාගය එනවා කියලා. නෑ ඔබ කල්තිය මේක දැනගත්තා. ඔය එක්ස්පෙරිමන්ට් එකෙන් පස්සේ නෙමෙයි ඔබ ඒක දැනගත්තා. මොකද ඔබට කොලේ වහන්න බෑ. ඒ නිසා පින්වතුනි දැන දැන ආත්මවංචාවට අහුවෙන්න එපා. ඔබේ හිත ඔබට කියද්දී ඔය බොරුවක් නෙමෙයි කරන්නේ. ඔය තනිකරම ආව අන්දන්න නෙමෙයි හදන්නේ. ඔය වංචාවක් නෙමෙයි කරන්නේ. ඇයි ඉතින් ඕක කරන්නේ කියලා ඔබේ හිත ඔබට කියද්දී ඉන්නේ. ඒ වෙලාව මේ වැඩේ නවත්තන්න. මම මේවට බොහොම සියුම් පැත්තක් මේ මතු කරලා වෙන්න නේද? ගොඩක් දුරට ඕක වෙන් කරලා අඳුන ගන්නත් බැරි තරම්. හැබැයි ඔබ හොඳටම දන්නෝ ඔය කරන වැඩේ වැඩක් කියලා. මොකද ඒකට හේතුව කරලා ඉවරනාට පස්සේ දැන් මොකද ඉතින්? කරා කියලා හරි ආඩම්බරයක් දැනෙනවා. දැන් දැනෙන්නේ අයියෝ අපරාධෙ මං ඒක කරේ කියලා. ආංගෙලාට කෝච්චිය ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඒ වෙලාවට කර්මය සිද්ධ වෙලා ඉවරයි. දැන් ඉතින් විපාක ටික භුක්ති විඳින්න තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. ඒකයි කර්ම වල හැටි ඒකනේ බින්දින් කරලා ඒකයි රිවර්ස් කරන්න බෑනේ. හොඳක් කරොත් හොඳේ කර්ම විපාක එනවා, නරකක් කරොත් නරක කර්ම විපාක එනවා. යමක් කරන්න කියලා හොඳයි නරකයි දෙකක් කරගත්තොත් දෙකට දෙක කැපිලා යනවා. එහෙම නේද? එහෙම වෙන්නේ. හොඳක් කරා කියලා නරක කැපිලා යන්නේ නැහැ පිටු. ඒ වගේම නරකක් කරා කියලා හොඳ කැපිලා යන්නෙත් නැහැ. හොඳයි නරකයි දෙකම කරගත්තොත් නරක විපාක වෙන වෙනවා, හොඳ විපාක වෙන වෙනවා. එහෙම ඒක වෙන්නේ. ඉතින් එහෙනම් ඔබ තේරුම් ගත්තට පස්සේ මේ දෙකේ වෙනස ඔබ එතනින් හාර පින්තුනේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා හරහා හිතේ හටගෙන රාග ද්වේෂ මෝහ කියන එක තේරුම් අරගෙන ඔය රාග ද්වේෂ මෝහ හටගත්ත නම් පින්නේ ඒ කාන්තෙන් හිත දුකටපත් වෙන කියලා තේරුම් අරගෙන කබලින් ලිබර වැටීමක් පමණයි මෙතන සිද්ධ වෙන කියලා තේරුම් අරගෙන විඥානයේ ආහාර දෙන්න දෙන්න පින්වතුනි හිත තව තවත් වික්ෂිප්ත වෙනවා, හිත තව තවත් පීඩාවටපත් වෙනවා, හිත තව තවත් පෙළෙන්න සිද්ධ වෙනවා කියලා තේරුම් අරගෙන ඒවයින් නිදහස් වෙන්න කටයුතු කරගන්න. ඔබ මේ හැදෙන දුක කියලා දැක්කනම් පින්වතුනි එතනින් එහාට ඒ දුක හැදෙන පාර යන්නේ නැහැ හිත. එතන කරන්න තියෙන්නේ ඒකයි චතුරාර්ය සත්‍ය භාග්‍යතුනාගේ දේශනා කරන්නේ. ඉදන් දුක්ඛම් පුබ්බේ අනනුස්සතේ ධම්මේසු චක්ඛුම් උදපාදි. මහණනි මේ දුක කියලා මම දැකගත්තා. ඒකට වෙන බහලා තියෙනවනේ එකක් දැක්කොත් ඊටු තුන දකින්නවා කියලා. එහෙනම් ඔබ දැකගත්ත නම් පින්නේ මේ හිතේ දැන් මේ පහළ වෙලා තියෙන සිතුවිල්ල නරක සිතුවිල්ලක්. මේකෙන් මටත් අනෙක් ලෝක සත්ත්වයාටත් අවඩක්මයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔබ දැනගත්ත නම් පින්නේ ඒ වෙලාවෙම ඔබට පුළුවන් හැකියාව ලැබෙනවා පින්නේ මේකෙන් නිදහස් වෙන්න. හැබැයි ඔබ ඒක රමණය කරොත් ඒකෙන් ඔබ ඒක දුක කියලා දැක්කේ නැත්තම් ඔබට දැනින් ගලවෙන්න බෑ. එහෙනම් දුක බවත් සැප බවක් හරියාකාරයෙන් තේරුම් ගන්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සැපයක් නම් මේ ලෝකේ එකම සැපය තියෙන එක තමයි නිවන් සැපය. ලෝක සත්‍යය ඉන්නේ පින්නේ සැපයි දුකයි පටලවාගෙන. ලෝක සත්‍ය දකින්න නැහැ පින්නේ ආස්වාදයේ තියෙන මුලාව මොකද්ද කියලා. ආස්වාදේ මහා සැපය කියලා හිතාගෙන ලෝක සත්‍යය කටයුතු කරන්නේ. ඒකේ තියෙන මුලාව, ඒකේ හැඟවිලා තියෙන දුක ලෝක සත්‍යයට පේන්නේ. ඒ නිසා තමයි අර වගේ සංකල්පන ආවට පස්සේ පින්නේ ඒවා දිගේ යන්නේ. හිතර රාගයක් ආව පස්සේ රාගය දිගේ යන්න දෙන්නේ ඒකයි. බස් එක යන ගමන් මිනිස්සෙක් තරුණ කාන්තාවක් එහෙම දැක්කොත් ඒ මිනිස්සයාට ලං වෙන්න ඕන කියලා හිතුනොත් එංගතනේ. ඊට පස්සේ හිතර බ්‍රේක් නැති වෙනවනේ. ඊට පස්සේ හිත දැන් හොඳටම දන්නවා හැබැයි මේ හිතන අදහස වැරදියි කියලා. මේක නොකළ යුතුයි. ඔය ඔක්කොම දන්නවා. හැබැයි දැනගත්තට හිත එතෙන්ට ඇදෙනවා. දැන් හොඳටම දන්නවා මේක හරහා ඇදෙන දේ දුකමයි කියලා. ආන් එක දකින්නකොට තමයි පින්වතුනේ ඒ දුකෙන් නිදහස් වෙන්න හිතෙන්නවත්. හැබැයි මේකෙන් මට වෙන්නේ හොඳක් කියලා හිතුණොත්, මේකෙන් මට ලබා ගන්න තියෙන සැපක්මයි කියලා හිතුණොත්, එංගතනේ කවදාකවත් ඒ දුකෙන් නිදහස් වෙන්න හිතෙන්නේ නැහැ. එහෙනම් ඒකයි කරන්න ඕනේ. එහෙනම් කල්ති අපි දෙන්නේ මග වඩනවා කියලා කියන්නේ මොකද්ද? ලබාගත සම්මා දිට්ඨිය ප්‍රගුණ කරන එක. මිච්ඡා දිට්ඨිය පහ කරගන්න එක. ආන් එක සිද්ධ වෙද්දී ක්‍රමක්‍රමයෙන් හොඳ සිතුවිලි විතරක් පහළ වෙන පටන් ගන්න, නරක සිතුවිලි පහළ වෙන එක නවතින පටන් ගන්නවා. එහෙනම් මග වඩනවා කියලා කරන්න තියෙන එක. දුක දුක බව දැක ගන්න. නිවන් සුව බව දැක ගන්න. ඒක තමයි කියන්නේ අනුලෝමක ශාන්තියයි සම්මත නියාමයි කියලා. එහෙනම් ලෝම අනාතයි නිවනම අනාතයි. ඕන් ඔය කියන කරුණ වැඩුණනම් පින්තුනේ. ඔය කියන කර්මස්ථාන හොඳට විස්තර විග්‍රහ වෙලා වැඩුණනම් ඔබේ හිත ඇතුලේ ඔය කියන ප්‍රශ්න උත්තරයක් හම්බ වෙනවා. එහෙනම් ඒක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් ඒකට කරන්න තියෙන හොඳ සිහියෙන් ඉඳගෙන හොඳර දහම ශ්‍රවණය කරන්න, හොඳර දහම අවබෝධ කරගන්න, ඒ අවබෝධ කරගන්න දහම ජීවිතේ ප්‍රායෝගිකව යොදව ගන්න. ඒක කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ පැත්තකට වෙලා කරන එකක් නෙමෙයි කියලා. ජීවිතේ භාවනාවක් කරගන්න යෝනේ. ඒකන ඔබ ජීවත් වෙද්දී පිටින් ඔබට හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි එන්නේ නැද්ද? ඔබ භාවනා කරනකොට විතරද ඔබ ගාවට හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි එන්නේ? ඒකන ග්‍රාහකයාට වාඩිලා පළඟ බැඳගත්තාම ඔබට හොඳ සහ නරක සිතුවිලි කියන දෙක එන්නේ? සාමාන්‍ය ජීවිතේ දේවයි නැද්ද? ඒකනේ එකයි කියන්නේ ජීවිතේම භාවනාවක් කරගන්න. එතකොට හොඳ සිතුවිලි නරක සිතුවිලි දෙකම ඔබ ගාවට එද්දි තියෙනුනේ ඒ වෙලාවට දහම ඇප්ලයි කරගන්න. එහෙනම් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා පහළ වෙද්දී මේවායින් දුකමයි ජනිත වෙන්නේ කියලා මනසිකාරය කරන්න. අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නික්කම්ම සංකල්පනා පහළ වෙද්දී මේවායින් දුකෙන් නිදහස් කරන බව මනසිකාරය කරන්න. ආන් එතකොට ඔබට දුක හටගන්න ලෝකය පිළිබඳ සංකල්පනා පහළ වෙන එක නැතිලා දුකෙන් නිදහස් කරවන ලෝකෝත්තර සංකල්පනා ඔබේ හිතේ පහළ වෙන පටන් ගන්නවා. අන්න ඒක තමයි ඔබේ නිවන. එහෙනම් ඒ විදිහට කටයුතු කරගන්න. තව ප්‍රශ්න ගණනාවක්ම තියෙනවා. නමුත් අපි අදට මෙතනින් පොඩි විරාමයක් දීමු ප්‍රශ්න වලට. වැයකම මං කියන්නේ. මම අපි ප්‍රශ්න දෙකයි කතා කරේ. මම දැන් පැය දෙකමාරකට ආසන්න කාලයක් දැන් නිකුත් කතා කරලා තියෙනවා. එතකොට දේශනාව ආරම්භ කරන්න අපි විනාඩි 15ක් 20ක් පැය භාගයක් තිබ්බොත් ප්‍රශ්න වලට එක ප්‍රශ්නයකට පැයක් ගන්න ගිහිල්ලා තියෙනවා දල වශයෙන් ගත්තාම. මොකද ඒකට හේතුව තියෙන්නේ ප්‍රශ්නෙට කෙටි උත්තරයක් නෙමෙයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. කෙටි උත්තර දුන්නොත් වැඩක් නැහැ. ඔබ එකෙන් ජීවිතේ ලබා ගන්න දෙයක් නැහැ. ඒකනේ මං කියන්නේ. අර කලින් කිව්වා වගේ හඳ මෙච්චර පොඩියයි කියලා අහුවහම ඈත තියෙන නිසා කියලා කියන්න බලා ඒක උත්තරයක්. ඊට පස්සේ ඔබට අහන්න ඕනේ හරනම් ප්‍රශ්නේ, ඉතින් ඈත තියෙනකොට පොඩියද පේන්නේ ඇයි? ආන් ඊට පස්සේ ඔබට කියලා දෙනවා කාච වැඩ කරන හැටි. ආලෝකයේ කාචයක් කරා යද්දි ඒවා වැඩ කරන ආකාරය ඔබට කියලා දෙන්න පාඩමකින් වෙනම. ඉතින් ඒ පාඩම කියලා දෙන්න පින්වතුනි ඔබට ඊට කලින් ආලෝකය ගැන කියලා දෙන්නවා, කාච ගැන කියලා දෙන්නවා. ඉතින් ඊට කලින් ඔබට විද්‍යාව කියලා දෙන්නවා නමේ පන්ති වෙනකම්. එහෙනම් පොඩි අතදරුවෙක් නැත්තම් පුංචි අපි දුන්න අවුරුදු 3ක 4ක දරුවෙක් අහනවා අම්මේ හඳ මෙච්චර පොඩියයි කියලා. කූඹියක්වත් තියන්න තරම් ලොකු නෑනේ හඳ. පොඩිනේ හඳ. ඒකෙන් කොහොමද මෙච්චර එළියක් එන්නේ? පොඩි දරුවෙක් අහනවා. දැන් දරුවට උත්තර දෙන්න නම් පින්නේ දරුවා 9 අතර නිකන් ඉන්න බෑනේ. මොකද ඒකට හේතුව ප්‍රශ්නේ පොඩි වුණාට මොකෝ උත්තරේ හරි ගැඹුරුයි. ඒ වගේ තමයි සමහර ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් ඒවා නෙමෙයි පින්නේ. ඒවා මහා ගැඹුරු ප්‍රශ්න. ප්‍රශ්නේ ගැඹුරු නෑ, ප්‍රශ්න දෙන උත්තරේ හරි ගැඹුරුයි. නබර අද අපි කතා කරපු ප්‍රශ්න දෙකේ එක වැටෙන්නේ. මේ සමහරට ඊට හපන් අනික් කියවුවා. කමන්නේ අපි ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන මම උත්සාහ කරන්න පුළුවන් තරම් දේශනාවලට ඔබ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න හරහා උත්තර ලබා ගන්න. අපි ඒ දර සාකච්ඡා කරගෙන යමු. එතකොට දැන් අපි ලබන සතියේ වෙසක් සතිය එළමෙනෝ අපි හැමෝම දන්න කියන තෙමංගුල මේ ලෝක සත්‍ය සමරණ වෙසක් සතිය උදා වෙනවා. ඉතින් ලෝකයේ බෞද්ධ ප්‍රජාව සියලු දෙනාට වෙසක් කියලා කියන්නේ බොහොම වැදගත් අවස්ථාවක්. ඉතින් අපිටත් එහෙම තමයි වෙන්නේ. අපි දකින්නේ වෙසක් කියලා කියන්නේ ජීවිතේ වෙනසක් කරගන්න තියෙන අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි වෙසක් වලට පස්සේ දවසත් වෙසක් වලට කලින් දවසත්. ඒ වගේම තමයි වෙසක් වලට පස්සේ දවසත් වෙසක් වලට කලින් දවසට කලින් දවසත්. ඒ වගේම තමයි වෙසක් වලට පස්සේ දවසට පස්සේ දවසට පස්සේ දවසත් වෙසක් වලට කලින් දවසට කලින් දවසට කලින් දවසත්. අපිට හැමදාම වෙසක්. මොකද අපි දවසක් කියලා කියන්නේ පින්වතුනි ඊට වඩා වෙනසක් කරගන්න තියෙන අවස්ථාවක්. මොකද කාලය ගත වෙවි යද්දී ඒ කාලේ වෙසක් වලට හිමින් ගිහිල්ලා වෙසක් නැති දවසට හයියෙන් යන්නේ එහෙම එකක් නැහැ. නැත්තම් වෙසක් තියෙන දවසට හයියෙන් ගිහිල්ලා වේගෙන් ගිහිල්ලා වෙසක් නැති දවසට හිමින් යනවා කියලා එකක් නැහැ. කොහොම ගියත් පින්වතුනි අපිට වැයවි යන්නේ අපේ කාලය. ඒ නිසා ලෝකේ නන්දසින් ජීවත් වෙන බෞද්ධ ප්‍රජාවට වෙසක් කියන එක සුවිශේෂී දවසක්. ඒක හරි අපි පිළි අරගන්නවා. ඒක ලොකු වැදගත්කමක් තියෙන දවසක්. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන දවසක්. තථාගතයන් වහන්සේ නමක් පිරිනිවන් පාන දවසක්. ඒ වගේම බෝධිසත්වයන් වහන්සේ නමක් අවසාන අත්භවයේ උපදින දවස. මේ තෙමඟුල සිහිපත් කරන දවස. නමුත් නිවන උදෙසා අපකපලා කටයුතු කරන පිරිසක් විදිහට පින්විතනේ අපිට හැමදාම වෙසක්. මොකද අපි දකින්නේ වෙසක් කියලා කියන්නේ වෙනසක් කරගන්න තියෙන අවස්ථාවක්. අතන වෙසක් නෙමෙයි අපි සමානන්නේ වෙනසක්. නමුත් ලෝක සම්මුතියින්ට ඉතාමත් ගරුසරු දක්වමින් මේවා පින් කරගන්න අවස්ථාවල විදිහට අපි සලකමින් පින්විතනේ අපිත් ඒවට කුළු පුළුවන් තරමේ දායක වෙලා කටයුතු කරගන්න. ඉතින් අපි විශේෂයෙන් දන්නවා වෙසක් දවස කියලා කියන්නේ විශේෂයෙන් ලාංකික ප්‍රජාවට තමන්ගේ නිවෙස්වල ඉඳගෙන නිවාඩුවක් ලබා ගන්න පුළුවන් දවසක් විදිහට. ඉතින් ඒක ඇත්තනම ලංකාවේ ජීවත් වෙන අපි බිඳින්න හරිම වාසනාවන්තයි. මාසයකට අනිවාර්යෙන් එක පොහොයක් හරි අපිට රජයෙන් නිවාඩු දවසක් විදිහට නම් කරලා දීලා තියෙන එක. ඒක තියෙන අපිට මඟ වඩා ගන්න. අපිට නිවන කරගන්න. එනිසා අපි ප්‍රාර්ථනා කරන්නේ කවදාකවත් ඒ දවස අපේ අතින් ගිලිහිලා නොයාවා කියලා. ඒ වගේම මිනිස්සුන්ට එදා දවස වෙසක් දවස නැත්නම් පෝය දවස අවුරුද්දේ දවස් 12ක් වැටෙනවා. ඒ පෝය දවස් අතින් උතුණු මිනිස්සුන්ට අනෙක් බාහිර වැඩ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නැතුව තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගන්න අරුතරේ මාසයකට දවසක් හරි දාගන්න පුළුවන් මෙන විදිහට කටයුතු කරගන්න සිරහත් කාලයක් මිනිසුන්ට අවස්ථාව සැලසෙත්වා ඒ විදිහම හිතේවා කියලා අපි අදිස්ථාන කරන ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දන්නවා ඔබ හැමෝම ගෙදර ඉන්න දවසක් එදා විශේෂයෙන් මේ කොරෝනා සමයේ කොහෙවත් යාගන්න යන්න බැරි කමත් එක පැත්තකින් බැලුවම ඒකෙත් වාසියක් තියෙනවා නැතුව නෙමෙයි. ඉතින් එදා හැමෝම ගෙදර ඉන්න එකේ අපි කල්පනා කරා පින්දුනේ එදාට වැඩසටහනක් සූදානම් කරලා දෙන්න ඔබ හැමෝටම. එනිසා වෙසක් දවසේ ඒ කියන්නේ ලබන සතියේ මම හිතන්නේ 26 වෙනිදාට වැඩ නියමිත අප සියලු දෙනාට තමන්ගේ නිවසේ ඉඳගෙන ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාලය හරහා විකාශනය වෙනවා සජීවීව. එතකොට දවස ආරම්භ වෙනවා පින්විතනේ උදේ 5:00 වැඩසටහන පටන් ගන්න නියමිතයි. තාක්ෂණික ගැටලු හෝ වේවා නැත්නම් පරිසරික ගැටලු හෝ වේවා නොවෙන්නට අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා ඒ වලින් බාධා නොකර ගන්න නොවෙන්න වගේ බලා ගන්න. නමුත් සමහර වෙලාවට අපිට බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට ප්‍රශ්න වෙන්න පුළුවන් අතීතයේ වෙලා තියෙන නිසා එහෙම කියන්නේ. නමුත් අපි පරිස්ථාන කරමු එහෙම නොවේවා කියලා. උදාසන පහ මාට වැඩසටහන ආරම්භ කරන්න නිමිතයි. ඉතින් එදාට පින්තුනේ ඔබට පුළුවන් තමන්ගේ ගෙදර ගෙවල්වල ඉඳගෙන අරසිය සමාදන් වෙන්න අවස්ථාවක් ඔබට සූදානම් වෙලා එනවා. ඒ වගේම පින්තුනේ සුවිශේෂී බුද්ධ පූජාවක් ආරාමේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. එදාට ආරාමේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට, අනගාරික මහතුරුන්ට, ඒ වගේම ගුරු මෑණියන්ට, ඒ වගේම අපේ කෝකි මහත්මයාට ආදි වශයෙන් ආරාමේ දැනට ඉන්න හැමෝටම, වැඩ වාසය කරන හෝ ආරාමේ නැවතිලා ඉන්න හැමෝටම සියතින් තථාගතයන් වහන්සේට, තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේට දානයක් පූජා කරගන්න අවස්ථාව එදාට ලැබෙනවා. එතරේ සියලු දෙනාම පින්තුනේ ඒ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙලා ගුරුහාමුදුරන් වහන්සේගේ ඉඳන් අවසානය දක්වා ඉතාමත් ශ්‍රද්ධාවෙන් දාන වස්තුවක් රැගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේට පූජා කරගන්න අවස්ථාව එදාට අපි හදලා දෙනවා. ඉතින් එහෙම කරන එක පින්දුනේ ඔබට පෙන්වන හේතුව තමයි ඔබ සියලු දෙනාට ඒ පින්කමට සම්බන්ධ වෙලා මහා පුණ්‍ය ශක්තියක් රැස්පත් කරගන්න අවස්ථාව හදලා දෙන්න. අතර දැනට අපි දන්න ධර්මින් 85 දෙනෙක් ඒ වෙනකොට ආරම්භ ඉන්නවා. එතකොට ඒ බුද්ධ පූජාවට ඒ අනුව හැමෝටම මොකක් හෝ දාන වස්තුවක් පූජා කරගන්න අවස්ථාව ලැබීම තුළ ඒ ආසන්න ප්‍රමාණයක් සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙනවා. ඔබ හැමෝටමත් පුළුවන් වෙන්නේ තමන්ගේ නිවෙස්වල ඉඳගෙන ඒ සම්බුද්ධ පූජාවට සම්බන්ධ වෙලා අතේ තියාගෙන සාදුකාරයක් හෝ දීලා ඊට සම්බන්ධ වෙන පින්වතුනි, කවද හෝ දවසක සම්බුද්ධ ශාසනයකට සාදුකාරයක් හෝ දුන්නා නම් පින්වතුනි, ආන් ඒ පිරිස තමයි යම් දවසක මතු සම්බුද්ධ ශාසනයක හෝ පිරිලා නිවිලා යන්න හේතු වාසනා සකස් කරගන්නේ. මතකයිනේ, දුන් දේ තමයි ලැබෙන්නේ. ඒ වගේම පරිසරය හදාගෙන තියෙන ඕනේ පින්වතුනි අවශ්‍ය කරන විපාක අද්දගා. ඒ වගේම ඔබට පුළුවන් පින්දුනේ ගෙදරත් ඔබට පුළුවන් තරමින් බුද්ධ පූජාවක් සූදානම් කරගන්න. ඉතින් පහ මාර්ට වැඩසටහන පටන් ගත්තාම අපි හිතන විදිහට 5:45 විතර වෙද්දි තමයි සම්බුද්ධ පූජාව වඩම්මන නිමිත ආරම්භය විනාඩි 15ක් තුල සිද්ධ වෙලා. ඒ නිසා ඔබට පුළුවන් මේ පින්දුනේ පහ මාරෙන් පසුව ඔබේ නිවසේත් බුද්ධ පූජාව තැන්පත් කරන්න, පූජා කරගන්න අවශ්‍ය කරන පරිසරය හදාගන්න. සාමාන්‍යයෙන් පහ මාර්ට කලින් බුද්ධ පූජාවක් තියෙන සිරිතක් නැහැ. මොකද ඉර උදාව සිද්ධ වෙන්නේ පහ මාර්ට කියලා සම්මතයක් අපි අතර තියෙන නිසා. ඒ නිසා පහ මාර කියන වෙලාවෙන් පසුව සම්බුද්ධ පූජාව ගෙදර ඉඳගෙන පවත්වන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපේ ආරම්භ සිද්ධ වෙන වැඩසටහනටත් සියලු දෙනාම සම්බන්ධ වෙනවා. එතකොට මේ වැඩසටහන ගැන යම් තොරතුරු ටිකක් ඔබට මේ වෙනකොටත් ලැබිලා ඇති අන්තර්ජාලය හරහා. ඉංග්‍රීසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන්ම ඒ වැඩසටහන මෙහෙයවීමක් සිද්ධ වෙනවා. ඒතකොට ඔබට පුළුවන් පින්වතුනි සිංහල භාෂාව හරියට හසුරුවා ගන්න අපහසු වුණත් අපේ දරුවන්ට වෙන්න පුළුවන් සමහරට, අපේ විදේශ රටවල ජීවත් වෙන පින්වත් දායක පිරිසවලට තමගේ දරුවන්වත් සම්බන්ධ කරවගෙන ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර උදේ සීල් සමාදානයේ අනතුරුව සම්බුද්ධ පූජා පැවැත්වෙනවා. ඊට පස්සේ උදෑසන සාංගික දානයක් පැවැත්වෙනවා පින්වතුනි. ඒකටත් හැමෝටම පුළුවන් අතහිර තියාගන්න. ඔබ දන්නව හොඳටම කොරෝනා නොතිබ්බනම් පින්වතුනි මේ හැම දෙයක්ම කරන්නේ ඔබ. අපි ඔබට පරිසරය හදලා දෙනවා. ඔබ තමයි ඇවිල්ලා මේ ඔබේ ආරාමේ ඔය හැම දෙයක්ම කරන්නේ. ඒ වුණා නම් පින්වතුනි ඔය බුද්ධ පූජාවක්, සාංගික දානයක්, ත්‍යා පිරිතක්වත් අපේ ස්වාමීන් වහන්සේලාට, අනගාරික මහත්තුරුන්ට කරන්න තරම් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද හැම දෙයක්ම පින්වතුනි ඔබ හොයලා බලලා කරලා ඒ වගේම මහන්සි වෙලා පින උදෙසා ඔබ හැමෝම බොහොම දක්ෂයි පින් කරගන්න. මොකද ඔබ දන්නවා පිනේ මහිමෙන් තමයි ඔබට අද කල්යාණ මිත්‍ර සම්පතිය ලැබිලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර සම්පතිය ලබා ගන්න අප්‍රමාණව පින් රැස් කරගෙන ඔබ හැමෝම හරි දක්ෂයි. ඒ නිසා කොරෝනා නොතිබෙන්න, ආරාමයේ සවයෙන් නිරෝධායනයට පත් වෙලා නොතිබෙන්න පින්තුනි ඔබ හැමෝම ඇවිල්ලා ඒ කටයුතු කර ගියා ගැන අපි දන්නවා. නමුත් ඔබට දැනට සිද්ධ වෙනවා ඒ කරන කටයුතු දැක බලාගෙන සිත පහදවාගෙන ඒව රත හිත තියාගෙන කටයුතු කරගන්න. එතර වැඩසටහන ඒ විදිහට සිද්ධ වේවි. ඒ වගේම ඉතින් එදා දවසේ දාන සීල පමණක් නෙවෙයි ඔබට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම භාවනා වැඩසටහනකුත් එදාට සිද්ධ වේවි. ඒ වගේම ගුරු හාමුදුරන් වහන්සේගේ විශේෂ අනුශාසනාවක් එදාට පැවැත්වෙන නිමිතයි. ඒ අනුශාසනාවට මූලිකත්වය හැදිලා ඉන්නේ පින්වතුනි. එදාට ඔබට සුවිශේෂී පින්කමකට අදහිත තියාගන්න ලැබෙන අවස්ථාවත් එක්ක. ඒ තමයි ඔබ සියලු දෙනා මෙතුවක් කාලයක් වෙහෙස මහන්සිලා තමන් හරි හම්බ කරගත දේ අග්‍රශ්‍රේෂ්ඨ කොටස සම්බුද්ධ ශාසනයට පූජා කරගන්න. ඒ වැඩපිළිවෙල තුල කාලය තිස්සේ නීලලා කටයුතු කරගෙන ආවා. එතර ඔබ අග්‍රශ්‍රේෂ්ඨ කොටස පින්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන් කරලා. ඒ සම්බුද්ධ ශාසනයට කරපු පූජාව පාවිච්චිට අරගෙන අපේ පුණ්‍ය භාරයේ ඒ සම්බන්ධයෙන් ඒවා වල කටයුතු කරන මහත් මහත්මීන්ගේ උදව් ඇතුව ආරාමේ වැලිමලුවක් සූදානම් කරලා තියෙනවා. ඒ වැලිමලුවේ තමයි පින්තුනේ ඔබ ඒ වැලිමලුව මහා සංඝරත්නයට පූජා කිරීමේ අනතුරු එදා පටන් ආරාමේ සීලම ස්වාමින් වහන්සේලා සහ අනගාරික මහත්තුරු තමන්ගේ මග වඩා ගැනීමේ කටයුතු දිවාරාය දෙකේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා ඒ වැලිමලුව සාංගික කළා මහා සංඝරත්නයට පූජා කර ගැනීමේ මහා වරප්‍රසාදය ඔබ හැමෝටම එදාට ලැබේවි. වැලි නැත්නම් සක්මන් මලු ගණනාවකින් සමන්විත වැලිමලුවක් සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් එදා වෙසක් දවසේ අපිට පුළුවන් වෙනවා ඒ වැලිමලුව සංඝයා වහන්සේගේ අතටපත් කරලා මහා සංඝරත්නයට පූජා කරගෙන අප්‍රමාණ පින් රැස් කරගන්න. ඒ එදායින් පස්සේ පින් උතුනේ උන්වහන්සේලා ඒ වැලිමලුවේ සක්මන් කරයි. උන්වහන්සේලා ඒ වැලිමලුවේ දන ගාවි. විධිමත එනකොට ඇහැරලා ඉන්න වීරිය වඩා ගන්න උන්වහන්සේලා ඒ වැලිමලුවේ සක්මන් කරයි. ඒ වගේම වතුර මලුවක් තියෙනවා, දිය මලුවක් තියෙනවා ඒ සක්මන් මලු වටේට. විධිමතක් එනකොට දෙපා තෙමෙනකොට ඒ විධිමත ගතිය ඇරිලා යනවා. මතකද ඉස්සර විභාගෙට පාඩම් කරපු හැටි? ආන් ඒ වගේ. එතකොට ඔබට එදාට දැනගන්න හම්බෙයි පිඟුතුනේ වැලි මලුව ගැන තව වැඩිපුර විස්තර. ඉතින් ඔබට සුවිශේෂී අවස්ථාවක එළඹෙන්නේ මතක තියාගන්න ඒ සෑම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ ඔබ සියලු දෙනා එදා ඉඳන් අද වෙනකම් තමන් හරි හම්බ කරගත දෙයින් අග්‍රශ්‍රේෂ්ඨ කොට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කර අපට මතක ඇති. පිඟුතුනේ අපිට හරි ආඩම්බරයි අහන්න මේ දේවල්. සමහර පින්වතුන් ඉන්නවා තමන් එදා ඒ මාසේ උපයාස අපයා ගත්ත මුදලෙන් අග්‍රශ්‍රේෂ්ඨ කොටස වෙන් කළා මාසකට සැරයක් පින්වතුනේ දුර බැහැර ගෙවාගෙන මේ ඇඳිරි නීතිය එහෙම නැති දවස්වල දුර බැහැර ගෙවාගෙන සමහරට මහනුවර ඉඳන් බස් එකේ කෝච්චිය ඇවිල්ලා ත්‍රිවිල්ලර ඇවිල්ලා තමන්ට සමහර වාහනයකුත් නැහැ ඇවිල්ලා පින්වතුනි ආරාමයටම ඇවිල්ලා ඒක පූජා කරගෙන යන පින්වතුනි ඉන්නවා. අපට විශ්වාස කරන්නත් බැරි වේ සමහරට. ඒ තරමට පින්වතුනි සම්බුද්ධ ශාසනයේ ලැබි සම්බුද්ධ ශාසනයේ තමන්ගේ කර්මත තියාගෙන අපිට ගොඩ යන්න තියෙන මෙච්චරයි කියලා අවබෝධ කරගෙන පින්වතුනි කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඉතින් ආයු වර්ණ සැප බලේ පටිභාන ඥානයේ උදෙසා යමක් පූජා කරනවා නම් පින්වතුනි ඒ කාන්තෙන්ම ආයු වර්ණ සැප බලේ පටිභාන ඥානය අනිත් පැතර ලැබෙනවාමයි. මොකද දුන්දේ ලැබෙනවාමයි. ඒ නිසා මගවර්ණ පිරිසකට මග වඩා ගන්න අවශ්‍ය පරිසරය ඔබ සකසලා දෙද්දී ඒ කාන්තෙම පින්වතුනි ඔබට ඔය ගිහි වතේ ඉඳගෙන නම් මේ නිවන කරගන්න තියෙන්නේ. ඒ නිවන කරගන්න යම් සම්බාධක තියෙනවා නම් පින්වතුනි ඒ බාධක එකින් එක දුර වෙවි ආවේ. පැවිදි වතට ඇවිල්ලා නම් ඔබට මේ කටයුතු කරගන්න තියෙන්නේ. ඉක්මනින් ඔබට පැවිදි වතට එන්නට අවශ්‍ය පරිසරය හැදිලා ඇවි. පැවිදි වතට ඇවිල්ලා නම් ඉන්නේ. එහෙම නැත්නම් පැවිදි වතට ආවට පස්සේ මොනෑම හෝ බාධක ඇති වුණොත් ඒ බාධක ඉක්මනට ඔබේ මගෙන් ඉවත් වෙලා යාවේ. මොකද ඔබ ඒ කරගන්නේ පින්වතනේ මග වඩන පිරිසකට පහසුවෙන් මග වඩාගෙන යන්න අවශ්‍ය කරන හේවණක් හදලා දීලා, ආරාම විහෙර විහාර නිර්මාණය කරලා දීලා උත්තරීතර සංඝයාට පූජා කරන එක. ඉතින් ආන්ගේ විශේෂ පින්කමට ඔබ සම්බන්ධ වෙලා අතහිත තියාගන්න, ඒ අවස්ථාවේදී ඔබට ගුරුහාමුදුරන් වහන්සේගේ අනුශාසනාවක් ශ්‍රවණය කරන්නවත් අවස්ථාව සැලසෙලා එවි. ඒ වගේම දහවල් දාණය පූජා කරගන්න ඒකටත් සම්බන්ධන අවස්ථාවක් හැදිලා එවි. ඒ වගේම දවස අවසානයේ විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සහිතව නැවත පංච ශික්ෂාපද සමාදන් වෙලා වැඩසටහන නිමවටපත් වේවි. ඒ වගේම සියුමක දරුවෝ එදා දවසේ ඒ සියුමක දරුවන්ගේ, අපේ සියුමක දහම් පාසලේ දරුවන්ගේ විශේෂ දස්කම් විස්කම් පව ඔබට දැක ගන්න ලැබේ පිණිස. ඉතින් ඒ දරුවන්ට ආරාමයට යන්නේ නැබ නොහැකි වුණාට මොකෝ, එයාගේ හැකියාවන් කුසලතාවයන් වල අඩුවක් නම් සිද්ධ වෙලා නැහැ. බොහොම දක්ෂ දරුවෝ. ඉතින් අපි නිරන්තරයෙන් කල්පනා කරන්නේ අපේ ඊළඟ ගුරුහාමුදුරන් වහන්සේ ඔය අතර අනිවාර්යෙන් ඉන්න ඕනේ කියන කාරණාව. අපි දන්නෝ මේ දරුවන්ව පෝෂණය කරනකොට පින් අපි හදන්නේ මේ ආරාමයේ ඊළඟ ගුරුහාමුදුරන් කියලා. ඒ නිසා තමයි අපි හැමෝම අපේ ආරාමයේ සීලම ස්වාමින් වහන්සේලා තියෙන අරගාරික මහතුරු ඒ වැඩසටහන වල සම්බන්ධලා කරුණු කරන සියලු දෙනා බොහොම ආදරෙන් බොහොම සෙනෙහසෙන් ඒ දරුවන්ව පෝෂණය කරන්නේ. මොකද අපි හැමෝටම මතු පරපුරට නිවන් දකින මඟ කියලා දෙන ඒ උත්තමයන් ඔය අතරින් තමයි බිහි වෙලා ඉන්නේ. ඉතින් ඒ දරුවන්ගේ විශේෂ වැඩසටහනකුත් ඔබට එදාට දැක ගන්න ලැබේවි. ඒ නිසා ඉතාමත් වටිනා පෙළ ගැස්මක් වැඩසටහනක් එදා දවසේ ඔබට නරඹන්න පුළුවන් වෙයි. ඉතින් පුළුවන් හැමෝම පින්වතුනි එදා දවසේ උපෝසත සීලය සමාදන් වෙලා කටයුතු කරගන්න සූදානම් වෙන්න. ඉන් ගෙදර කමාට කවුරු හරි අදහසක් තියේ මම එදා දවසේ ගෙදර අනෙක් හැමෝටම ශික්ෂාපද සමාදන් වෙන ඉඩකඩ සලසලා දීලා සීල සමාදන් වෙන පරිසරය හදලා දීලා මම එයාට අපපස්ථාන කරනවා කියලා බොහොම වටිනා පින් සාදු සාදු. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ ඒ විදිහට උදව් පදව් කරන්න. ඒකෙන් මහා පිනක් දැනිත වෙනවා. මග වඩන පිරිසකට අවශ්‍ය කරන පරිසරය හදලා දෙන එක තුන. ඒතකොට ඔබට පුළුවන් පින් නේ ආයර දානේ පූජා කරගන්න. පැන් ටිකක් ළඟට ගෙනත් දෙන්න. ගෙදර තොටේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු තියෙනවා නම් එදා දවස් තුල සිද්ධ වෙනවා. ඔබට පුළුවන් ඒ ටික කරලා දෙන්න. ඒතර එදා දවස් සිල් සමාදන් වෙන පිරිසට පුළුවන් පින් තුනේ ඒ කටයුතු ගැන කරද වෙන්නේ නැතුව තමන්ගේ මග වඩාගෙන වැඩ පිළිවෙල කරගෙන යන්න. ඒ නිසා ඒ අයුරින් ඔබ සියලු දෙනා ඒවටත් සම්බන්ධ වෙන. ඒ වගේම මේ ළඟදී අපේ අතර සම්මුණ වෙසක් කාඩ් කීපයක් අපේ සියුමක දරුවන්ගේ වැඩ මෙවරින් කීපයක් මම අරන් ආවා පෙන්වන්න. මේ තියෙන එකක් මේ එළියෙන් දකින්න කොට තියෙන විදිහ. තාමෝර්ම ඇතුළ පැත්ත පෙන්වෙන්නේ නැහනේ. එළිය දිනා සුඛිත තරවෙත්ව නිබ්බාන පරම සුඛින් සුඛිත තරවෙත්ව අන්න ඇතුළ. double පේනවා කියලා. බාන බොහොම නිර්මාණශීලී විදිහට ඒ දරුවෝ මේ නිර්මාණය කරලා තියෙනවා. මේ මල් වර්ගයක් එකට අමුණලා ඒ වෙසක් කාඩ් එක අරිද්දි මල් පිපෙනවා. ඒ නිසා වෙසක් වලට මේ දරුවෝගේ හිත්වලත් මල් පිපේ. උත්තාන වතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ ඒ ධම්මපදයි ගාථාව ලියලා එවලා මේ වෙසක් මාස ඔබ වහන්සේලාට නිවනින් සැනසෙන වෙසඟක්ම වේවා. සාදු සාදු සාදු. සියුමක දියණි වැඩසටහනේ අපේ පුංචි දුවල කීප දෙනෙක් තමයි මේ වෙසක් පතේ එවලා තියෙන්නේ. ගෙදර දෙමාපියොත් සම්බන්ධ කරගෙන පසුනොබස්නා වීරිය ඇති සිහියෙන් යුක්ත වූ නිදොස් ක්‍රියා ඇති පරීක්ෂා කොට ක්‍රියා කරන්නා වූ කය වචනය දෙකින් හික්මුණා වූ දෑමි දිවිති පේවතා කැත්තා වූ නොපමා වූ තැනැත්තාගේ යසස වැඩෙන්නේ එනම් ඒ කාන්තම තමයි. නිවනම නාතයි නිවනම වෙත්වා. ආරාමේ වැඩ සිටින ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සීලම ස්වාමීන් වහන්සේලා හා ආරාමයට සම්බන්ධව මග වර්ණ භික්ෂු භික්ෂුණී වහන්සේලා උපාසක උපාසික අනගාරික අනගාරික මහත්මාත්මීන් සහ සියුමග දියණි හතර ගුරු මහත්මීන්ලාට සහ පුණ්‍ය බාරට සම්බන්ධ මහත්ම මහත්මීන්ලා හට තමයි මේ වෙසක් පත වෙසක් කාඩ ඉදිරිපත් කරලා තියෙන්නේ. තොර අපේ සියුමග දියණි වැඩසටහන සම්පූර්ණයෙන් වැඩ කටයුතු කරන්න පින්තුනේ අපේ අනගාරිකා වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න ඒ අනගාරිකා මහත්මීන් පිරිසත් අපේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව එතෙන් ඒ අනගාරිකා මහත්මීන්ගෙන් පෝෂණය ලබන මේ පින්වත් දුවලා බලන්න මොනතරම් සාදු අදහසක් මේ පහළ වෙලා තියෙන්නේ. ඉතින් මේකක් නිර්මාණය කරන්න ලේසි පහසු වැඩක් කියලා අපි නම් හිතන්නේ. මේක හදන්න සෑහෙන වෙලාවක් යන්නේ. ඉතින් ඒ හදන වෙලාවේ මේ සමනලුතු අහලා මේ මල්වල ඒක හදන වෙලාවේ පින්වතුනි ඒ දරුවන්ගේ හිතවල මොනතරම් පුණ්‍ය ශක්තියක් නැගිලා එන්නේ නැද්ද? මේවා තමයි පින්වතුනි අනාගතේ. මේ මණ්ඩල ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලාගෙන් ඉරණ දවසක් එනවනේ. අපිට හිතෙන්නේ නැද්ද කොහෙන්ද අරියතුන් වහන්සේලා එන්නේ කියලා? අපි නම් පැහැදිලි. මෙන්න තව කාඩ් එක. මේක චිත්‍ර නගලා තියෙනවා. සිද්ධාර්ථ කුමාර අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම මම හිතන්නේ පිරිනිවන් මංචකේ උන්වහන්සේ පිරිනිවයට පත් වෙන අවස්ථා දෙක චිත්‍රයක් නගලා තියෙනවා. කාඩ් එකේ ලියලා තියෙන්නේ ආය ධම්මපදයේ ගාතාව කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ සබ්බත සංගතෝ භික්ඛු සබ්බ දුක්ඛ පමුච්ඡති. කල්ලයික සිංහල තේරුමක් දාලා ඒකත් සියුමග දියණියන් කීප දෙනෙක් එකතු වෙලා ආරාමයේ වැඩ වාසය කරන ගුරු ස්වාමින් වහන්සේ ඇතුළු සීලම ස්වාමින් වහන්සේලා හා ආරාමයට සම්බන්ධ මගවරණ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකා පිරිස ඒ කියන්නේ බින්දු ඔබ සීල දෙනාට ඇතුළු වෙන්නේ ඔබට එවපු කාඩ් එකක් නේ තියෙන්නේ. එයි දන්නා මෙහෙට ආවේ අනගාරික අනගාරික මහත්මීන් හා පුණ්‍ය බාරට සම්බන්ධ සීලම මහත්ම මහත්මීන්ලාට මේ වෙසක් කාඩ් එක යොමු කරනවා කියලා ඒකත් මේ තව එක මේ හැම එකක් ගන්නෙත් පිටින් කොච්චර මහන්සි වෙනවද මේ වෙනම කොළ කපලා බෝකොළ මෙතන මම දන්නේ මලක් ඒ දරුවා ධම්මපදයේ කතාවක් ලියලා බ්‍රාහ්මණ වර්ගයෙන් බ්‍රාහ්මණය බොහෝ මහන්සි ගැන තෘෂ්ණා නැමැති දියපාර සිනින්න කාමයන් දුරු කරන්න සංස්කාරයන්ගෙන් විනාශය දැන නිවන අවබෝධ කරගන්න. මං හිතන්නේ වයස අවුරුදු 8ක් 9ක් විතර ඇති සියුමක දියණි වැඩසටහන අංක 2 අපේ සියුමක දියණි වැඩසටහන් කීපයක් තියෙනවා. මොකද දරුවෝ මේ වෙනකොට මං හිතන්නේ ලොකු පිරිසක් ඉන්නවා. අතන මම අංකෙන් දන්නේ නැහැ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ තරම් ඉන්නවා. මොකද ඒකට හේතුව අපේ අනගාරිකා මහත්මීන් බොහෝම සංවිධානාත්මකව ඒ කටයුතු හැම එකක් ගැනම පින්වතුනි හොඳට හොයලා බලලා සිද්ධ කරන නිසා. ඒ නිසා ගොඩක් දුරට අනුශාසනාව කරනව හැරෙන්න අවවාද අනුශාසනා කරන හැරෙන්න එදිනෙදා කටයුතු ගැන ලොකෝට හොයලා බලන්න දෙයක් අපිට ඉතුරු වෙන්නෙම නැහැ. ඒ වගේම පුණ්‍ය බාරේ ඒ හර්ෂ මහතා ආදී පිරිස සම්බන්ධ වෙලා ඒ දෙමාපියන්ව සම්බන්ධීකරණය කරගෙන අවශ්‍ය කරන පහසුකම් සපයලා දීලා ඒ කටයුතු බොහොම ලස්සනට සිද්ධ වෙනවා. සම්බුදු දෙමංගල දවසේ නිවන් සුව වෙන්න සැමට බුදු ස්වාමීන් වහන්සේ සහ ආරාමයේ සම්බන්ධ මගවරණ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනගාරික අනගාරිකා පුණ්‍ය බාරයට අයත් මහත් මහත්මීන් සියලු දෙනා වෙතට. තාම මේ දරුවට පුණ්‍ය බාරය කියලා ලියා ගන්නත් බෑ. ඒ අදහස මොනතරම් වටිනවද? මේ වෙසක් කුඩු වගේක් උත්තරලා තියෙනවා මේ පැත්තේ. මේ හරි පින්වත් දරුවෝ. වෙසක් පොය දවසේ බුදු සමිඳු ඉපදුනා. වෙසක් පොය දවසේ බුදු සමිඳු බුදු වුණා. වෙසක් පොය දවසේ බුදු සමිඳු පිරිනිවන් පෑවා. වෙසක් පොය දවසේ තෙමඟුලම සිහි වුණා. නිබ්බාන පරම සුඛෙන් සුඛිතතර වෙත්වා. හරි වත්. ඉතින් මේ ආපු කාඩ් වලින් කීපයක් මම හිතන්නේ මේ මට අද ලබා දීලා තියෙන දේශනාවට තවත් ඒ වගේ මෙසක් කාඩ් එහෙම ඇති අපේ සියමක දරුවෝ එවපු ඒ වගේම සමහරට ඔබ අතරත් පිරිසක් ඒවලත් ඇති. ඉතින් මේ හැම දෙයක්ම පින්නේ පින් අතේ වැඩ. මොකද මේ කාඩ් පදක් නිර්මාණය කරද්දී මේ බලන්න මේ මේකේ තියෙන විශේෂත්වය දෙන්නේ කඩෙන් අරන් එවපු කාඩ් නැන්නේ මෙන්න මේ තියෙන්නේ. මේ ඔක්කොම අතින් හදපු ඒවා. ඒකයි කියන්නේ ඔබටත් හිතුණොත් කාඩ් එකක් එවන්න පිළිගන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එවන්න. හැබැයි කඩෙන් කාඩ් එකක් අරන් එවන්න එපා. ඔබ අතින් ඇඳලා එවන්න. සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා වචන ටිකක් ලියලා එවවත් කමක් නැහැ. බුදුහාඳුරන් ඔබට පුළුවන් විදිහට අඳින්න. මේ හැම එකක්ම අතින් නිර්මාණය කරලා තියෙනවා. මේ Taman දන්න විදිහට කොළ කපල වෙසක් කුඩු හදලා ඒවා කොළ අලවලා ඒ ඔක්කොම විදිහට අතින් නිර්මාණය කරලා තියෙනවා. මොකද ඒකට හේතුව එහෙම කරද්දී පින්වතුනේ ඔබට ලොකු පුණ්‍ය ශක්තියක් ගණිත වෙනවා කියලා. කඩෙන් වෙසක් කාඩ් එකක් අරගෙන යනකොට එයින් නැගෙන පුණ්‍ය ශක්තිය ගොඩක් අඩුයි. නෑ නෙමෙයි. නමුත් ගොඩක් අඩුයි. අදහස හොඳ නිසා ඒ සිතුවිල්ල පහළ වෙලා තියෙන නිසා ඒකෙන් ඒකාන්තයෙන් බිනක් සිද්ධ වෙනවා. නමුත් ඉතින් තමන්ගේ අතින් තමන්ම කරන නිර්මාණය කරද්දී ඉතින් ඒක පාඩ කරද්දී ඒක අඳිද්දී වචන ටිකක් එකේ ගලපලා ලියද්දී ඒකෙන් නැගෙන පුණ්‍ය ශක්තිය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා පොඩියට හරි කමක් නෑ. ඔබට හිතෙනව නම් වෙසක් කාඩ් එකක් එවන්න ඕනේ කියලා. ඒක තමන්ගේ අතින් නිර්මාණය කළේ නෑ. එතකොට ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා ඒකට කටයුතු කරගමු. එහෙමනම් වෙසක් දවසේ වැඩසටහනක් සිද්ධ වෙනවා. ඔබ සියලු දෙනාම ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න බින්ද එදා උපෝසත සීලයේ සමාදන් වෙන්න අවශ්‍ය කරන පරිසරය ගෙදර සූදානම් කරගන්න. කවුරු හරි ගෙදර ඉන්නවා නම් ඔබට අප ප්‍රස්ථාන කරන්න ඒක හරි වටිනවා. සමහරක් විට ගෙදර අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් නැත්නම් දරුවෝ වෙන්න පුළුවන් තීරණය කරાવી අම්මයි තාත්තයි එදාට සිල් ගන්න අපි අම්මට තාත්තට අවශ්‍ය කරන සියලුම දේවල් ළඟට ගෙනත් දීලා කැමරේ ටික සූදානම් කරලා දීලා ඒ විදිහට කරන් එහෙම නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන් ඒ විදිහට කරાવી ඒ විදිහට සූදානම් කරගත්තත් ඒක කිසි වරදක් නැහැ. ඒ කොයි දේ කරත් පිළිඳ සම්බුද්ධ ශාසනයක නිවෙන්න උත්සාහ කරන පිරිසකට අතහිත දුන්නත් සාදුකාරය දුන්නත් ඒකෙන් නැගෙන පුණ්‍ය ශක්තිය අනන්ත අප්‍රමාණයි. ඒ නිසා විදිහට කටයුතු කරගන්න. හොඳයි. එහෙමනම් අද දවසේ අපි මෙතකින් දේශනාව නිමාවටපත් කරමු. පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කළා. අද පුණ්‍ය අනුමෝදනාව විශේෂයි. මොකද ඒකට හේතුව අද පුණ්‍ය අනුමෝදනාව කරන්නේ මම නෙමෙයි. අද පුණ්‍ය අනුමෝදනාව ඔබට අහන්න ලැබෙන්නේ පින්වතුනි අපේ සියුමක දහම් පාසලේ දරුවෙක් කරන පුණ්‍ය අනුමෝදනාව. ඒකට හේතුව සමහර දවස්වල අපේ සියුමක දහම් පාසලේ ගුරුවරු ඇවිල්ලා අපි සමහරට වැඩි ඉන්න කුටිය මො සමහරට දේශනා පවත්වන්න වෙන තැනක් නැතිකොට ආරාමේ සමහරට ලයිබ්‍රරියෙත් ඒ කියන්නේ අපි මේ ඉන්න ශාලාවෙත් මොකක් හරි වැඩසටහන දේශනාවක් සමහර අනගාරික මහතුරුගේ දේශනාවක් සමහර ධර්ම ශාලාවේ තවත් වැඩසටහනක් යනවා සමහරට දාන වේලාව බුද්ධ පූජා වේලාව සංඝාවාසෙත් මොකක් හරි වැඩසටහනක් සමහර සම්පෝන්ඩි ස්වාමීන් වහන්සේලාගේ පන්තියක්. ඒතර ඔය වගේ බැලුවහම සමහරලාට පින්තුනේ ඒ සියුමක දරුවන්ගේ දේශනා වගේ වැඩසටහන් සමහරට අපි වැඩේ ඉන්න කුටියකට ඇවිල්ලා තමයි ඒ දේශනා කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපිත් හරි සතුටින් ඒවට අදහස දෙනවා. අපි දේශනා නොකරට පොඩ්ඩක් අයින් වෙලා එතන ආසනේ හරි පනවලා දෙන්න පුළුවන් නම් අපිත් ඒකෙන් පින් රැස් කරගන්න නිසා. ඉතින් අපිටත් හරි සතුටුයි පින්වතුනි ඒවට අදහිත දෙන්න පුළුවන්කම ලැබෙන එක ගැන. ඉතින් එහෙම ඉන්නකොට මට දවසක් ඇහුණා. ඒ දේශනාවක අවසන් කරාට පස්සේ මම දන්න තරමින් සිය මගේ දරුවම තමයි පුණ්‍ය අනුමෝදනාව කරන්නේ. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සලා ගුරුවරු රොටේෂන් එකක් යවනවා ඒ දරුවන්ට පුණ්‍ය අනුමෝදනාව කරන්න. ඉතින් අද දවසේ එක දරුවෙක් කරොත් ඊළඟ දවසේ තව දරුවෙක් කරනවා. ඊළඟ දවසේ තව දරුවෙක් කරනවා. ඔය විදිහට එය බෙදාගෙන පුණ්‍ය අනුමෝදනාව කරනවා. ඉතින් මම දැනන් හිටියේ නැහැ එහෙම එකක් කරනවකට. ඉතින් අපිට ඒක අහන්න ලැබුණා මේ පුණ්‍ය අනුමෝදනාව මගේ ඇඟ හිරිවැටල ගියා පිටින්. මේ පොඩි දරුවෙක් සමහරට වයස අවුරුදු 10ක 12ක දරුවෙක් ඒ කරන පුණ්‍ය අනුමෝදනාව. කියන්නේ මගේ වයස අවුරුදු 10 12 දි මට පුණ්‍ය අනුමෝදනාව කරන්න තියා. එහෙම අදහසක්වත් තිබ්බේ නැහැ. පුණ්‍ය අනුමෝදනාවක් කරන්න මම ඉගෙන ගත්තේ ලැබුණාට පස්සේ. ඒ කියන්නේ වයස අවුරුදු 20 ගණක. ඒකයි බින්නේ ඇඟ හිරි වැටුණා. ඒ දරුවෙක් මේ පොඩි දරුවෙක් ඒ කරන පුණ්‍ය අනුමෝදනාව අහන් ඉඳලා. ඒකත් මේ සුළුපටු පුණ්‍ය අනුමෝදනාවක් නෙමෙයි සියලු දෙනා සිහිපත් කරලා. මගවර්ණ භික්ෂුන් වහන්සේලා, දායක දායිකා පිරිස, දිවි දේවතාවරු, මළගිය ඥාතීන් ඒ හැමෝම සිහිපත් කරලා පින්වතුනි කරපු මහා ශ්‍රේෂ්ඨ පුණ්‍ය අනුමෝදනාව. ඉතින් අහපු වෙලාවේ පින්වතුනි මට හිතුණා ආන් මේ පුණ්‍ය අනුමෝදනාව ඔබට අහන්න දෙන්න ඕනේ කියලා. ඔබේ දරුවන්ගේ වැඩ බලන්න. ඔබට ආඩම්බර හිතේවි පින්වතුනි ඔබ පෝෂණය කරන මේ දරුවෝ. මොකද ඔබ මේ දරුවෝ පෝෂණය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඉන්නේ ඔබේම දරුවෝ. අපේ ආරාමයට අපි බඳවගන්නේ ඒ සිවිමක වැඩසටහනට අපේම මේ වැඩසටහන වල සම්බන්ධලා දේශනා අහන නිවන් මාර්ගට යොමු වෙලා ඉන්න දෙමව්පියන්ගේ දරුවෝනේ. ඒ කියන්නේ ඔබේම දරුවෝ. එක පැත්තකින්. අනිත් පැත්තෙන් බැලුවහම පින්වතුනි මේ දරුවන්ව නිවනින් පෝෂණය කරන්න අවශ්‍ය කරන වට පරිසරය සියල්ලක්ම සූදානම් කරලා දෙන්නේ ඔබ. කොටෙම කිව්වොත් ඒ දරුවන්ට දේශනා කරන ස්වාමින් වහන්සේට ඒ දේශනාව කරගන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න දානීය පූජා කරේ ඔබ. එහෙනම් ඒ පැත්තෙනුත් ඔබ තමයි ඒ දරුවන්ව පෝෂණය කරන්නේ. ඒ නිසා ඔබ වපුරපු බීජවල ඵලදාව ඔබට පෙන්වන්න අපි හරි සතුටින් බලන්නේ. මෙන්න ඔබේ දරුවන්ගේ වැඩ. ඒක දැකලා ඔබත් සාදුකාර දීලා පින්තුනි ඒ පින් අනුමෝදන් කරගන්න. කරලා පින්නේ ඔබත් ඔබේ දරුවන්ට ඔබේ දරුවෝ ලවා දිනපතා මේ වගේ පුණ්‍ය අනුමෝදනාවක් සිද්ධ කරවන්න. අනෙක් එක තාම ඔබ අතින් පුණ්‍ය අනුමෝදනාවක් සිද්ධ වෙන්නේ නැත්නම් ඔබ කල්පනා කරලා බලන්න පින්තුනි පොඩි දරුවන්ට මෙහෙම කරන්න පුළුවන් නම් ඇයි ඔබට කරන්න බැරි කියව. සමහරක් වෙලාවට අපිට පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ අපිට වඩා වයසෙන් අඩු අයගෙන්. ඒකයි. හැමතැනම ගුරුවරු පේන්න ඉන්නවා. ශිෂ්‍යයා සූදානම් වෙනකොට ගුරුවරයා මතු වෙනවා. ඒකයි ඒකේ ස්වභාවය. එතකොට වයස අරතරයක් වයස් ભેදයක් එතන අදාළ වෙන්නේ නැහැ. එනිසා මට ඕනේ උනේ මේ දරුවන්ගේ හපංකම් ඔබට පෙන්වන්න. ඒ වගේම මේ දරුවෝ පින්දින මොනතරම් පින්වන්තයිද මොනතරම් වාසනාවන්තයිද අදේ දරුවෝ හැමදාම රාත්‍රියේ නිදා ගන්න යන කලින් කරන පුණ්‍ය අනුමෝදනාව ඔබට අහන සරස්වන්. ඔබට ආඩම්බර හිතේ ඒ දරුවන්ගේ පුණ්‍ය අනුමෝදනාව ඇහුනට පස්සේ. එහෙමනම් අපි දැන් ඒ පුණ්‍ය අනුමෝදනාව අහන්න අවස්ථාව උදා කරගෙන ඊට පස්සේ මහා සංඝරත්නය ඔබට මෙත්තානි සංසෙන් ආශිර්වාද කරાવી. ඉනනතුරුව අපි අද දේශනාව අවසන් කරමු. ලබන සතියේ මේ ආකාරයෙන් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අමතක කරන්න එපා. ලබන සතියේ වෙසක් පොය වැඩසටහන තියෙනවා. ඔබ හැමෝම පින්වතුනි ඒකට සහසම්බන්ධ වෙන්න පුළුවන් තරමින් සම්බන්ධ වෙලා සාදුකාරයකින් හරි ඒ කරන සම්පූර්ණ වැඩසටහන සම්බන්ධ වෙලා අප්‍රමාණ පින් කුසල් රැස්පත් කරගෙන ඒ කාන්තේ මේ අත්භවයේ පින්න නිවිල යන සිරු දන අධිෂ්ඨානයෙන් කටයුතු කරගන්න. හොඳයි.
අද උදේසන පටන් මේ මොහොත දක්වා බුද්ධ පූජා පවත්වමින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තථාගත ගුණ සජ්ජායනා කිරීමෙන් ආරමෛත්‍රී වැඩීමෙන් නොඑක ආකාර පුණ්‍ය ගංගා කුරුල ගංගා කිලිමෙන් රැස්කර ගත්තා පිළ පුණ්‍ය ගංගා කුරුල ගංගා පළමු කොට අපගේ ගුරුදේව උත්තමහන්ත පාංගුරු නිවාට අපසයනාසේට තමදාසසනාසේට ඒ ආරාම වැසින සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනගාරික අනගාරිකාවන්ට මේ ලෝකතලයේ යම් මොහතනක සිටම් මගවඩන්නා සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිවණ පිරිසට ධර්මයේ පුණ්‍යභාරයේ කටයුතු කරන මහත් මහත් හතත් අනුමෝදන් වේවා සියලු දෙනාගේම ලෙඩ දුක් කරදර රෝග බය අමනුෂ්‍ය බය දුර්භික්ෂ බය දුර්වේවා සියලු දෙනාගේම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු වේවා ඒ සියලු දෙනාම දස ශ්‍රී මිල දස කුසලේ වල දස පුණ්‍ය ක්‍රයාකල නිබ්බාන පරම සුඛේ සුවිතර වේවා
සත්
ඒ වගේම අපි අද දවසේ රැස් කරගත්තා වූ අනන්ත අපරණ පුණ්‍ය ගංගා බුද්ධ ශාසනේ බුද්ධ දේශනේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ සක්‍ර දෙවියන්තු මාතලු විරුද්ධ විරුපාක්ෂ වෛශ්‍ය මුදස්ත කියන්නා සතර වළන්දි මහරජ දරුවන්ට ඉන්ද්‍රෝපේන්ද ඡන්ද සීකර ප්‍රජාපති කියන්නා වූ දිය මහරජ දරුවන්ට 18 යක්ෂ සේනාධිපතිවරුන්ට අපේ ඉෂ්ටකාම හිටකාම දිව දිවටන් වහන්සේලා වන්න සුමන සමන්පත්ින් දැදි මුණ්ඩය ගම්බාර කියන දිව දිවටන් වහන්සේලාට සම්මෝදන් ඒවා ඒ සිල් දනාම බුද්ධ ශාස්ත්‍රය බුද්ධ දේශනේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තිරහක් කාලයක් ආරක්ෂා කරත්තෝ ඒ සිල් දනාගේ මායු අනුසප බල පටිපාඥානීය වැඩි දියුණු වේවා ඒ සිල් දනාම දසක් මිල දස කුසලේ වල දස පුණ්‍ය ප්‍රියකම් බාන පරම සුඛයෙන් සුභිස්සර වේත්වා ගන්ධින් තබන් සිටිනවා නම් ගන්ධින් ලිංගස්කරත ඒ සිල් දෙනාම දස අක්ෂි මිල දස කුස්ලි වඩල දස පුණ්‍ය ක්‍රියා කරන නිබ්බාන පරම සුඛින් සුඛිතර වෙත්තා
සත්
සත් සත් අපි අද දවසේ රැස් කරගත්ත සිල් පුණ්‍ය ගංගා කුසල ගංගා මේ බුද්ධ දේශනේ මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ලා ඒ ත්‍රිපිටකය ග්‍රන්ථ රෝප කරා සිල් දිනාට අනුමෝදන් වේවා ඒ වගේම ඇතීටි පතන් වේවමනු සකස් කළ ලැබි සකස් කළ කුමුරු වපුරල වී වපුරල ඒ බතක් වශයෙන් ආහාරයක් වශයෙන් අපේ ලබා ගැනීමට උපකාර කරා සිල් දෙනාටත් අනුමෝදන් වේවා ඒ වගේම මේ රට පාලනය කරන්න රට ආරක්ෂා කරන්න රට සංවර්ධනය කරන්න ඌ ජනාධිපති මහතුළුවේ අමතිවරුන් සහය යුද්ධ හමුදා ආදී පිරිසට අනුමෝදන් වේවා ඒ වගේම ඇතටි පතන් යුද්ධ පැවතන යුද්ධ පත් නිමාවට පත් කරපු නිසා අපි මේ මග වඩන් සිටින්නේ යුද්ධ නිමාවට පත් කිරීමට අපෝපකාර කරා සිල් මිත්‍ර සේනාවල පිරිසට සතුරු සේනාවල පිරිසට ඒවට අපෝපකාර කරා සිල් දිනටත් අනුමෝදන් වේවා ඉන්පස්සේ අපේ අදවසේ රැස් කරගත්ත සිල් පුණ්‍ය ගංගා කුසල ගංගා අපිට මේ අනන්ත ශාසී සිව්පසෙන් අපෝපස්ථාන කළ වචන මාත්‍රි සිතින් මහතින් අපෝපකාර කරා සිල් දිනටත් අනුමෝදන් වේවා ඒ වගේම අපේ අදවසේ රැස් කරගත්ත වනත් අප්‍රමාණ මහා පුණ්‍ය ශක්ති බල මහිමින්ද මේ පුණ්‍යාන මොනතුලින් නිමිත ජනිත කරගත්තා වූ ඒ මහා පුණ්‍ය ශක්ති බල මහිමින්ද මේ මිහි මණ්ඩල මට ලක්ෂ ගණන් අරහතුන් වහන්සේලා පහළ වේවා පහළ වේවා පහළ වේවා ඒ පහළවන්නා වූ අරහතුන් වහන්සේ නමක් වීමට ඔබට මට හේතු වාසනා ලැබේවා 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 ඒ යන ගමන තුල සත්පුරුෂ ආශ්‍රයම වේවා සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා කල්‍යාණ උත්තර සම්පත්තිය නිරතුරුවම අපහට ලැබේවා ලැබේවා ලැබේවා
සාදු 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 මොකද ඔබට හිතෙන් අපේ දරුවන්ගේ වැඩ මට පෙන්වන්න තියෙන තුනේ මේ වගේ දරුවෝ 10 දෙනෙක් මේ වගේ හැරෙන් ත්‍රිමගේ දරුවෝ 10 දෙනෙක් ගැනත් හරියන්නේ නැහැ. ඔබේ දරුවෝ නොවන දරුවන්ගෙන් මට ගැනක් පෙන්වන්න. මට පෙන්වන්න තියෙන්නේ දිනපතා රටේ ජනාධිපතිතුමාටත් රටේ ඇමතිවරු සියලු දෙනාටත් දිනපතා රැ නින්දට යන කලින් පින් අනුමෝදන් කළා. ඒ රාජතාන්ත්‍රණය ක්‍රියාත්මක කරන පිරිසට මුළු ලෝකේම මුළු රටකම ඉන්න මිනිසුන්ගෙන් හරි අඩක් සාප කර කර නිදාගන්න යන රටේ ලෝකේ එයාට යහපත වේවා කියලා ආශිර්වාද කළා නින්දට යන දරු පරපුරක් දරුවෙක් මර පෙන්න අන්නේ වතාවේ පින්තුනේ අපි මේ දරුවන්ගේ හිතවලට දාන්න උත්සාහ කරන ශ්‍රේෂ්ඨත්වය මේ දරුවන කවදාකවත් වරදින්නේ මොකද ලෝක සත්‍යයට පින්තුනේ හැමදාම යහපත දෙන්න උත්සාහ කරනවා ඒ දරුවන්ගේ හිත්වල නිරන්තරයෙන්ම නැගෙන්නේ අවිහිංසාව අව්‍යාපාදය නෙක්ඛම්මය අවිහිංසාව අව්‍යාපාදය නෙක්ඛම්මය තුලින් ලෝකයට සංග්‍රහ කරනකොට පින්වතුනි කොහොමද ඒ දරුවන්ට ව්‍යාපාදය විහිංසාව කාමයේ වගේ දේවල් ඒ හිත්වලට ඇදිලා එන්නේ ඒක වෙන්න විදිහක් නැහැ ඒ නිසා දවසෙන් දවස ඒ දරුවෝ සිව් මඟ දිගේ නිවනට ඇදිලා යනවා. මේ ඔබේ දරු. ඉන්තාම මේ වැඩසටහන වලට සම්බන්ධ කරලා නැත්නම් ඔබේ දරුවන් දෙමව්පිය විදිහට ඔබ ආපාරක් හිතලා බලන්න ඕනේ. ඇයි කියලා ඒ. ඔබේ දරුවොත් මෙහෙම කරනවද? මේ දරුවා හැමදාම පින්නේ තමන්ගේ දෙමව්පියන්ට වන්දනා කරන විතරක් නෙමෙයි තමන්ගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරලා නිදා ගන්න. තමන්ගේ දෙමව්පියන් විතරක් නෙමෙයි දෙමව්පියන්ගේ දෙමව්පියන්ට. මම ඔබෙන් අංකම අහන්නේ පින්තුනි. ඔබට ඔබේ අම්මව තාත්තව සමහර අද මතක් වෙන්නේ. අවුරුද්දකට සැරයක්. අවුරුද්දේ පින්කමට. නමුත් ඔබේ දරුවා සියුමගේ ඉන්නවනම් ඒ දරුවා හැමදාම තමන්ගේ ආච්චි අම්මගේ සීයයි මතක් කරලා ඒ දෙනන පින් අනුමෝදන් කරනවා. මොකද ඔබට හිතෙන්නේ? මේ වගේ ශ්‍රේෂ්ඨ දරු පරපුරක් දරුව පිරිසක් මට තව හොයලා ගෙනත් පෙන්න. ඒකයි මේ අපි කරපු දෙයක් නෙමෙයි පින්වතුනි, මේ දහම කරපු දෙයක්. අපිට ලකුණු දාගන්න නෙමෙයි මේ කියන්නේ. දහම දහමක් හිතට වැටුණාට පස්සේ පින්වතුනි ඒ හිත ඒකාන්තයෙන්ම නිවෙනවා. ත්‍රිවිධ රත්නයේ සරණ ගියාට පස්සේ පින්වතුනි ඒකාන්තයෙන් මේ හිත නිවෙනවා. දැන් මේ හිත ජීවත් වෙන්නෙම අනෙක් ලෝක සත්‍යය ගිනි නිවන්. ඒ නිසා දන්නේම නැතුව පින්වතුනි දරුවෝ නිවි නිවි යන. සවසක පිරිලා නිවිලා යාවි. ආන්ගේ දරුවන්ගේ දස්කම් විස්කම් හැමදාමත් ඔබට පෙන්වන්න. ඔබවත් උනන්දු කරවන්න. ඔබව දිරිගන්වන්න. මේ දරුවන්ටත් මෙහෙම කරන්න පුළුවන්. ඇයි අපිට බැරි කියලා ඔබට හිතෙන්න. තමයි පින්වතුනි මේ දේවල් ඔබට පෙන්වන්න. ඒ වගේම ඔබේ දරුවොත් මේවට සම්බන්ධ කරවන්න. කළ යාට දහප්තක් කළ දෙන්න. ඉතින් තවත් ඔබට අනාගතයේදී මේ වගේ දේවල් බලාගන්න පුළුවන් වෙයි. ඉංග්‍රීසියෙන් කරන පුණ්‍ය අනුමෝදනාවකුත් තියෙනවා. අපේ සීමක දරුවම ඒ පුණ්‍ය අනුමෝදනාව අහන්න නම් ඔබ ඉංග්‍රීසි දේශනාව අහන්න වෙයි. මේ සතියේ ඉංග්‍රීසි දේශනාව අගට අපි බලාපොරොත්තු වෙනවා සියුමග ඉංග්‍රීසි වැඩසටහන සම්බන්ධයෙන් ඒ දරුවෙක්ගේ පුණ්‍ය අනුමෝදනාව ඔබට අහන්න අවස්ථාව සලසලා දෙනවා. ඒකට සම්බන්ධ වෙන පින්වතුන්ට ඒකත් අහගන්න පුළුවන් වේවි. හොඳයි. එහෙමනම් පින්වතුනි අද දවස් වැඩසටහන ඉදින් අවසන් කරමු. සියලු දෙනාම මෙත්තානිසංස මෙත්තා ආශිර්වාද ලබා ගන්න වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා දේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුනුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු. මොනවද කියන්නේ? එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.